පාටි අදි පාටි අනු පරිවේ දේ උපසර්ග කීපයක් තියෙනවා නේද? කම්මප්පවචනී ද්විතියා කියලා විභක්ති මේ සූත්‍රයක් තියෙනවා නේද? මේ කම්මප්පවචනී යන්නේ එතන නීචාර්ථය ඊට පස්සේ ඉත්තං උටාඥාන අර්ථයත් ඒක එකක්. මොකද ඒකේ අර්ථය තමයි මේ ද්විතියා විභක්ති කියන්නේ. ඒකයි සංකෝපන භාන්තං ගෝතමං इति ඉතින් ප්‍රයෝග වචන සාමියත්තේ සමාන නිත්තං භූතාඥාන දීපනතෝ කියලා ඒක පස්ස කෝපන භෝතෝ ගෝතමස්ස කියලා අර්ථ ගන්න කෙනෙක් දැන් මේ උදාහරණ මෙන්න මේ රූප සිද්ධිය මේ පාඩේ තමයි කියන්නේ සාදු දේවදත්තෝ මාතරං දි එක්ක අභියෝග සද්දතෝ නිත්තං භූතාඥාන ප්‍රයෝග වචනක් පතන් කියලා කියනවා මෙතන උපයෝග වචනයක් තිබ්බද කියලා නේ මෙතන තියෙන උපයෝග වචනේ මොකක්ද කියලා උපයෝග වචනේ කියන්නේ ද්විතිය විභක්ති වචනේ එහෙම මොකක්ද ද්විතිය විභක්ති වචනේ මට සෑහෙන වෙලාවක් ගියාද මේ මං කල්පනා කරා මාතරම්බි කියලා කියනවා
මාතරම් අම්මි
වෙන්න මාතරම් අභි කියන
අභි
අභි උපසර්ගය
මාතරං
ඒ විදිහ සංධිගතයි රෝග රූපසිද්ධිය බලපාවම හොඳටම පැහැදිලි රූපසිද්ධියේ සාමි දේවදත්තෝ මාතරං අභි කියලා කියනවා අභි කියන එක වෙනම උපසර්ගයක් හදලා තියෙනවා එතකොට ඒක හොඳටම පැහැදිලි එතන මේ මාතරත් කියන එකේ ද්විතීයි විභක්තිය හැබැයි එතන මාතරි මාතරි විශේෂයි මාපියාවා සාධිතේ අධිකරණත්වේ සාමිනත්වේ බ්‍රහ්ම වචනස්ස ඒ අර්ථ වලින් තමයි එතන ද්විතිය මාතරං කියලා ද්විතියෙන් තිබ්බට අර්ථ ගන්න ඕනේ ඕ චක්ටි අර්ථ සත්ත්‍යනි අර්ථ ඒ වගේ තමයි අර්ථ ගන්න. ඒ අර අභි උපසර්ගය නිසා තමයි මේ විභක්ති පෙරලි සිද්ධ වෙන්නේ. මේ වගේ එකක් වැඩිපුර විස්තර කරනවා ඒ කාරණාවෙන් පස්සේ බලාගන්න. ටිකක් වැඩිපුර ඒ වගේ ව්‍යාකරණ අවශ්‍යතාවල ඉන්නවා නම් ඔය විවේක වෙලාව අපි වෙනාලි 10ක් විතර විවේක වෙනවා. ඒ වෙලාවෙදී හරි අපේ මහත් සම්මතයක අපි ධන දෙයක් තිබුණොත් මේ කියලා දෙන්න. මොකද පිටිකේ තක්කේටම සමහර අර්ථ ගන්න මේවා දෙයක් ඉතින් ගැඹුරට දැනගෙන ඉන්න වෙනවා. සාමාන්‍යයෙන් අපි දලාර්ථයක් ගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ තව ලස්සන කතාවක් තිබ්බා ඒකත් ගන්න කියන්න ලැබුණා. අර උපජ්ජමාන උපජ්ජිනිකේ මේ බුදුරජාණන්සේ ජීවිත කතාව බොහෝ අවස්ථා ඒක මේ විස්තර කරනවා. අපිට අර පෙළ පාඩයක් උකට ලබද්දී උපජ්ජමාන උපජ්ජිනික කියලා කියන්නේ ඒවත් ඔය දැනගන්න එක වටින උපජ්ජමානෝ කියන්නේ උපජ්ජති කියන්නේ. එතකොට මේ ධම්මා මයා පූරේ තබ්බායි කත සම්නිද්ධානෝ දානපාරමින් පූරං පූරේතෝපි උපජ්ජමාන උපජ්ජමාන කියන අර්ථයෙන් තාම බුද්ධත්වයට පත් වෙලා නැහැ. අර කිව්වනේ මෙහෙම තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකේ උපජ්ජමාන උපජ්ජති කියලා කියනවානේ. මේ උපජ්ජමාන කියන එකේ අර්ථ ගන්න විදිය දානපාරමිතා පුරණ කොටත් උපජ්ජමාන කියලා කියන්නේ. සීල පාරමිතා උපේක්ෂා පාරමිතා වාදී දස පාරමිතා පුරණ කොට දස උපපාරමී පුරණ කොට දස පරමත්ත පාරමී පුරණ කොට උපජ්ජමානෝ කියලා කියනවා. පංච මහා පරිච්ඡාදී පරිච්ඡජන්තෝපි උපජ්ජමානෝ නා ඥාතත්ත්‍චරි ලෝකත්ත්‍චරි බුද්ධත්ත්‍චරි පූරේමානෝපි උපජ්ජමානෝ නා. ප්‍රතිරේණ උපාලිය කප්ප සතසහස්ස අධිකානි චත්තාරි අසංකේයානි බුද්ධකාරකේ ධම්මේ මත්තකම් පාපෙන්තෝපි උපජ්ජමානෝ නා. විස්සන්තර අත්භවං පහය තසිත පුරේ පටිසන්ධින් ගහිත්වා සත්ති වස්ස සතසහස්ස අධිකා සත්තපන්නාස වස්ස කෝටියෝ තිට්ඨන්තෝපි උපජ්ජමානෝ නා. දේවතා යාචකෝ පංචමහා විලෝකනානි විලෝකෙත්වා මහා මායා දේවියා කුච්චෙස්මින් පටිසන්ධින් ගන්නන්තෝපි අනුන අධිකේ දසමාසේ ගබ්බවාසං වසන්තෝපි උපජ්ජමානෝ නා. උපජ්ජති කියලා කියන්නේ නැහැ නා. ඒකෝණ තිස්ස වස්සානි අගාරමජ්ජ තිට්ඨන්තෝපි උපජ්ජමානෝ නා. කාමේසු ආදීනව නෙක්ඛම්මේච ආනිසංසං විස්වා රාහුල භද්දස්ස ජාත දිවසේ චන්න සහායෝ. ඛණ්ඩකම් අපි ඛණ්ඩගස් වැගෙන කියන්නේ චට්ට සංගයන ඛණ්ඩක කියලා කියන්නේ. ඛණ්ඩකම් අස්සවං අස්සව වරමාරුහි මාර්මීය නික්කමන්තෝපි උපජ්ජමානෝ නා. තීවි රාජ්‍යානි අතික්‍රමන්තෝ අනෝම නග
නදී තීරේ පබ්බංජන්තෝති උපජ්ජමානං චබ්බස්සානි මහාපදානං කරණ්ණෝපි උපජ්ජමානං බලන්නර බුද්ධ වාසයේ කියන්නේ වචන ටික අරගෙන තියෙන විදිහ ඒකට පුරාණ අටකතා දීකා සම්ප්‍රදායානුකූලව තමයි මේ වචන අරගෙන තියෙන්නේ දැන් අපිට බුද්ධ වාසයේ කියනට අදාළව කෙටි බුද්ධ චරිතයක් හදන්න කියලා කිව්වොත් ඒ අත්‍යවශ්‍ය කාරණික කොහොමද අපි ගොනු කරගන්නේ බලන්නකො මේ වචන පුරාණ ස්වාමීන් වහන්සේලාගේ මුඛ පරම්පරාවේ තිබෙන නිසා තමයි වචන ටික තමයි අරගෙන තියෙන්නේ බුද්ධ වර්ෂයේද මෙන්න මේ ටික තියෙන උත්කෘෂ්ඨ අවස්ථා ටිකනේ මේ ටික බුද්ධ වර්ෂයට අරන් තියෙනවා සායන සමයේ විසාදු පුන්නමායන් මහා බෝධි මණ්ඩන් ආරුය මාර බල මිදමෙත්වා පඨමයාමේ කුඩේ නිවාසන් අනුසරිකා මජ්ක්‍ධිමයාමේ දිබ්බචක්කුම් පරිසෝදෙත්තා පච්චිමයාම සමනන්තරේ ගාගසංගම් පටිච්ච සමුප්පාදං අනුලෝම පටිලෝමතෝ සම්මසික්වා සෝතාපට්ටි මග්ගං පටිවිජ්ජන්තෝති උපජ්ජමානෝ නාම සෝතාපට්ටි ඵලක්ඛණේති සකදාගාමී ඵලක්ඛණේති අනාගාමී ඵලක්ඛණේති උපජ්ජමානෝ නාම අරහත් මග්ගක්ඛණේ මං උපජ්ජති කියන්නේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක් ඒ ඉත්‍රි පූර්වේ අරහත් මාර්ග ඥානෙන්ද පූර්වේ සියල්ලම මොකක් කියලා ගන්නෙ? උපජ්ජමානෝ කියලා. ඊට පස්සේ සර්වඥතා ඥානෙ කැටි කරගත් අරහත් මග්ග ඥානෙ උපදිච්චම උපජ්ජති කියලා. අරහත් පදකේ උපන්නෝ. අර ලස්සන කතාවක් කියනවා මේ. බුදුරජාණන් වහන්සේ පිළිවෙලට සෝවාන් වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා තමයි අරිහත්ත්වයට යන්නේ. ඒක පාරටම සර්වඥතාඥානෙ උපදින්නේ නැහැ. ඒ තේන්නේ ඒ චිත්ත වීති ඒ විදිහට බුදු කෙනෙකුගේ වුණා චිත්ත වීති පිළිවෙලෙන් තමයි පහළ වෙන්නේ. ඒක චිත්ත ඥානෙ. ඊට පස්සේ හැබැයි ශ්‍රාවකයන්ගේ වගේ නෙවෙයි බුද්ධානන්ගේ ශාවකානන්ගේ නැර පටිපාටිලා ඉදිරිද ඥානාදීනි උපද්ද. ශ්‍රාවකයන්ට ඉදිරිදාදී උපදිනකොට ඒකෙත් පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ අභිඥා ඉපදෙනකොට ඒක පිළිවෙලක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සහේවපන අරහත් මග්ගයේ සතලෝක සබ්බඤ්ඤුතන සබ්බඤ්ඤුත ඥානාදී ගුණරාශි ආගතව නම් අරිහත් මාර්ගය මාර්ග ඥානියත් එක්කම සර්වඥතා ඥානිය කැටි කරලා ඔක්කොම ටික සහේ කියන එකටම උපදිනවා කියලා කියන්නේ බුදු කෙනෙක්. දැන් අපි කියන්නේ අපේ සත්‍ය අධ්‍යයන බුදු වෙනවා තමයි දැන් කතා කරන්න තියෙන්නේ ඉස්සරහට. තස්මා නිබ්බත් සබ්බ කිච්චක්ක අරහත් ඵලකදී ඵලක්ඛණේ උප්පන්න නාම දී. ඔයගෙ තියෙන සමහර කප්පිටික ගිය සතියේ කියන්න බැරි වුණා. ඊට පස්සේ අර බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාන් කම්පාය කියන කිව්වනේ. අන්න මේ විස්තර දෙකකින් කියනවා මේ මෙච්චර කියන නිවන් දැක්ක කියන එක තථාගතස්ස ධම්මදේශනම් සුක්ඛා අමතපානම් පිවි ධම්මම් පටිවි තස්ස භගවතාහි මහා බෝධි මණ්ඩේ සත්ත සත්තාහං දීපිනාමෙන්තා බෝධි මණ්ඩා ඉසිපතනම් නාගම්ම වේනේ දෙක්කරේ අන්තා පබ්බජිතේන නසේවි කබ්බාති ධම්මචක්කප්පවත්තන සුත්තන්තේ දේශිතේ ආසනතා අඤ්ඤාස සොණ්ඩඤ්ඤත්තේ වේ සද්දී අට්ඨාරස කෝටි සංඛා බ්‍රහ්මාණෝ අමතපානේ අමෘත පානේ පානීන්දරාලු අටලස් කෝටියක් බ්‍රහ්මය ඒතස්ස සත්ත්ව ලෝක සංකම්පාය උප්පන්න ඊළඟට පස්වෙනි දවසේ අනාත්ම ලක්ෂණ සූත්‍රාන්ත පරිවසානේ පස්වක තෙරුන් වහන්සේලා අරිහත්ත්වයේ පිහිටෙව්වා ඒ සත්ව ලෝකයාට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ උපදුනා උප්පන්න ලෝකේ පහළ වුණා කියලා කියනවා යස ධාරකප්ප මුගේ කියන්නේ යස කුල පුත්‍රයා තුළු පංච පන්නාස පුරිසේ 55 පුරුෂයන් අරිහත්ත්වයේ පිහිටෙව්වා කප්පාසික වනසන්දේහි බද්දවග්ගිය කුමාරෝ 30 තයෝ මග්ගේච පලාන්ත සම්පාපේසි ඒකස්ස සත්ත්ව ලෝකස් අනුකම්පාය උප්පන්න දයාසීසේහි ආදිත්‍ය පරියාය සූත්‍ර අවසානයේ ජටිල සහස්සන් අරහත්තේ පදිත්තා පිසි ජටිලයන් දහසක් අරියත්තේ කියන නාම ලෝකසන්සේ බණක් ඇහෙවන මේක කියනවා නේද අහවල් තමන්ගේ මේ මෙච්චර නිවන් දැක්ක මෙච්චර නිවන් දැක්ක කියලා කියනවා ඔය ටික කටපාඩමින් ඊට පස්සේ කියනවා ඉතින් ලට්ටි වගේ දෙම්බිසාරක් වක්කා ඒකාදස නහුතයි කියලා කියන්නේ 10000ක් නේද? බ්‍රාහ්මණික ගහපතික සත්තුදාත් ධම්මදේශන සුත්තා සෝතාපට්ටි ඵලේ පතිත්තනි ඒකන් නහතන් සරණේසු පතිත්තන 10000ක් දෙනා සරණ පිහිටෙවුවා කියලා කියනවා. තිරෝකුඩ සූත්‍ර අනුමෝදන අවසානයේ චතුරාසීතියා පහන සාහසේ අමත පහනක් පිටා සුමන මාලාකාර සමාගමේ 80000 දාසක් දස ධනපාල සමාගමේ දසහි පාන සහස්සේ ලක්ෂයක් වගේ තේමී කදිරංගාර ජාතක සමාගමේ සතු චතුරාසීතිය 5000 84000 ජම්මු කාර්කීය සමාගමේ චතුරාසීතිය ආනන්ද සෙට්ටි සමාගමේ චතුරාසීතිය 5000 අමත පානම් පීතම් පීතම් කියන්නේ දිවවරේ අමෘත පානේ පානින් කරන පාසානන්ද චේතී පාරායන සුත්ත කතා දිවසේ චුද්දස කෝටියෝ අමත පානම් පීස යමක පාදිහාරයේ දිවසේ වීසිති පානම් වීසිති පාන කෝටියෝ කෝටි 20 තාවතිස්ස භවනේ පන්දුකම්බල සිලා සිලායන නිසීදිත්තා මාතරම් කායසක්කින් කත්වා සත්තප් ප්‍රකරණ අභිධම්මන් දේශයෙන් තස්ස අසීති පානුකෝටිය දේවාරෝණනේ තිස්ස පානුකෝටිය සක්කපන්න සුත්තන්තේ අසීති දේව සහස්සානි නමක පානක් දේවිස මහා සමය සුත්තන්තේ මංගල සුත්තේ ආදීසු ආදය චූල රාහුල වාදී සමචිත්ත පටිපදායිති මේසු චතුසුතාමේසු අභිසමයක් පත්ත සත්කානම් පරිච්ඡේදො නැති ඒකස්සවි සත්ලෝක සංසම්පාය උපන් යාව අජ්ජදිරසාරිතෝ පරන්ති අනාගතේ මං ශාසනං නිසාය සග්ගමොක්ඛමග්ගේ පටිද්ධාන්තාන වශයෙන්ති අයමතෝ
වේවි.
රාජ්‍යතුනක්
ඉක්මවල අනුමාන අධිතීරයේ විද්‍යාඥයෝ ඒගොල්ලෝ අතුරේ කරන්නේ සංඛාරා කාම භවේ පච්ඡන් විඤ්ඤාණං කාම භවේ
කාමයේ නාම රූපස් පච්චය හෝති තථා රූප භවේ අරූප භවේ නාමස්සේ පච්චය හෝති කාමයේ නාම රූපං
එතකොට දැන් පටිච්ච සමුප්පාදය ගැන අර්ථ ටිකක් මේ කෙටියෙන් කියාගෙන යන්නේ, බොහොම කෙටියෙන් කියන්නේ. හේතුව අපිට පටිච්ච සමුප්පාදය ගැන වැඩිම විස්තර තියෙන්නේ විසුද්ධි මාර්ගයේ සහ පටිසම්පාද කොටසක් එනවනේ ඒකේ නිර්දේශය. ඊට පස්සේ වැඩිම විස්තරේ තියෙනවා විභංග ප්‍රකරණේ පටිච්ච සමුප්පාද විභංගේ. ඉතින් ඒ ටික හරියට හැදෑරුවොත් තමයි පටිච්ච සමුප්පාදය ගැන ඇත්තටම මූලික වශයෙන් අවබෝධය හරියට ලැබෙන්නේ. මේක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අර ආනන්ද සාන්නංශයටත් කිව්වනේ නේද, ලේසි කිව්වට පස්සේ එහෙම හිතන්න එපා කියලා කිව්වනේ. ඉතින් අපිට යම් මට්ටමකින් හරි පටිසම්පාදයේ තේරුම් ගන්න නම් මේ සම්පූර්ණ විස්තරය දැනගන්න ඕනේ. මේ ටික අපිට කෙටියෙන් කිව්වහම අර්ථ තෝරගන්න පුළුවන්. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. ගැටලු තිබ්බොත් අපි සාකච්ඡා කරමු. අතවා සංසාර චක්කන්ති අනමතග්ග සංසාර වට්ටං උච්චති. සංසාර චක්‍රය කියලා කියන්නේ අනවරාග්‍ර සංසාර වට්ටය, වෘතය කියලා කියන්නේ අන්න ඒකේ සංසාර වෘතේ, සංසාර වට්ටේ. තස්සච අවිජ්ජා නාභි. දැන් චක්‍රයක් වුණාම මේ චක්‍රේ කොටස් තියෙනවනේ. දැන් කරත්තරෝධයක් කියලා හිතන්නකෝ. ඒකේ තියෙනවා මැද, ඕ බොස් ගෙඩිය කියලා කියන්නේ නැබක් කියලා තියන්නේ නේද, හබ් එක කියලා කියන්නේ අපි බයිසිකලේ. එතකොට මේ හබ් එකක් තියෙනවා, නාභියනේ නැබ. ඊට පස්සේ ජරා මරණ නේමි, නිම් වලලු තියෙනවා. පරියෝසානත් නිම් වලල්ල. සේසා දස ධම්මා අර, ඒකේ අර ගරාදි අරයෝ තියෙනවනේ නේද. දැන් ඔක ඉංග්‍රීසියෙන් කියවන තියෙන ස්පෝක් කම්බි කියලා කිව්වම තේරෙනවා. ඒතර ස්පෝක් කුරු කියලා කියන්නේ රෝදේක නේද. එතකොට ඒ වගේ මෙතනදී කියනවා තස්සච අවිජ්ජා නාභි මූලත්ත. මූලේ බැවින් අවිද්‍යාව තමයි මේ සංසාර චක්‍රේ නැබ කියලා කියන්නේ. පැහැදිලි නේද? ජරා මරණ නේමි. නිම්වලල්ල මොකක්ද? ජරා මරණ. ඇයි ඒ? පරියෝසානත්ත. අර කෙලවර ලැබෙන්නේ අපිට මොකක්ද අවසානේ? අවිද්‍යාව නිසා. ජරා මරණනේ අපිට ලැබෙන්නේ. ඒ නිසා ඒක නිම්වලල්ල විදිහට ගත්තා. සේසා දස ධම්මා. ඉතිරි ධර්ම 10ක්ලු. මොනවද මේ ධර්ම 10? ඔව් දැන් පටිච්චසමුප්පාදයේ අංග 12නේ මේ ගලපන්නේ. ඒතර පටිච්චසමුප්පාදයේ අවිද්‍යාව විදිහට ගත්තර සංසාර චක්‍රේ නැබ. ඊට පස්සේ ජරා මරණ ටික නිම්මලල්ල විදිහට. දැන් අවිද්‍යාපච්චය ඊළඟට සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව. අන්න ජරා මරණ ටික ගත්තානේ. අතර ඔය කියන ඉතිරි උපාදාන භව ಜಾති නේද? ඒ කියන ටික ධර්ම 10 අරා. අරයෝ කියලා කියනවා. අවිජ්ජා මූලකත්ත. අවිද්‍යාව මුල් බැවින් ජරා මරණ පරියන්තත්තාච. ජරා මරණ කෙලවර ඇති බැවින්ද. තත්ත එහිලා දුක්ඛාදීසු අඥාන. දුක්ඛ ආදීෙහි අඥාණය නැත්නම් අනුවණකම අවිජ්ජා කියලා කියනවා. ඒ කියන්නේ දුකේ යථා ස්වභාවය නොදන්නකම තමයි අවිජ්ජාව කියලා කියන්නේ. හතරම ගන්න වෙනවා. දුක්ඛේසු අඥානං දුක්ඛ සමුදයේසු අඥානං එහෙමනේ කියන්නේ නේද? ඊට පස්සේ ඊළඟට කියනවා මොකක්ද කාම භවේච අවිජ්ජා කාම භවේ සංඛාරාණං පච්චයෝ හෝති. මේක එකවරම අහගන්න එතකොට මේක අර්ථ තෝරගන්න අමාරු නැහැ. කාම භවයේ තියෙනවනේ. කාම භවයේ ගත්තොත් සාමාන්‍යයෙන් අපි කොහොමද කියන්නේ? භූමි 11 නේද? මොනවද භූමි 11? මොනවද පිටිපස්සේ අලුත් ආයශ තුන්හන්සලා? කාම භූමි 11 මොනවද? ඉස්සර අම්මලා හැම කියනනේ මේ මේකට මේ 6ක් 4ක් තේරෙන්නේ නැහැ කියලා. ඒ 6 4 කියන එකෙන් කියනවලු ඉතින් දිව්‍ය ලෝක 6යි 4 අපායයි. දැන් 6 4 තේරෙනවා නම් පින්පව් දන්නවා කියන එකනේ. අපි ඉන්නේ කොහෙද? මනුස්ස ලෝකේ නේද? එතකොට මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි 4 අපායයි ගත්තාම කීයද? භූමි 11යි. ඔන්න ඔය ටිකට කියනවා කාම භූමි 11 කියලා. මේ කියන කාම භවයේ අවිද්‍යාව කාම භවයේ සංඛාරාණං පච්චයෝ හෝති. කාම භවයේ ඇති වෙන සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා. ওই සංඛාර පදේම සෑහෙන්ට ඉතින් වරද්දනවා. බොහෝ අය ත්‍රිපිටකේ දන්නවා කියන අය පවා ඉතින් ওই දේශනාවල එහෙම සෑහෙන වරද්දනවා. ඒක හරියට දැනගන්න ඕනේ. පටිච්ච සමුප්පාදයේ සංඛාර කියන්නේ මොකක්ද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පංචස්කන්ධයට අදාළ වෙනවනේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. එතන සංස්කාර කියන්නේ මොකක්ද? එතන සංස්කාර කියලා කියන්නේ මොකක්ද? වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි හැර ඉතිරි සියලු චෛතසික 50. එතන සංස්කාර කියලා කියන්නේ. ඊට පස්සේ සංස්කාර උපාදානස්කන්ධ කියලා කියනකොට ලෝකෝත්තර කොටස හැර ලෞකික සිත්වල යෙදෙන වේදනා සංඥා චෛතසිකය හැර ඉතිරි චෛතසික 50. ඊට පස්සේ අර පස්සම් භයංකාය සංස්කාරං අස සිස්සාමිති සික්ඛති ඒ ආදී තැන්වල සංස්කාර කියලා කියන්නේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා කියනවා, චිත්ත සංකාර කියලා එහෙම. එතන කාය සංකාර කියලා කියනවා ආශ්වාස ප්‍රශ්වාස වලට. ඒකත් අපි දැනගන්න ඕනේ. නැත්තම් ඔය ඔක්කොම පැටලෙනවා. ඊට පස්සේ අනිච්ඡාවත සංකාර ආදී කියනකොට ඔය උෂ්ම කතාවත් ඒ මොකක්වත් නෙවෙයි ප්‍රත්‍යයෙන් හටගත්ත සියල්ල කියන අර්ථයෙන් එහෙම සංස්කාර කියලා ගන්නවා. එතකොට ඒ තැනට ඒ විදිහට අදාළව අර්ථ තෝරගන්න ඕනේ. නැත්තම් වරදිනවා. සූත්‍ර පිටකයේ විතරක් බලන අය ඔය පටිච්ච සමුප්පාදයේ සංස්කාර වලට ගන්නෙම අර චිත්ත සංකාර කියන වේදනා සංඥා දෙකක්, කාය සංකාර කියන ආශ්වාස ප්‍රශ්වාස දෙකක්, වචී සංකාර කියන විතක්ක විචාර දෙකක් ගලපනවා එතෙන්ට. ඒකයි ප්‍රශ්නේ. ඒක සූත්‍ර පිටකේ කියන්නේ නැහැ ඍජු. සූත්‍ර පිටකේ තත්ත්වගතමෝ කාය සංකාරෝ කියනකොට ආස්වාසෝ පස්වාසෝ කියලා කියන්නේ. ඒතර ඒක ගත්තොත් පටිච්ච සමුප්පාදයට කෙලින්ම කියනවා මේ හුස්ම රැල්ල නිසා සංස්කාර මේ විඥාණය ඇති වෙන්නේ හුස්ම රැල්ල නිසා කියලා එහෙම කියනවා සංස්කාර. ඒ පටිච්ච සමුප්පාදයේ සංස්කාර පදයට මේ ආස්වාස ප්‍රස්වාස ගලපන්න බෑ. මමත් හෙව්වා පට්ටානේ ප්‍රත්‍යේකින්වත් ගලපන විදිහක් කොතනකවත් කියලා නැහැ. හුස්මරැල්ල ඒක ලස්සනට උපමා ගලපලා කියනවා ඉතින්. එහෙනම් ඉතින් දැන් හුස්ම ගන්න වාරයක් පස්සම විඥාන පහළ වෙන්නේ නැහැ. ඇත්තටම විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ පටිච්ච සමුප්පාදේ. දැන් මට ඒකයි කියන්න ඕනේ. පටිච්ච සමුප්පාදේ සංඛාර කියලා කියන්නේ හොඳට මතක තියාගන්න පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනින්ජාභි සංඛාර. ඒ කියන්නේ පින්පව් නිසා තමයි ඊළඟ විඥානය හටගන්නේ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. කරන කුසල් අකුසල් නිසා තමයි අපිට ඊළඟට විඥානයකට ප්‍රත්‍ය වෙන්නේ. නැත්තම් මේ අර හුස්ම විතක්ක විචාර වේදනා සංඥා ඒ ටික නෙවෙයි. ඒ ටිකත් එක්තරා මට්ටමකින් අවශ්‍යයි. මිනිස්සෙක් ජීවත් වෙන නිසා තමයි සංස්කාර හටගන්නේ. නමුත් කොතනකවත් පටිච්චසමුප්පාදේ සංඛාර පදයට අර කාය ඒක ගන්න නැහැ. ඒක ඉතින් ওই ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ මම නම් ගම් කියන්න බෑ. උන්වහන්සේ ඉතින් ලස්සන උපමා ඉතින් කියන්න දා අපේ අනුවන භික්ෂුන් වහන්සේලාට ඉතින් ඒවට අහු වෙනවා. ඒ උන්වහන්සේ කියනවා මේ ඔය කාය සංස්කාර තමයි මේ ඕගොල්ලෝ අද ඉගෙන ගන්න, ඕගොල්ලෝ අද දැනගන්න පටිච්ච සමුප්පාදේ සංඛාර කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියලාම කිව්වා. ඊට පස්සේ කියනවා එහෙනම් මේ ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ එහෙනම් දැන් රහතන් වහන්සේගේ පටිච්ච සමුප්පාදේ ආයි ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. ඒක රහතන් වහන්සේ කොහොමද හුස්ම ගන්නේ කියලා. රහතන් වහන්සේ පටිසම්පාදේ ආයේ භවයේ සැකසෙන්නේ නැහැනේ. පටිසම්පාදයක් උන්වහන්සේට හැදෙන්නේ නැහැනේ. එතකොට කොහොමද මේ රහතන් වහන්සේ එහෙනම් හුස්ම ගන්න කියලා? ඇයි එතන සංකාර කාය මොනවාද ආශ්වාස ප්‍රශ්වාස ගත්තොත් එහෙම කොහොමද මේ, ඒකට මුන්නහන්සේ කියන උපමාවක්. ඉතින් අහුවෙනවා මිනිස්සු කියනවා මේ මං ඔයාලට උපමාවක් කියලා දෙන්නම්, මේ දැන් මේ බණ කියන ශාලාවේ මේ ෆෑන් එකක් ගන්න කියලා කියනවා. ෆෑන් එකක් ගත්තාම මේ ෆෑන් එක මම කරන්නේ මේන් ස්විච් එකෙන් මේක ඕෆ් කරනවා. දැන් මේන් ස්විච් එකෙන් ඕෆ් කරනවා. හැබැයි මේන් ස්විච් එකෙන් ඕෆ් කරත් ටික වෙලාවක් යනකම් මොකද වෙන්නේ? ෆෑන් එක කැරකෙනවානේ. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේගෙත් මේන් ස්විච් එක ඕෆ් වෙලාලු. ඒ කියන්නේ අවිද්‍යාව නැති කරලා හැබැයි රහතන් වහන්සේ ජීවත් වෙනකම් ෆෑන් එක කැරකෙනවා වගේ හුස්ම ගන්නවලු. ඉතින් මේ මිනිස්සු සාදු සාදු කියනවා ඉතින්. ඒකයි දැන් අපි සන්නස අර අපේ නාවනේ ලොකු සංසලාගේ බණ ටිකවත් අපි අහලා තිබ්බේ නැත්තම් අලුත් ආශිතුන් වහන්සේලා එහෙම ආය හොඳටම පටලැවෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ බණක් කියනවා මිනිස්සුන්ට. ඔය එක එක මේ දේශකයන් වහන්සේලාගේ බණ අහලා මන්නම් කියන්නේ ඒක පොදු කම්පියුටර් එකේ වුණත් ඔය මේ හරියට ත්‍රිපිටකයේ ගුරුවරු ළඟ ඉගෙන ගත්තේ නැති අයගේ දේශනා තියන්න එපා කියලා. අපේ නම් එහෙනම් දෙන්නේ නැහැ, ඔක්කොම අයින් කරලා තියෙනවා. හැබැයි ඉගෙන ගත්තට පස්සේ බැලුවට කමක් නැහැ. එතකොට දන්නවනේ සොන්නස්. ඔව් එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉතින් අහන්නේ නැහැ. ටික දුරක් යද්දි අහනකොට තේරෙනවා උන්වහන්සේ මේ පිටපැල්ල කතා කරාට කියලා. ඉතින් ඒ නිසා ඒ ටික අපි හරියට දැනගන්න ඕනේ, නැත්නම් අමු බොරු ටිකක් අපි මිනිසුන්ට කියන්නේ ඊට පස්සේ. ගේන්ද නාවනි ලොකු සංසලා ඒ අතින් ඉතින් මහා සේවයක් කරා ලෝකෙට ධර්මයේ විකෘති නොකර. ඉතින් සවන්හන්සලා ඒ දේශනාවන් හරියට පවත්වලා ඒ දේශනා පෙළහරක් උන්වහන්සේලා පෑවා. අභිධර්මයේ ආදී තැන්වල ස්වාමින්වහන්සේලා මම තාම දැකලා නැහැ. ඉතින් වරද්දපු තැනක් නා. වැරදිච්ච තැනක් අපිට අහුවෙලාවක්වත් නැහැ එහෙම. ස්වාමින්වහන්සේලා ඒක නිවැරදිම සූත්‍රාන්තික අභිධර්මක ණය ක්‍රම අනුව ඉතින් ඒ දේශනාව කළා. ඒ නිසා මේක හොඳට දැනගන්න මේ කාම භවයේ අවිද්‍යාව කාම භවයේ සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා. මොනවද සංස්කාර කියලා කියන්නේ? පිම්පව්. ආනින්ජාබි කියලා කියන්නේ අර අරූපාදී ධානවලට. ඒතර පුඤ්ඤාබි සංකාර, අපුඤ්ඤාබි සංකාර, ආනින්ජාබි කියන මේ සංස්කාරයන්ට කාම භවයේ අවිද්‍යාව කාම භවයේ සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවලු. රූප භවයේ අවිද්‍යා රූප භවයේ සංකාරානම් පච්චය හෝති. අන්න රූප භවයේ පවතින අවිද්‍යාව ඒ රූප භවයේ සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවලු ධානාදී ඒවට. අරූප භවයේ අවිද්‍යා අරූප භවයේ සංකාරානම් පච්චයෝ හෝති. අරූප භවයේ අවිද්‍යාව අරූප භවයේ සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. කාම භවයේ සංකාරා ඔන්න ඊළඟට කියනවා. දැන් අවිද්‍යා පච්චය සංකාරා කියන කොටස කියලා අවසන්. කාම භවයේ අවිද්‍යාව කාම භවයේ සංස්කාරවලට, රූප භවයේ අවිද්‍යාව රූප භවයේ සංස්කාරවලට, අරූප භවයේ අවිද්‍යාව අරූප භවයේ සංස්කාරවලට. දැන් ඊට පස්සේ ඔතනින් නවතින්නේ නැහනේ. දැන් ඔය අවිද්‍යාව නිසා කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ හටගත්ත සංස්කාර ආපහු මොකද වෙන්නේ? විඥාණයට ප්‍රත්‍ය වෙනවා. පැහැදිලිද? ඒ නිසා කියනවා කාම භවයේ සංකාරා කාම භවයේ පටිසන්ධි විඥානස්ස පච්චයා හොಂತಿ. අන්න කාම භවයේ සංස්කාර කාම භවයේ ප්‍රතිසන්ධි විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඒස නයෝ ඉතරේසු. මොකද්ද මේ නයෝ කියන්නේ? මේ ණය ක්‍රමය මේ විස්තර කරපු ක්‍රමවේදය ඉතිරි ඒවය දැනගන්න කියලා කියනවා. මොනවද ඉතිරි ඒව? ඊළඟට ණය ක්‍රමයේ හදනවා නම් රූප භවයේ සංකාරා රූප භවයේ පටිසන්ධි විඥානස්ස පච්චය හොಂತಿ. අරූප භවයේ සංකාරා අරූප භවයේ පටිසන්ධි විඥානස්ස පච්චය හොಂತಿ. ওই විදිහට හදාගන්න පුළුවන්. දැන් අවිද්‍යා පච්චය සංකාරා, සංකාර පච්චය විඥාන, විඥාන පච්චය නාම රූප. දැන් කියනවා කාම භවයේ පටිසන්ධි විඥාන, කාම භවයේ ප්‍රතිසන්ධි විඥාණය කාම භවයේ නාම රූපස්ස පච්චයෝ හෝති. හරි, කාම භවේ නාම රූප දෙකට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. තථා රූප භවේ, රූප භවේහි එහෙමයිලු. ඒ ණය ක්‍රමයේ කොහොමද ගන්න? එහෙනම් රූප භවේ පටිසන්ධි විඥානං රූප භවේ නාම රූපස්ස පච්චයෝ හෝති. අරූප භවේ, හැබැයි අරූප භවයට එනකොට ඔන්න ප්‍රශ්නයක් හිටිනවා. ඇයි රූපේ නැහනේ? රූපේ නැහනේ. දැන් සූත්‍ර පිටකයේ මේක කියන්නේ. සූත්‍ර පිටකයේ තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලපස්සෝ, ඒ විදිහේ ඒටි කියන්නේ. තේරුණාද? අභිධර්ම පිටකයේ තමයි මේ හරියටම අරූප භවයේම පටිච්ච සමුප්පාදයේ ගලපන්නේ. පැහැදිලිද? හැබැයි සූත්‍ර පිටකයේ විතරක් බලන ඔය අභිධර්ම පිටකයේ ප්‍රතික්ෂේප කරන අය කියනවා අරූප ලෝකෙත් සියුම් රූපයක් තියෙනවලු ඒගොල්ලන්ට. ඒ නිසා තමයි නාම රූප දෙකම ගන්නවා ඒගොල්ලෝ. එහෙම එකක් තියෙනවා. ඉතින් අපි ඒක පිළිගන්නේ නැහැ. දැන් කියනවා අරූප භවේ නාමස්සේව පච්චයෝ හෝති. අරූප භවේ මොකටද ප්‍රත්‍ය වෙන්නේ? නාමයට විතරයි. ඇයි ඒ? රූප නැහැ. එහෙනම් බලන්න කාම ලෝකෙ පටිසම්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. රූප භවයේ ප්‍රශ්නයක් නැහැ. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. හැබැයි අරූප ලෝකෙ පටිසම්පාදේ තෝරද්දී අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපක් නැහැ. පැහැදිලි නේද කතාව? හරි. ඊට පස්සේ කියනවා කාම භවේ නාම රූපං කාම භවේ සලායතනස්ස පච්චයෝ හෝති. දැන් මේක තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් අහන්න, ඉස්සරහට තව චුට්ටක් ආපහු ගැඹුරට යනවා. මේ කොටස තේරුණා නේද ආයසුතුල හැමෝටම? ඊට පස්සේ කියනවා මොකද්ද කාම භවේ නාම රූපං කාම භවේ සලායතනස්ස පච්චයෝ හෝති. ඇයි නාම රූප පච්චය සලායතනන්නේ? එතකොට කාම භවේ නාම රූප කාම භවේ සලායතනයන්ට ප්‍රත්‍ය වෙනවලු. මොනවාද සලායතන? චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන. ඔන්න ඔය කියන ආයතන 6. මේ ආයතන 6ට කාම භවේ නාම රූප මේ ආයතන 6ට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවලු. රූප භවේ නාම රූපං, රූප භවේ නාම රූප රූප භවයේ තින්නම් ආයතනානම් පච්චයෝ හෝති. අන්න වෙනසක් වෙනවා. රූප භවයේ නාම රූප ආයතන තුනකටලු ප්‍රත්‍ය වෙන්නේ. මොකක්ද හේතුව? ඇයි බ්‍රහ්ම ලෝකේ මොකද වෙන්නේ? ජීවහ ආයතනේ තියනවද? නැහැ. ඒ වගේම ඝාන ආයතනේ නැහැ. ඒ වගේම කායායතනේ නැහැ. එහෙනම් ඉතිරි ආයතන තුන මොනවාද? චක්කායතන, සෝතායතන, මනායතන. ඔන්න ඔය කියන ආයතන තුනට ලැබෙළු රූප භවයේ නාම රූප, රූප භවයේ මේ කියන චක්කායතන, සෝතායතන, මනායතන කියන ආයතන තුනටයි ප්‍රත්‍ය වෙන්නේ. පැහැදිලි නේද? ඔව්. ඒකින් බ්‍රහ්ම ලෝකයේ දිවක් නැ නෙවෙයි, ජීවා ප්‍රසාදේ නැ, ඒ ආයතනේ නැ නේද? දැන් නැත්තකින් නායකුත් නැතුව, දිවකුත් නැතුව, නිකන් අර විરૂපී සත්වයෝ නෙවෙයි බ්‍රහ්මියෝ කියලා කියන්නේ. ඒ නහය ආදී තියනවා කියන එක කියන්නේ හරීම මේ දීප්තිමත්, බොහොම මේ පිරිසිදු තාපස ස්වරූපයෙන් ඉන්න සත්ව කොටසයක් කියලා කියන ඒ බ්‍රහ්මියෝ කියලා කියන්නේ. ප්‍රසාද රූප නැසොන්. හැබැයි චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ඒව තියෙනවා. බුදුන් වහන්සේ සංගුණාදී දකින්ඩයි, බණ අහණ්ඩයි ඒක පිහිටනවා. ඉතින් යාලට ගඳ සුවඳ අවශ්‍ය නැහැ, රස අවශ්‍ය නැහැ, පීති බක්ඛා භවිස්සාමනේ. ඊළඟ කාය ස්පර්ශ ආදී ඉතින් ලිංගු ભેදේවත් නැහනේ, භව රූප පහළ වෙන්නේ නැහනේ බ්‍රහ්මයන්ට. ඉතින් ඒ කියන්නේ කයට පහසක් වෙනම අවශ්‍ය නැහැ. හැබැයි වෙනම විමාන තියෙනවා, බ්‍රහ්ම විමාන කියලා වෙනම තියෙනවා. බොහෝ දුරට ඉතින් පටිගයක් නැහැ, තරහ උපදින්නෙත් නැහැ, ධ්‍යාන සපේන් ඉතින් වාසය කරනවා. ඒ අතර ඉතින් ඔය භවනිකාන්තික ලෝභ ජවන් ඒවා ඉතින් යන්න පුළුවන්. නමුත් ඉතින් බොහොම සැපසේ වාසය කරන සත්ව කොටසය බ්‍රහ්මයෝ කියලා කියන්නේ. එතකොට නෑ නෑ නෑ, සුතු ස්ත්‍රී පුරුෂ භාවය කියන්න බෑ අයට. භාව රූප පහළ වෙන්නේ. ඊට පස්සේ කියනවා ස්වરૂපේ නම් මම අහලා තියෙන්නේ පිරිමි ස්වરૂපයක් තමයි. ස්වરૂප වශයෙන් කාන්තා ස්වરૂපයන්නේ, නමුත් අර භාව රූප නැහැ. ඒ භාව රූප කය පුරාම පවතිනවා කියලා කියනවනේ නේ භාව රූපේ. එහෙමයි සන්. එහෙම නැහැ. ඊට පස්සේ කියනවා කාම භවේ නාම රූප, ඊට පස්සේ රූප භවේ නාම රූප තුන් ආයතනයේද අරූප භවේ නාමං. දැන් අරූප භවේ නාම රූපං තියෙනවද? නැහනේ. ඇයි ඒ? අරූප භවේ රූපේ නැහනේ. ස්කන්ධ වශයෙන් නම් ස්කන්ධ කීයද? ස්කන්ධ චතුෝකාර භවයේ ස්කන්ධ හතරයි. ඇයි ඒ? විඥානස්කන්ධය තියෙනවා, සංඥා වේදනා සංස්කාර තියෙනවා. රූපස්කන්ධය තමයි නැත්ති අරූප ලෝකේ. ඒතර මේ කියන අරූප භවයේ නාමය අරූප භවයේ ඒකස් ආයතනස්ස පච්චව හෝති. එක ආයතනයකටයිලු ප්‍රත්‍ය වෙන්නේ. මොකක්ද ඒ ආයතනය? මොකක්ද ඒ ආයතනය? නිබුණ තිලගස්ම මොකක්ද ඒ ආයතනය? ධර්මායතනේ නේ, මන ආයතනේ නේ, මන ආයතනේ. ඒකට කියනවා විභංග ප්‍රකරණ. ඒ කියන්නේ ඕකට කියන්නේ චට්ට ආයතනේ කියලා. චට්ට ආයතනේ ඒ කියන්නේ හයවෙනි ආයතනේ කියන අයස චට්ට ආයතනේ. ඊට පස්සේ දැන් අරූප භවයේ ඔය විදිහට ආයතන එකකට තමයි ප්‍රත්‍ය වෙන්නේ. ආපහු දැන් සලායතන පත්‍යා පස්සෝනේ නේද? අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලායතන, සලායතන පත්‍යා පස්සෝ. පස්සේ ස්පර්ශයට ප්‍රත්‍ය වෙන විදිහ කියනවා කාම භවේ සලායතනං කාම භවේ චබ්බිදස්ස පස්සස්ස පච්චයෝ හෝති. කාම භවේ සලායතන කාම භවෙහි හයවැදෑරුම් ස්පර්ශයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. මොනවද මේ හයවැදෑරුම් ස්පර්ශය? මොකක්ද? චක්කු සම්පස්සජා නේ, චක්කු සම්පස්සේ. ඊළඟට සෝත සම්පස්සේ, ඝාන සම්පස්සේ, ජිවහා සම්පස්සේ, ඔය ආදී වශයෙන් මේ කියන සයවැදෑරුම් ස්පර්ශයට. ඔන්න ඉතින් ටීකාචාර්යන් වහන්සේලා නම් එක සමාස පදයකින්ම සම්පූර්ණ ඔක්කොම කියනවා. මේක කියවන්නේ කොහොමද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්සානං වසේන චබ්බි දස්ස පස්සස්ස. පද හයම ඉතින් එකට කරලා සමාස පදයක් හැදුවා. ඊට පස්සේ දැන් අපි කියන්න ඕනේ කාම භවයේ සලායතන ස්පර්ශ හයකට ප්‍රත්‍ය වුණා. රූප භවයේ සලායතන මොකද වෙන්නේ? රූප භවයේ සලායතන නැහනේ. රූප භවයේ තීන ආයතනයි නේද? තුන් ආයතනයෝ මොනවද? තුන් ආයතනෝ චක්කායතන, සෝතායතන, මන ආයතන. මේ කියන ආයතන තුන රූප භවයේ තින්නම් පස්සාන. රූප භවයේ ස්පර්ශ තුනට මොනවද ස්පර්ශ තුන? චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, මනෝ සම්පස්සේ. ඒ කියන ස්පර්ශ තුනට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. අරූප භවයේ ඒකං ආයතනං. ඒක මායතනං කියලා තිබ්බට ඔක වෙන් කරගන්න. අරූප භවයේ ඒකං ආයතනං. අරූප භවයේ තියෙන එකම ආයතනය මොකක්ද? මන ආයතනය නේද? ඒ මන ආයතනය අරූප භවයේ ඒකස්ස පස්සස්ස පච්චෝ, එකම ස්පර්ශයකට ප්‍රත්‍ය වෙනවලු. මොකක්ද ඒ ස්පර්ශේ? මනෝ සම්පස්සේ. දැන් සලායතන පච්චයා පස්සු, ඊළඟට පස්ස පච්චයා වේදනා. ඒකෙදි කියනවා කාම භවයේ පස්සෝ නේද? ඔව්, චහ පස්සා. කාම භවේ ච පස්සා කාම භවේහි ස්පර්ශය 6 දෙනා කාම භවේ චන්නං වේදනානම් පච්චා හොන්ති කාම භවේ ස්පර්ශ 6 කාම භවේ සයවැදෑරුම් වේදනාවන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කියන මොනවාද සයවැදෑරුම් වේදනා මොනවාද චක්කු සම්පස්සජා වේදනා තථා සෝත සම්පස්සජා ඝාන සම්පස්සජා ජීවහා සම්පස්සජා කාය සම්පස්සජා මනෝ සම්පස්සජා වේදනා කියන මෙන්න මේ ඒ වේදනා හයට ඊළඟට රූප භවයේ ස්පර්ශ කීයක් තියෙනවා කිව්වද 3යි නේද රූප භවයේ තයෝ තත්ත්වේව තිස්සන්න ඒ ස්පර්ශ තුන එහිම ඇතිවන වේදනා තුනට පැහැදිලි නේද මොනවාද වේදනා තුන චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා ඒ කියන වේදනා තුනට ඊළඟට කියනවා අරූප භවයේ ඒකෝ අරූප භවයේ තියෙන එකම ස්පර්ශය මනෝ සම්පස්සය තත්ත්වේව ඒකිස්සා වේදනාය පච්චයෝ හෝති එයිම මනෝ සම්පස්සජා වේදනාවට ප්‍රත්‍ය වෙනවා කියලා කියන. කාම භවේ ච වේදනා. අන්න දැන් වේදනා පච්චය තණ්හානේ. ඒතර කාම භවේ සයවැදෑරුම් වේදනා වූ කාම භවේ චන්නං තණ්හා කායානං පච්චයන්ති. සයවැදෑරුම් තණ්හා කායන්ට කාය කියලා කියන්නේ මෙතන නිකන් සමූහ අර්ථයෙන් නේද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ඉති මේසං චන්නං තණ්හා කායාන සයවැදෑරුම් තණ්හා සමූහයන්ට මේ වේදනා හය ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ඕ සා ඊට පස්සේ තමයි අජ්ජත් එක බාහිර ওই විදිහට අර 108 වැදෑරුම් බෙදනවනේ නේ ඒ ටිකයි කියන්නේ. මේක විසුද්ධි මාර්ගයේ ටීකාව බැලුවා තවත් විස්තර තියෙනවා. හරි ලස්සනයි මේ ටීකාචාරයන් වහන්සේලා දෙනමක් නේ. විසුද්ධි මංග ටීකාව කියන්නේ අනුරාධපුර යෝගී වගේ ලියවිච්ච එකක්. හේතු උන්වහන්සේ අටුවාචාරින් වහන්සේ නම. සරත දීපණී ලියවෙද්දී ඒව ලියවිලා මම හිතන්නේ අවුරුදු 7-800කටත් එහා. හැබැයි තේ ලියනකොට ලියවෙන්නේ සන්නස බොහෝ ඒවා මේ එකම විදිහට තමයි පටන් ගන්න. හේතුව අර අර්ථකථන සම්ප්‍රදාය ඒ වෙද්දිත් හොඳට තිබිලා තියෙනවා. අර්ථ දිය යුතු ක්‍රම සරත දීපණී තව චුට්ටක් ඉස්සරහට විස්තර කරනවා. අරකේ කෙටි. ඒක මම ඉස්සරහට පෙන්නන්නම්. දැන් අපිට අර ලෝක බුදුගුණ විස්තර කරද්දී ටීකා දෙකම ඕන වෙනවා. ඊට පස්සේ කියනවා රූප භවයේ තිස්සෝ තත්ත්වේව තින්නම් රූප භවයේ වේදනා තුන ඒ තණ්හා තුනට අරූප භවයේ ඒකා වේදනා අරූප භවයේ ඒකස්ස තණ්හා කායස්ස පච්චෝ හෝති හරිනේ අරූප භවයේ එක්ම වේදනාව එහි එක්ම තණ්හා සමූහයට ප්‍රත්‍ය වෙනවා තත්ත තත්ත සාසා තණ්හා තස්ස තස්ස උපාදානස්ස පච්චෝ ඒ තණ්හාව ඒ භවයන්හි උපාදානයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා උපාදානාදයෝ භවාදීන උපාදානාදී මොකද වෙන්නේ භවාදීන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා දැන් ඔය සරලව පටිච්චසමුපාදය ඔක කියලා තියෙන්නේ දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් අපි හිතන්නකෝ මෞකුසක ප්‍රතිසන්දි ගත්ත අවස්ථාවේ මෞකුසේ ඉන්න ගබ්බසෙයියක සත්‍යය කියලානේ කියන්නේ ගබ්බසෙයියක සත්‍යයේ කොහොමද අපි පටිච්චසමුපාදය තෝරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා ඒක ප්‍රශ්නයක් නෑ. ඇයි දැන් ගබ්බසෙයියක සත්‍යයේ විඥානෙත් තියෙනවා ඒකේ අවිද්‍යාව තියෙනවා නාම රූප දෙකම බැසගෙනන තියෙන්නේ දැන් මෞකසට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං පණ තියෙනවා නම් දරුවට විඥානෙත් තියෙනවා විඥාන පත්‍ය නාම රූපන්නේ නාම රූපයක් තියෙනවා ඇයි ඒ විඥානි කියන්නේ නාමයේ තියෙනවා රූපේ කියනකොට අර දස කලාප තුනක් පිහිටනවනේ නේද? වัตතු දසකේ, භව දසකේ, කාය දසකේ කියන මේ දසක මිටි තුන පිහිටනවනේ. හැබැයි නාම රූප පත්‍ය දැන් මොකද වෙන්නේ? සලායතන ඇයි ඒ? අසකන නාසයේ දිව ඒ ටික හටගන්නේ සති 11කින් පස්සේ කියලා කියන්නේ. දින 77කින් පස්සේ. සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ උනත් පේනවනේ මේ අර යුක්තානුව කියන අවස්ථාව දකින්දි ඒගොල්ලෝ ඒකේ සත්‍යයගේ ඇහැ කන හේතික නැහනේ. තේරුණාද? ඔකෝ මේ නම් කිව්වක් කමක් නැති මහ මෙවුනායි සිල්මෑණි කෙනෙක් ඇවිල්ලා මගෙත් එක තර්ක කරා එක දවසක්. ධර්මාචරණීට වෙයිලා මේ පටිසම්පාදයේ ගැන ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ මම ওই ප්‍රශ්නේ අනිත් පැත්තට ඇහුවා. මට ඔයා කියන්න පුළුවන් නම් එහෙමනම් මේ ගබ්බසීහික සත්‍යයේ පටිසම්පාදයේ සූත්‍ර පිටකයට අනුව කියන්න කිව්වා. කියන්න බෑ. ඇයි ඒ සූත්‍ර පිටකයේ අංග 12ම සම්පූර්ණ වෙච්ච එකනේ කියන්නේ. එච්චරයි කියන්නේ. අභිධර්ම පිටකයේ විතරයි අරක ගලපන්නේ. අභිධර්ම පිටකයේ කියන ඔතන නාම රූප පත්‍යය චක්කු නැ සෝත නැ ගහන නැ ජීව නැ කාය නැ මනායතනෙට ප්‍රති කරනවා චට්ටායතනං කියලා කියනවා. හයවෙනි ආයතනෙටයි එතන ප්‍රති කරන්නේ. අන්න බලන්න ඕනම තැනක පටිසම්පාදේ ලස්සන දැන් අසඤ්ඤතලයේ ගත්තොත් මේක කියලා නැහැ. අසඤ්ඤතලයේ ගත්තොත් අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං එහෙම වෙනවද? අසඤ්ඤතලයේ රූපේ විතරයි තියෙන්නේ. ඒකත් අර ජීවිත නවකයක් නේ පවතිනවා කියන්නේ නේ. කාය ප්‍රසාර පුළුවන්. ආයතන දෙකක් වගේ ප්‍රතිකරණ පුළුවන්. මූලික වශයෙන් මං කිව්වා චක්කායතන හිම පස්සෙනෙන්නේ. ඔව් කායතනේ තියෙන නිසා පුළුවන්. කාය දසකේ තියෙන හින්දා. වතු දසකේ තියෙන හින්දා මන ආයතනේ තියෙනවා. ඒතර ද්වේ ආයතන අනි කියලා වගේ ප්‍රතිකරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ හරියටම පටිසම්පාදයේ අවුල් කරගන්න නැතුව තේරුම් ගන්න නම් ඊට පස්සේ ওই කට්ටිය ওই අද්ද තුනට සංදි තුනට ඊට පස්සේ අර අතීත වටේ ඒවට පහර ගහන්නේ අර අර මේ ෂණ පටිසම්පාදයේ පටලගෙන ඊට පස්සේ විභංග ප්‍රකරණේ ඒක චිත්තක්කණික පටිසම්පාදයක් වෙනම කියනවා. කියන දැන් මේ මොහොතේ හටගන්න හිතේ. ඒකත් ලස්සනට කියන සංස මේ අභිධර්ම පිටකේ වර දිගන සුගතවන් සංස ඔය ටික ඉගෙනුවා අපටත් මේ හරිම ලස්සනට සංසයක ගැලපුවා. ඒ එතනදි කියනවා දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා පටිඝ හිතක් ගත්තාම පටිඝ හිතේ එනකොට පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා වෙන්න බෑ. ඇයි ලෝභේ එදෙන්නේ නැන්නේ පටිඝ හිතේ? එතන පටිඝයට තමයි ප්‍රත්‍ය කරන්නේ. ඊට පස්සේ කුසල් හිතක් ගත්තොත් පටිසම්පාදේ තණ්හා ඒව නැහැනේ. ඇයි කුසල් හිතේ තණ්හාව එදෙන්න බෑනේ එකවර එක වෙලාවෙ? අනුසේ එදෙනවට අයිස්ම ඒ හිතේ හිතේ එකවර ධර්මතාව ටික එදෙන්නේ. ඔව්. නම ගන්න තණ්හාව ගන්න. තණ්හාව එතන ගන්න. ඒ පටිපටික හිතක් ගත්තොත් තණ්හාව එතන. ඒ කියන්නේ ඒක චිත්තක්කණික පටිසම්පදේ ගන්න. පූර්ව වශයෙන් වෙනම මේ ගැලපුවට ඒක චිත්තක්කණික වශයෙන් ධර්මතාව ටිකේදී ගන්න. ඒ කියන්නේ ඒ හිතේ නාම ධර්ම ටික තියෙනවනේ. යනවනේ. ආව. ආ ඊට පස්සේ ශ්‍රද්ධා හිතක් එහෙම ගත්තාම ඔය අදිමෝක්ෂේම ප්‍රති කරන්න එතෙන්ද. ශ්‍රද්ධා හිතක. ඒවේ අවිද්‍යාදී ගන්න. ඒකයි හරියට දැනගන්න ඕනේ ඉතින් පටිසම්පාදේ තෝරගන්න. ඒක ඉතින් පටිසම්පාද විභංගේ හරියට ඉගෙන ගන්න වෙනවා ගුරුවරයෙක් ළඟ. ඊට පස්සේ දැන් කියනවා උපාදානාදයෝ භවාදීනං කියලා ඉවර කරා. හරි නේද? දැන් මේ කොටස තේරුණා නේද? දැන් අපි මේ මොකද්ද කතා කරගෙන යන්නේ? අරහං ගුණේ කතා කරගෙන යන්නේ. ඒතර මේ සියල්ල බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා කියලා ඊට පස්සේ අරහං ගුණේට දැන් මේක ගලපනවා. ඊට පස්සේ බුද්ධඝෝසාචරණ වහන්සේ කියනවා කතං ඉදේකච්චෝ කාමේ පරිබුංජිස්සාමීති කාමුපාදාන පච්චයා කායේන දුච්චරිතං චරති. ඇතැම් පුද්ගලයෝ කාමේ පරිබුංජිස්සාමි කියලා කාමයන් පරිබු මේ කාමයන් අනුභව කරන්නේ මෙයයි කියලා කාමුපාදාන පච්චයා කායේන දුච්චරිතං චරති. කායේ දුච්චරිතේ හැසිරෙනවා. වාචාය මනසා දුච්චරිතං චරති. වචනෙන් මනසින් දුසිරිතේ හැසිරෙනවා. දුච්චරිත පාරිපූර්යා අපායේ උපජ්ජති. දුස්චරිතේ පිරිපුන් වෙලා මොකද වෙන්නේ? අපායේ උපදිනවා. තත්ස්ස උපපත්ති හේතු භූතං කම්මං කම්ම භව. අන්න උපපත්ති හේතු භූත වූ කර්මය දුස්චරිතය නිසා දැන් කර්ම රැස් කරනවනේ. අකුසල කර්මය. අන්නේ අකුසල කර්මය නිසා කම්ම භවය හට ගන්නවා කියලා කියනවා. පටිසම්පාදේ භවයේ කොටස් දෙකකට බෙදෙනවා, කර්ම භවයයි උප්පත්ති භවයයි කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒතර කර්ම භවයේ හට ගන්නවා, ඒ කියන්නේ කර්මයක් එයාට ඊළඟ ජීවිතේ අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, කම්ම නිබ්බත්ත ප්‍රතිසන්දි විඥානයේ කර්මය නිසා හටගෙන ඒකත් එක්ක යාගේ ස්කන්ධ පහළ වෙනවනේ පංචස්කන්ධේ. ඒ ස්කන්ධයන් පංචස්කන්ධේ නැත්තම් නැති අයගේ ඒ විදිහට ගන්න. ඒතර ස්කන්ධ පහළ වෙනකොට ඒ ස්කන්ධ පහළ වීමට කියනවා උපපත්ති භවය කියලා. පැහැදිලිනේ? කන්දානං නිබ්බත්ති ජාති, ස්කන්ධයන්ගේ පහළ වීම ජාතියයි. පරිපාකෝ ජාතියෙන් පස්සේ මේරුණාට පස්සේ මොකද වෙන්නේ? ජරා භේදෝ මරණ, බිඳීමෙන් මරණය සිද්ධ. ඔන්න පටිසම්පාදයේ ජාති ජරා මරණ දක්වා ආපු හැටි. තව කෙනෙක් ඉන්නවලු අපරෝ සග්ග සම්පත්තින්, තව ණය ක්‍රමයක් සග්ග සම්පත්තින් අනුභවිස්සාමීති, ස්වර්ග සැපත අනුභවණය කරන්නම් කියලා, කියන්නේ පරිභෝග කරන්නම් කියලා. තතේව සුචරිතං චරති, එහිම සුචරිතේ හැසිරෙනවා. සුචරිත පාරිපූර්ය, සුචරිතය පිරිපුන් වීමෙන් සග්ගේ උපපජ්ජති, ස්වර්ගයේහි උපදිනවා කියලා කියනවා. තත්තස්ස උපපත්ති හේතු භූතං කම්මං, එහි උප්පත්ති හේතු භූත වූ කර්මය කම්ම භවෝති සෝ ඒව නයෝ. කර්මය කර්ම භවය කියලා ගන්නවා, එහි හටගන්න ස්කන්ධ උප්පත්ති භවය කියලා ගන්නවා. ඔව්, කන්දා ඒ උප්පති භවය කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමනේ. ඒකම තමයි අස්මත් ජාති කියලා කියන්නේ. ඒක ඉතින් අර පැහැදිලි වෙන්න මේකේ අංග 12කට බෙදලා පෙන්නනවා බුදුරැන් වහන්සේ. නැත්තම් ඕක දැන් විඥාන පත්‍ය නාම රූපන් නාම රූප පත්‍ය සලායතනන් කියලා ආයේ බෙදුවට අස්මත් සලායතනයි නාම රූපයි වෙන් කරන්න පුළුවන්ද? බෑනේ, එකම ධර්මතාව ටිකක් නෙමේ. පැහැදිලිද? නාම රූපං කිව්වත් ওই මුළු පටිසම්පාදෙම තියෙනවා ඕකේ. එතන ඉති ස්කන්ධයන්ගේ පහළවීමම තමයි ජාතිය කියලා කියන්නේ. අර උත්පත්ති කියන එක මිනිස්සුන්ට ලෝකයට ප්‍රකට නිසා ජාතිය කියලා තව නමකින් ඒක හඳුන්වනවා. ප්‍රකට වෙන්නේ නැත්නම් ඉති ස්කන්ධයන්ගේ පහළවීම තමයි. කන්දානම් පාතු භාවෝ නේත, ආයතනානම් පටිලාභෝ සූත්‍රාන්තය කියනවා නේද? එහෙනම් යා සංජාති ඔක්කන්ති නිබ්බන්ති අබිනිබ්බන්ති නේද? කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. එහෙමනේ ජාතිය කියන එක විස්තර කරන්නේ. සච්ච විභංග සූත්‍රයෙන් බලන්න. අපරෝපණ බ්‍රහ්මලෝක සම්පත්තින් අනුභවිස්සාමීති කාමපාදානප්පච්චයා ඒව මෙත්තම් භවේති. බ්‍රහ්මලෝක සම්පත්තිය අනුභවණය කරනවා කියලා කාමපාදාන ප්‍රත්‍යයෙන් මෛත්‍රිය වඩනවලු. ඒකත් උපාදානය. කරුණං මුදිතං උපෙක්ඛං භාවේති භාවනා පාරිපූර්යා බ්‍රහ්මලෝකේ නිබ්බත්තති. භාවනාව සම්පූර්ණ වීමෙන් බඹලෝ උපදිනවලු. තත්තස්ස නිබ්බත්ති හේතු භූතං කම්මං, ඒ ඉපදීම් හේතු භූත වූ කර්මය කම්ම භවෝ इति සෝ ඒව නයෝ. උප්පති භවයත් ස්කන්ධයන්ගේ පහළවීම කියලා ගන්න. අපරෝ අරූප භව සම්පත්තියෙන් අනුභවිස්සාමීති තතේව ආකාසානං චායතනාදී සමාපත්තියෝ භාවේති. අරූප ලෝකෙ ඉපදෙන්නම් කියලා ආකාසානං චායතනේ වඩනවලු. භාවනා පාරිපූර්යා තත්ත නිබ්බත්තති, භාවනාව සම්පූර්ණ වීමෙන් එහි උපදිනවා කියලා කියනවා. තත්තස්ස නිබ්බත්ති හේතු භූතං කම්මං කම්ම භවෝ, කම්ම නිබ්බත්තා කන්දා උපපත්ති භවෝ. කන්දානං නිබ්බත්ති ජාති, ස්කන්ධයන්ගේ පහළවීම ජාතිය. පරිපාකෝ ජරා, ඒක මේරීම ජරාවයි. භේදෝ මරණං इति ඒසනයෝ සේස උපාදාන මූලිකාසුපි යෝජනස්. ඉතිරි පදවලත් යෙදීම මේ විදිහට දැනගන්න කියලා කියනවා. උපාදාන මූලිකේ ණය ක්‍රමයේ ගන්න ඉතින් ඒක යෙදීම ගන්න විදිහින් ටීකාචාරයන් වහන්සේලා කියනවා. උදාහරණයක් විදිහට දිට්ටි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා උපාදාන හතරක් තියෙනවානේ. දිට්ටි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන, කාම උපාදාන, ඒකත් එන්න ඕනේ. ඔව්, යෝජනාසු ඒසේව නයෝති තත්තයන් යෝජනා. ඉදේ කච්චෝ නත්ති පරලෝකෝ इति නත්තික දිට්ඨින් ගන්නාති. පරලොවක් නැහැ කියලා නාස්තික දෘෂ්ටිය ගන්නවා. සෝ දිට්ඨි උපාදානප්පච්චා කායන දුච්චරිතං චරති. අන්න ඊට පස්සේ කාය දුච්චරිතේ හැසිරෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා. ඒ කර්මය නිසා අන්න කර්ම භවයේ සැකසෙනවා. ඒ ස්කන්ධ පහළ වීම නිසා උප්පත්ති භවයේ සැකසෙනවා. භවයේ නිසා මොකද වෙන්නේ? ජාතිය. ජාති ජරා මරණ භේදයෙන් මරණය. ඔන්න ඔය විදිහට ඉතින් මේ ටිකක් ගන්න පුළුවන්. එහෙමයි. ඔව්. ඒකෙම තමයි ගන්නෙ නේද? ඒකෙම ගන්න. එහෙමයි සා. ඔව්. ඒක ස්කන්ධ කියලා කියන්නේ ඉතින් නාමස්කන්ධනේ පහළ වෙන්නේ. නාමස්කන්ධේනේ රූපස්කන්ධේ නෑ. ඒකම තමයි සං සත්‍යයේ පහළ වීමක් තියෙනවනේ. ඔව්. ඊට පස්සේ ඒක ගන්න. ඔව්. පරිපාකයේ විදියට. ඒකි සොන්නංස එයා ඊට පස්සේ අර ධ්‍යාන අරමුණ එන්නේ නැතුව ඇති නේද? මරණාසන්න ජවනයේ ලෝභනිකාන්තික ජවන් ආදී යාට ගියොත් එහෙම ඒවා ආභව කර්ම වශයෙන් මතුවෙලා ආයෙත් පහළට ඇදලා දානවා. ඒ කියන්නේ මේ භවයට එහෙම ඇලුම් කරන ලෝභ. ඔව් අවශ්‍යයක් තියෙනවා. ඔව්. එහෙමයි 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 එහෙමයි. ඉන්න ඕනේ. සමහර ඉතින් එහෙම නැත්නම් උඩ බඹලෝටත් යනවා නේද? එතනම ධ්‍යාන වඩලා. පුළුවන් නේ? බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලා පහළට එනවා කියන්නේ ඉතින් නේද? එහෙමයි. ඊළඟ ටික පාලියෙන් කියමු.
අවසරයි සංස. ඒව මයං අවිජ්ජා හේතු සංඛාරා හේතු සමුප්පන්නා උභෝපේතේ හේතු සමුප්පන්නාති පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං අතීතං පි අද්ධානං අනාගතං පි අද්ධානං අවිජ්ජා හේතු සංඛාරා හේතු සමුප්පන්නා උභෝපේතේ හේතු සමුප්පන්නාති පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානන්ති හේතේන නයන සබ්බපදානි විත්තාරේ තබ්බානි තත්ත අවිජ්ජා සංඛාරා ඒකෝ සංකේපෝ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඒකෝ තණ්හෝ උපාදාන භවා ඒකෝ ජාති ජරා මරණං ඒකෝ පුරිම සංකේපෝ චෙත්ත අතීතෝ අද්දෝ අද්ධා දේ මජ්ඣිමා පච්චුප්පන්නෝ ජාති ජරා මරණං අනාගතෝ අවිජ්ජා සංඛාර ග්‍රහණේන චෙත්ත තණ්හෝ උපාදාන භවා ගහිතාව හොන්තිති ඉමේ පංච ධම්මා අතීතේ කම්ම වට්ටං විඥානාදයෝ පංච ඒතරහි විපාක වට්ටං තණ්හෝ උපාදාන භවක් ග්‍රහණේන අවිජ්ජා සංඛාරා ගහිතාව හොන්තිති ඉමේ පංච ධම්මා ඒතරහි කම්ම වට්ටං ජාති ජරා මරණා පදේසේන අවිඥානාදීන නිද්දිට්ටත්ත ඉමේ පංච ධම්මා ආයතින් විපාක වට්ටං තේ ආකාරතෝ වීසති විදාහಂತಿ සංඛාර විඥානානං චෙත්ත අන්තරා ඒකෝ සම්දි වේදනා තණ්හාන මන්තරා ඒකෝ භව ජාති භව ජාතීන මන්තරා ඒකෝති.
හරි. මේකත් ඉතින් පටිච්චසම්පාදයේ ඔය අද්ද තුනයි වීසති ආකාරයි සංදි තුනයි හැදෙන විදිහ මේ කියන්නේ. ඒවං අයං අවිජ්ජා හේතු සංඛාරා හේතු සමුප්පන්නා. අවිද්‍යා හේතුව නිසා හේතු සමගම, ඒ කියන්නේ හේතුවක් ලෙසත් හටගන්න සංස්කාරය හටගන්නවා. හේතු සමුප්පන්නා කියලා කියන්නේ ඔය සංස්කාර ආපහු තව ඉදිරි කොටසකට හේතුවක් බවට පත් වෙනවා. ඇයි ඒ? සංඛාර පත්‍යා විඥානං කියලා කියනවා ඊට පස්සේ. පැහැදිලිද? තවත් හේතුවක් තමයි සමුප්පන්න කරන්නේ අවිද්‍යාව නිසා. ඒකයි හේතු සමුප්පන්නයි කියලා කියන්නේ. ඒක මට තේරෙන ඉදිරි මං කිව්වේ. ඒක ඒක නොගැලපෙන්නේ එහෙම තමයි වෙන්නේ. අයන් අවිද්‍යා හේතු මේ අවිද්‍යා හේතුව සංස්කාරා හේතු සමුප්පන්න. හේතු සමුප්පන්න වූ සංස්කාරයෝ හට ගන්නවා. උභෝපීයේත හේතු සමුප්පන්නාති පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං කියලා කියනවා. ඔබ හන්සලාර වන්දනා කරනවා නේද සත්සත්තා ඥාන නේද ඒකට කියන්නේ. අන්න ඒකේ ඔය ධම්මට්ඨිති ඥානං එහෙම කියනවනේ. ඔව් තෙසත්තා නෙවෙයි සත්සත්තා. තෙසත්තා ඇවිල්ලා සෝතාවදානේ පඤ්ඤා ඒ ටිකනේ. සත්සත්තා ඥාන වල පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං කියලා කියනවා. එතකොට මේකට ඉතින් ටීකාචාර්යයන් වහන්සේලා තව ඉතින් විස්තර කියනවා. අවිද්‍යාපි කාමාසවාදීනා සහේතුකා ඒව ඉති ආහ. ඇත්තටම මේ අවිද්‍යාවටත් හේතු නැද්ද? දැන් සංස්කාරයන්ට හේතු අවිද්‍යාව කියලා කියනවා. නමුත් අවිද්‍යාවටත් හේතු නැද්ද? ඒත් තියෙනවා. මේක කෙලවරක් නැති චක්‍රයක් ඇත්තටම. අපි අවිද්‍යාවෙන් පටන් ගන්න මේක පැහැදිලි කරගන්න ඕන නිසා. නැත්තම් අවිද්‍යාවටත් තියෙනවා හේතු මොනවද? ටීකාචාර්යයන් වහන්සේලා ඒකයි කියන්නේ. කාමාසවාදී අවිද්‍යාවට ආශ්‍රවයෝ අවිද්‍යාවට හේතු. උභෝපි ඒතේ හේතු සමුප්පන්නා කිව්වේ අටුවාවේ එකයි. දෙකම ඇවිල්ලා ඇත්තටම හේතු සමුප්පන්නයි. ඒ කියන්නේ තවත් හේතුන් උපද්දවන්න පුළුවන් ධර්ම. මෙතන පච්චේ පරිග්ගහය කියලා කියනවනේ අට කතාවේ. හේතු සමුප්පන්නාති පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං කියලා කියනවනේ. පච්චේ පරිග්ගහය කියලා කියන්නේ නාම රූපස්ස පච්චයානං අවිජ්ජාදීනං පරිච්ඡිජ්ජ ගහනේ නිප්පාදේ තබ්බේ භුම්මං කියලා කියන සත්‍යමී වචනේ කියන එක පේන්නේ. ඒ නාම රූපාදී ප්‍රත්‍යයන් පිරිසිඳ දැන ගැනීම තමයි පච්චේ පරිග්ගහය කියලා කියන්නේ. මෙතන පඤ්ඤා කියලා කියනවා පච්චේ පරිග්ගහේ පඤ්ඤා. නාම රූපයන් පිරිසිඳ දැන ගැනීමේ ප්‍රඥාව පඤ්ඤා කියලා කියනකොට එතන කියනවා කංකා විතරණ විසුද්ධි සංඝාතා ප්‍රකාරතෝ ජානනත. කෙලින්ම කංකා විතරණ විසුද්ධිය ගැනයි මේ කියන්නේ පඤ්ඤා කියලා. කංකා විතරණ විසුද්ධියෙන් විසුද්ධි නුවණින් දැන ගැනීම ධම්මට්ඨිති ඥානං කියලා කියනවා. ධම්මට්ඨිති ඥානං කියලා කියන්නේ පච්චේ ඥානං इति අත්තෝ. පටිච්ච සමුප්පාද අවබෝධෝති උත්තං හෝති. අන්න පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අවබෝධය ලැබෙනවා කියන එක තමයි ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ. ඒවට අර ගැඹීර වචන පාවිච්චි කරලා තියෙනවා ඉතින්. ඉතින් අන්තිම විදිහට සරලව කිව්වොත් පටිච්ච සමුප්පාදයේ අවබෝධ වෙනවා. ඒ තමයි ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ. ලේසි නෑ ඉතින් කංකා විතරණ විසුද්ධිය කරනවා කියන්නේ. ඒ උන්වහන්සේට ඉතින් ආයේ මේ නාම රූප පැටලෙන්න බෑ දැන්. يعني කංකා විතරණ කංක්ෂාවන්ගෙන් දුරු කරන ඥානයක් නේ. එතකොට ඉතින් පොත් ආයේ ඕනෙත් නැහැ. ඉතින් උන්වහන්සේට කියන්න පුළුවන්. අය මේ ටික දකින්නනේ උන්වහන්සේ ප්‍රායෝගිකව. ඒක පාවක් භාවනාවේ වැදගත්කම මේ මේ මග හරියටම ඉතින් කියනවා. මූලාශ්‍ර සහිතවම තියෙනවා. එහෙමයි සෝන්නාස්. හරියටම මේ ප්‍රත්‍යයන් ගැන අවබෝධය උන්වහන්සේට එනවා සෝන්නාස්. මේවායි කියලා දෙන්න දෙයක් නැහැ අමුතුවෙන් උන්වහන්සේට. අපිට වඩා කොහොමත් වැටහෙනවා හේතුව මේ පොතේ දැනුම විතරක් නෙවෙයිනේ උන්වහන්සේට. හැබැයි මේකට පැටලෙන්න බෑ. يعني පොතේ දැනුමයි ඒකයි දෙකක් වෙන්න බෑ. මේ 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 මේකම තමයි වැටහෙන්න ඕන. ඊට පස්සේ කියනවා ඒතේන නයන සබ්බපදානි මෙතන අතීතම්පි අද්දාන අනාගතම්පි අද්දාන කියලා කියනවා. මෙතන අද්දාන කියලා කියන්නේ මොකක්ද? කාලය නේද? මේ දින අද්දත්තේ කංකා මල විතරණ වශයෙන් පවත්තති. මේ අද්ද තුනේහි කංකා මලය දුරු කිරීම වශයෙන් පවතින නුවණක් තමයි මේ ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ. අතීත අනාගත මේ අද්දාන කාලයන් අවිජ්ජා හේතු සංඛාරා හේතු සමුප්පන්නා. උභෝපීයේතේ හේතු සමුප්පන්නාති පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං इति ඒතේන නයන සබ්බපදානි විත්තරේ තබ්බා. සියලු පද මේ විදිහට විස්තර කරගන්න ඕනේ. ඔන්න ඊළඟ කියන තත්ත අවිජ්ජා සංඛාරා ඒකෝ සංකේපෝ කියලා කියනවා. අවිද්‍යා සංස්කාරයෝ එක් සංක්ෂේපයක් කියලා කියන විසුද්ධි මග්ග මහා ටීකාවේ කියන්නේ සංකේප කියන එකට අර්ථය. කොහොමද අපි සංකේප කියන එකට අර්ථය කියන්නේ? භාගයක් කියලා කියනවා. සරත දීපණී කියනවා මේක විමති නෝදනියත් මට මතකයි. කොට්ටාසු නැත්නම් රාසි ගොඩක් කොටසක් කියන අර්ථය. කොට්ටාසයක් කියන අර්ථය නෑ සොන්නාස. එතන කොට්ටාසයක් කියලා ගන්න. කොට්ටාසයක් කියන අර්ථය ගන්නවා. මේ තියෙන සංකේපෝ සංගහෝ සංග්‍රහයක් නැත්තම් කොට්ටාසෝ කොටසක් රාසීති අක්තෝ රාසියක් යන අර්ථය කියලා කියනවා. ඒතර සංකේප කියන එක ලියාගෙන තියාගන්න කොට්ටාසයක් කොටසක් කියන එක. තත්ත අවිජ්ජා සංඛාරා ඒකෝ සංකේපෝ එක කොට්ටාසයක් එක රාසියක් එක සමූහය. අවිජ්ජා සංස්කාර කියලා කියන්නේ එක සංක්ෂේපයක් නැත්තම් කොටසක්. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඒකෝ ඒක ඇවිල්ලා තව සංක්ෂේපයක්. ඒ කියන්නේ තව කොටසක්. විඥානයි නාම රූපයි සලායතනයි පස්සයි වේදනයි. එතන කීයක් තියෙනවද? පහක් තියෙනවා. තණ්හෝපාදාන භව ඒකෝ. තණ්හයි තණ්හාවයි උපාදානයි භවයයි තව එකක්. දාච ජරා මරණං ඒකෝ. සංකේප වශයෙන් නම් පටිසම්පාදේ සංකේප කීයද? සංකේප හතරයි නේද? ඇයි? අවිජ්ජා සංඛාරා එකයි, විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා එකයි, තණ්හා උපාදාන භව එකයි, ජාති ජරා මරණ එකයි. සංකේප හතරයි. පුරිම සංකේපෝ චෙත්ත අතීතෝ අද්දා. පුරිම ඒ කියන්නේ පෙර තිබ්බ සංකේපය නැත්තම් පෙර තිබ්බ කොටස මෙහිලා අතීත අර්ධයයිලු. ඒ කියන්නේ පුරිම සංකේපයේ කෝකද? අවිජ්ජා සංඛාරා දෙක. ඒකනේ ඉස්සල්ලාම කිව්වේ අපිට සංකේප හතරේ. පැහැදිලි නේද? පැහැදිලිද කියලා අහලා මම වෝ කියනවා. නේද? සමහරු බයයි යෝ කියන්නේ. ඇයි ප්‍රශ්නයි කියලා. මේක ඉතින් මෙහෙමයි නැගිටලා වැඩ කෑල්ලක් දාලා ඉතින් ওই බෝඩ් එකක් අරගෙන ওই ඇඳලා කරලා අතිනුයි පයිනුයි ඔක්කොම උගන්වන්න පුළුවන්. ඉතින් එච්චරක ඉතින් යන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි අර සාම්ප්‍රදායික ක්‍රමනේ අපි අනුගමනය කරන්නේ. ඉතින් අපේ ලොකු සංසල ඇත්තටම මේ ඔය ලැප්ටොප් අරම මේවා දුන්නේ නැහැ ඒ කාලේ නම්. පොතම තමයි සංස සමානට ලොකු සංසල පොතත් අයින් කරා. මහවග්ගපාලි සීමා ගැන උගන්වන්නේ සංස යතේ අටුවාවක්වත් නැහැ ලොකු සංස යතේ. මම කියන්නේ ආයෂතුන් කියනවා. අපි කියාගෙන යනවා ඊට පස්සේ ඉතින් අර එන අර්ථ ඔක්කොම කියනවා සං. අපි වරද්දනවා සමාගෙට පොත බලලා. ලොකු සංදි කියන බලනවා ඔහොම තියෙන්නේ කියන. ඒ වගේ ඉතින් මේ පොත නැතුව ඉගෙනුනේ සමහර අවස්ථා. සංඝාතිශේෂ උගන්වන්න දීකෝ ආශිතු මම දැන් අවුරුදු 8කට විතර කලින් සංඝාතිශේෂ ඉගෙනුවා. ආය උගන්වන්න හම්බුන්නේ නැහැ. අද තමයි ආය උගන්වන්නේ කියලා අපිට සංඝාතිශේෂ කොටසක් කළා. ඒ පොත නැතුව කරේ. කියනකොට අර මතකේ නෝ ඉතින්. ඒක අර පුරාණ ක්‍රමවේද වලට ඉතින් අපි යන්න ඕන පුළුවන් තරම්. ඊට පස්සේ දැන් මේ කියන අද්ද තුන අතරින් පළවෙනි එක තමයි පුරිම සංකේපයේ තමයි අවිජ්ජා සංඛාරා දෙක. ඒක ඇවිල්ලා අතීත අධ්‍යය කියලා කියනවා. ද්වේ මජ්ඣිමා පච්චුප්පන්නෝ වර්තමාන කොටසක් තියනවලු වර්තමාන අර්ධය. මජ්ඣිමා ද්වේ මැද තිබ්බ දෙකලු. මොකද්ද මැද තිබ්බ සංකේප දෙක? ආන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඒ අර්ධයයි තණ්හා උපාදාන භව කියන ඒ සංකේපයයි. තේරුණානේ රතනගවිසි? තේරුණා? චූලාභයසුන් තේරුණා? දිරානන්ද එතකොට ඒ අර්ධ දෙක ඒක ඇවිල්ලා මොනා මේ සංකේප ඒ සංකේප දෙක වර්තමාන අර්ධය ඊළඟට අන්තිම එක මොකක්ද මොන සංකේපේද ජාති ජරා මරණ ඒ සංකේප හතරක් තිබ්බනේ ජාති ජරා මරණං අනාගතෝ අනාගත අර්ධය ඔය විස්මිත අවබෝධය කියලා පොතක් තියෙනවා ඒක බලන්න මට පිටු අංකේ මතක නැහැ ඒක ඉතින් පුදුම අවබෝධය තමයි මෙන්න මේ කියන අර්ධ තුනට හරි කැත විදියට සංග පහර ගහනවා මේ විසුද්ධි මග්ග පටිසම්පාද ක්‍රමය නිසා අවුලෙන් අවුලටම පත් වුණා කියලා කියන්නේ පසුකාලීන ග්‍රන්ථයක් කියලා. ඕ ඒක තදටම විවේචනය කරනවා. මේ විස්මිත අවබෝධය කියලා අර මට මතක හැටියට දඹුලු විහාරයේ මේ ප්‍රතිමා වහන්සේ නමක් මුල් කවරේ විදියට තියෙන්නේ පොතේ. ඈ ඔව් විස්මිත අවබෝධය කියලා පටිසම්පාදය ගැන ලියවිච්ච පොතක්. ඒකේ සෑහෙන්ට මේ අද්ද තුනටම පහර ගහනවා. මේව බුද්ධ දේශනා නෙවෙයි අවුලෙන් අවුලටපත් කරලා තියෙන්නේ කියලා කියන පටිසම්පාදේ. ඔයිද උන්වහන්සේට තේරෙන්නේ නැතුව ඇති තමයි කියලා තියෙන්නේ. කියව ගන්න බැරුව ඉතින් අර නරිය විදි කන්න බෑ කියන්නේ. නරියත් මේ විදි තිත්තයි කියවගෙන තමයි. මේ තියෙනවා මං හිතන්නේ පුස්තකාලේ ඇති ඒ පොත විස්මිත අවබෝධය අයින් කරන්නේ සාස ඔය ඔය අද්ද තුනට එහෙම හරියටම පහර ගහනවා ඒකේ තමයි තියෙන්නේ අර මේ පිරිසිදු බුද්ධ දේශනාවයි අපි පිළිගන්න පොට්ටික කියලා අභිධර්ම පිටකේ අයින් කරලා පටිසම්භිදාව අයින් කරලා ඒ ටික අයින් කරලා දීඝ මජ්ඣිම අංගුත්තර ඒ නිකාය පොට්ටිකයි විනය පිටකේ විතරයි තියෙන්නේ අනිත් ඔක්කොම බැහැර කරලා තියෙන්නේ ඒවයේ මේ පිරිසිදු බුද්ධ දේශනාව නෙවෙයි කියලා. අයින් කළ දෙන්න. ඒ ව්‍යවස්ථාවේ මා මේ ව්‍යවස්ථාව ඈ. ඔව් මේ පොට්ටික හැර වෙන කිසිම පොතක් පිළිගන්නේ නැහැ කියලා. ඔව් කුද්දකනිකායේ පටිසම්භිදා මග්ගේ ඔක්කොම අයින් කරනවා. ධම්මපදයේ ජාතක ඒ ටික පිළිගන්නවා. මේ අනිත් ඔක්කොම බැහැර කරනවා. ඒ මම බෝධිඥාන සභාවේ විවස්ථාවම බැලුවා. විවස්ථාවෙම තියන්නේ ආයේ. ඒව තාම ඒ විවස්ථාව වෙනස් කරලා නැහැ. ඔය අභිධර්මයේ දැන් පිළිගන්නවා පිළිගන්නවා කොට එහෙම නැහැ. එහෙම බේරෙන්නේ සංසෝ මිනිස්සු දැන් දොස් කියනවනේ ගොඩක් ඉතින්. තරුණයි ඉතින් දැන් දහම බලනවා ඉතින් කියන හැම දෙයක්ම අහගෙන ඉන්නේ නැහැ ඉතින්. එහෙමත් අය තමයි අර ඒව සරණ ගිහිල්ලා ඉතින් ඉන්නේ. ඊට පස්සේ අවිජ්ජා සංකාර ගහණේන චෙත්ත තණ්හුපාදාන භවා ගහිතාව හොන්ති इति අවිජ්ජා සංස්කාර ගැනීමෙන් තණ්හා උපාදාන භවයෝ ගන්නා ලද්දේනු ඉමේ පංච ධම්මා අතීතේ කම්ම වට්ටා කොයි ධර්ම පහද අවිද්‍යාවත් සංස්කාරත් තණ්හාවත් උපාදානයත් භවයත් කියන මේ පහ ඇවිල්ලා අතීතේ කම්ම වට්ටේ දැන් ඉතින් ඕනනම් කෙටියෙන් ලස්සනට කෙනෙකුට මේ කෙටි සටහනක් හදාගන්න පුළුවන් මේවා ලස්සනට මේ පටිසම්පාදයේ ගලප ගන්න පුළුවන් ඒ භවවල කොහොමද පටිසම්පාදයේ හදන්නේ නේද ඒ සංක්ෂේප තුන කොහොමද බෙදාගන්නේ අද්ද තුන කොහොමද බෙදාගන්නේ වට්ට තුන කොහොමද බෙදාගන්නේ මේවා තව ටීකාචාරයන් වහන්සේලා කියනවා මේ නිකම්ම නෙවෙයි මේ අර කියන කොටස් ටික ගත්තේ ඒකද කියන්නේ එත්තච නිප්පරියායතෝ සංකාරා භවෝච කම්මං අවිජ්ජාදේවපන කම්ම සහායතාය කම්ම සරික්කකා තදුපකාරකා සාති කම්මන්ති වුත්ත අවිජ්ජාදේව විපාක ධම්මතාය කම්ම සරික්කකා සහජාත කෝටිය උපනිස්සේ කෝටියාච කම්මස්සච උපකාරක මේකේ අවිජ්ජා සංස්කාර දෙක ගත්තා කියලා කියනවා නේද ඊළඟට දැන් මෙතන ජාති ජරා අවිජ්ජා සංස්කාර ගහණේන චෙත්ත තණ්හුපාදාන භවා ගහිතාව හොಂತಿ ඊට පස්සේ කියනවා විඥානාදයෝ පංච විඥානාදයෝ පංච කියලා කියන්නේ මොකද්ද විඥාන නාම රූප සලායතන පස්ස වේදනා මේ කියන පහ ඒතරහි විපාක වට්ටා ඒතරහි කියලා කියන්නේ දැන් වර්තමාන විපාක වට්ටේ මේ ඒ පෙර අවිද්‍යා සංස්කාර නේද? ආ තණ්හා උපාදාන භව නිසා මොකද වෙන්නේ? ඒ කම්ම භවයේ තියෙනෝනේ. ඒ නිසා අද අපිට ලැබිලා තියෙනවා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඒ ටික අපිට දැන් ලැබිලා තියෙනවා. ඊට පස්සේ දැන් වර්තමාන කොටස. ඊට පස්සේ කියනවා තණ්හා උපාදාන භවක් ගහණයෙන් අවිජ්ජා සංඛාරා ගහිතාව හොන්තිති. තණ්හා උපාදාන භව ඒකෙන් අවිද්‍යා සංස්කාර ගත්තා කියලා ඉමේ පංච ධම්මා. ඒ කියන්නේ තණ්හා උපාදාන භව අවිද්‍යා සංස්කාර කියන මේ පහ ඒතරෙහි කම්ම වට්ටා. දැන් ආපහු කර්මයේ සැකසෙනවා මේ අවිද්‍යාව තණ්හා උපාදාන භවේ නිසා. ඒ කර්ම භවේනේ. පැහැදිලි නේද? ඒ නිසා ආපහු මොකද වෙන්නේ? කර්ම භවේ සැකසෙනවා. එතන අවිද්‍යා සංස්කාරා ගහිතාව හොන්ති කියලා කියන්නේ කිලේශ කම්ම භව සාමාන්‍යතෝ තණ්හා උපාදාන ගහේනේන අවිජ්ජා ගහිතා බවක් ගහණේන සංඛාරා ගහිතාදි දට්ටබ්බා. ඕකේ තව ලස්සන කතාවක් තියෙනවා. මේ ඔය දෙක අතරත් ආශිතුන් හංස මේ පටිච්චසමුප්පාද ප්‍රත්‍ය ටික කියනවා. ඒ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියද්දි ඒ දෙක අතර දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා විතරනේ අපි කිව්වේ. නමුත් අවිද්‍යාවත් සංස්කාරයන්ත් අතර යෙදෙන සූවිසි පට්ඨානේ පට්ඨාන ප්‍රත්‍ය ටික උතන ආය ගලපන්න. උපනිශ්‍රය ආදී ප්‍රත්‍ය අනිවාර්යයෙන් යෙදෙන. ඒකෙන් ආයසතුන් හන්ස අන්නර කුසල් සිත්වලට ආදී ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාව කොහොම කුසලයට. ඔව් එහෙම ප්‍රත්‍ය වෙනවා. ගන්න ඕනේ පට්ඨානයි ගන්න. කියනවා නේ සංස. ඇයි මේ චන්ද්‍රිකාවේ කියනවා. චන්ද්‍රිකාවේ පටිසම්පාද කොටස කියද්දී ඒ ස්වාමීන් වහන්සේ පဋාණ ප්‍රත්‍යටික මාතර සාන්නංශ එතන කියනවා. හරි ලස්සන කතාවක්. ඉතින් මේ 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 ටීකාවෙත් එතනේ පဋාණ ප්‍රත්‍යටික කියනවා. මට දෙක පාට මේක ඔයන්න අමාරුයි මේ. පස්සේ මීට මම බලලා කියන්නම් මේ කොයි කොයි ප්‍රත්‍ය දෙන උපනිශ්‍රයේ ඒ ආදී ප්‍රත්‍ය අනිවාර්යෙන් මේ දෙනවා. ඕකේ ඊළඟට පටිසම්භිදා මග්ගපාලියෙත් එන කොටසක් එක්කත් ඕක අපි විස්තර කරගන්න ඕනේ. මේක තව ටිකක් දුරට දැනගන්නවා. ඊළඟට කියනවා දැන් අර කියන අවිජ්ජා සංස්කාර ටික ගත්තා කියලා නේ කිව්වේ. දැන් කර්ම වටේ ජාති ජරා මරණ අපදේශේන ජාති ජරා මරණ අපදේශේන් විඥානාදීන නිද්දිට්ටත්ත ඉමේ පංච ධම්මා. ඒ කියන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ධර්ම පහ ආයතින් විපාක වට්ටා. ඊළඟට විපාක වටේ වෙනවා කියලා කියන ඔය අපදේශේන කියලා කියන්නේ මොකක්ද? ඔව් ඔව් එතන අපදේශ කියන එකත් ආසුන් වහන්ස ටීකාචාරයන් වහන්සේ විස්තර කරනවා. ඔගේ තව ටිකක් ලස්සනට විස්තර කරනවා විසුද්ධි මග්ග ටීකාවේ. අපදේශේනාති ජාති ජරා මරණානම් කතනේන කියලා කියන්නේ ජාති ජරා මරණේ කීමේ ඒකෙන් විඥානාදී අර පහත් ගන්නවා කියලා කියනවා. ඒක ලස්සනට මේ විසුද්ධි මංග ටීකාවේ තියෙනවා සුදුන් හංස. ඒක මට මත පෙරල ගන්න බැරි වුණා. මම ඒක බලලා කියන්නම් ඈ. මෙතන ඔබ වහන්සේලාට පොඩ්ඩක් පැටලෙන්නේ නැද්ද? මට චුට්ටක් එතන මේ මුලින් මම බලද්දි මේක පැටලෙන ඉගෙන ගන්න කාලෙත් ඒක අහන්න බැරි වුණා. දැන් මෙතන කියනවනේ ස්වාමීන් වහන්ස මේ තණ්හා උපාදාන භව ගහණයන අවිජ්ජා සංඛාරා ගහිතා මේ පංච ධම්මා කියලා ජාති ජරා මරණ අපදේශේන විඥානාදීන නිද්දිට්ටත්තා කියලා කියද්දී දැන් අපි මෙහෙම කියද්දී දැන් තණ්හා උපාදාන භව ගහණයන අවිජ්ජා සංඛාරා ගහිතාව හොන්ති මේ පංච ධම්මා කියද්දී මේ ධර්ම පහ හොයන්න ලේසි. ඇයි? තණ්හාවයි උපාදානයයි භවයයි අවිද්‍යාවයි සංස්කාරයයි. දැන් මෙතන පහ හොයද්දි බලන්නකෝ. ජාති ජරා මරණ අපදේශේන විඥානාදීනං කියලා කියනකොට විඥානාදී එතන කලින් කීයක් ගත්තද? පහක්නේ. මොනවද? ගන්න විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා පහක් ගත්තනේ. ඒතර දැන් මෙතන ආයේ මේ ජාති ජරා මරණ අන්න ඒක තමයි. ඒ නිසා මේ දෙක ඇත්තම ජාති ජරා මරණ කියලා ආයෙ තුනක් ගන්නෑ. මෙතන ගන්නෙ මේ පංච ධම්මා කියලා මට තේරෙන විදිහට. මේ කියන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඒ ටිකම තමයි ගන්නවා කියලා පේන්නේ. ඒකයි මේ ටීකාවේ මෙතන මම දැක්ක විඥාන නාම රූප සලායතන පස්ස වේදනා නම් ජාති ජරා භංග අවත්තා. ජාති ජරා මරණ අන්ති උත්තත්තා. ජාති ජරා මරණ අපදේශේන විඥානාදීන නිද්දිට්ටත්තා. විසුද්ධි මංග ටීකාවේ මේ තියෙනවා. අන්න ඒ ටික අනිවාර්යෙන් තියෙනවා කියලා කියනවා. අන්න ඒකයි. ඒකෙන් මේ පහ තමයි එතකොට ගන්න. ගත්ත නැතු ඒ පහ නැතුව ගන්න බෑනේ. හරි නේද? එතකොට ආයතෙන් විපාක වටේ. තේ ආකාරතෝ විහිසති විදා හොන්ති. දැන් ආකාර වශයෙන් කීයක්ද? 20 දෑරුම්. කොහොමද 20 දෑරුම් බව හැදෙන්නේ? ඒ ටික හතරෙන් අර පහ හතරෙන් වැඩි කරන්නේ නේද? ඇයි ඒ? අන්න හරි. ඒ ආකා අතන ගත්ත අපි අද්ද නේද? එතනින් ගුණ කරන්න ඕන. ආකාර. ඒක 4 × 5 = 20යි. ඒතර 20 වැදෑරුම් ආකාරය එනවා. ඊට පස්සේ සංකාර විඥානංච එත්ත අන්තරා ඒකෝ සංදි. දැන් සංදි තුනක් තියෙනවා කියනවනේ. රේරුකාණී සන්නංශයේ පටිසම්පාද පොත බැලුවත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. සංස්කාරයි විඥානයි අතර එක සංධියක් තියෙනවලු. හරිද? මේ සංධි කතාවක් ගන්න යාසු තුනහස ප්‍රධාන හේතුඵල වශයෙන්. මේ හේතුව නිසා සංස්කාර නිසා ආය අභිනව අලුත්ම ඵලයක් හට ගන්නවනේ විඥානය කියන එක. ඉතින් ඒක අර ප්‍රකට වෙන්න සංධියක් විදියට පෙන්නලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. සංධියක් විදියට. අන්තර ඒකෝ සංධි. ඊළඟට වේදනා තණ්හානම් අන්තර. හේතුව මොකද? ආපහු එතන ප්‍රධාන අකුසලයේ රැස් වෙන තැනක්නේ. තණ්හාව කියන්නේ. ඒතර ඒ නිසා වේදනාවයි තණ්හාවයි අතර ආපහු එකක්. ඊළඟට භව ජාති අතර තව එක සංධියක්. භවයයි ජාති අතර. ඉති භගවා එවං චතු සංකේපං. සංක්ෂේප 4යි. ඒ සංක්ෂේප 4 නේද අපි ගුණ කරේ අර ඉස්සෙල්ලා මේ පහෙන්. අද්ද 3යි. අතීතද්ද වර්තමාන අනාගත. 20 ආකාරං අන්න අර පහෙන් අඩි කරලා ගත්ත එක. අයුරු 20යි. 30 සංදි. සංදි 3යිලු. මොනවද? අන්න දැන් කිව්වනේ සංදි 3 සංස්කාර විඥාන අතර එකයි, වේදනා තණ්හා අතර එකයි, භවේ සහ ජාති අතර එකයි. පච්චේ සමුප්පාදං සබ්බාකාරතෝ ජානාති පස්සති අඤ්ඤාති පටිවිජ්ජති. බුදුරජාණන් වහන්සේ සර්වාකාරයෙන් දන්නවලු දකින්නවලු. අඤ්ඤා කියලා කියන්නේ අවබෝධ කරනවලු. පටිවිජ්ජති කියලා කියන්නේ ප්‍රතිවේද කරනවලු. මේක කියනවා ඉතින් අර හේතුතෝ පලස්ස අවිච්ඡේද පවති භවතෝ නොසින්ද පවත්තන බැවින් හේතුඵලස්ස සම්බන්ධ භූතෝ ඒකෝ සංදි. අර හේතුඵල සම්බන්ධයෙන් තමයි සංදිය වෙන් කරලා පෙන්වන්නේ කියන එක ඒ කියනවා. ඒකයි භව ජාතිනං අන්තරා. ඊළඟට ඵලයෙන් ආයේ හේතුව වශයෙන් උපදින නිසා ඒකත් කිව්වා. ওই විදිහට ජානාති කියලා කියන්නේ අවබුද්ධති, අවබෝධ කරයි. පස්සති කියලා කියන්නේ දස්සන භූතේන ඥාන චක්කුණා පච්චක්කතෝ පස්සති. නුවණැසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින නිසා භාගිතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ පස්සති කියලා කියනවා, දකිනවා කියලා කියනවා. අඥාති පටිවිජ්ජති කියලා කියන්නේ තේසං එව වේ වචන. ඒ ටිකටම සමාන වචන. අවබෝධ කරනවා, නුවණැසින් දකිනවා. තං ඥාතට්ඨේන ඥාන ඥාතර්ථේ ඥානං කියලා කියනවා. ඥාතට්ඨේන කියලා කියන්නේ මොකක්ද? ඥාන නට්ඨේන, දැන ගැනීම අර්ථයෙන්. ඊළඟට ප්‍රජාන නට්ඨේන කියලා කියනවනේ අට කතාවේ. ඥාතට්ඨේන ඥානං ප්‍රජාන නට්ඨේන පඤ්ඤා. ප්‍රජාන නට්ඨේන කියලා කියන්නේ මොකක්ද? පටිවිජ්ජ නට්ඨේන, ඒ කියන්නේ ප්‍රතිවේධ කිරීම අර්ථයෙන්. ප්‍රතිවේධ කිරීම අර්ථයෙන් ඕනනම් අට කතාවේ ලියලා තියා ගන්න උතන. ප්‍රතිවේධ කිරීම අර්ථයෙන් තේන මුච්චති පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං. ඕන් තෙසත්තේ ඥාන වල කියනව නේද ඔක? පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං කියලා එහෙම කියනවනේ. ආන් ඒකේ දැනගන්න විදිය තමයි ඔය විස්තර කරේ. ඔය තෙසත්තේ ඥාන කියන එක ලේසි විෂයක් නෙමෙයි. අර තෙසත්තේ ඥාන කතා පොත බලන්නකෝ, උච්චර විස්තරයක් තියෙනවද කියලා. ඉමිනා ධම්මට්ඨිති ඥානේන භගවා තේ ධම්මේ යථා භූතං ඤත්තා. මේ ධම්මට්ඨිති ඥානෙන් සමන්නාගතෝ ඒ නුවණින් භාග්‍යතුන් වහන්සේ තේ ධම්මේ යථා භූතං ඤත්තා. ඒ ධර්මයන් යථා භූතව දැන තේසු නිබ්බිදන්තෝ. ඒ යථා භූත ඥානෙන් දැනගෙන ඒවයි නිබ්බිදන්තෝ කියලා කියන්නේ කලකිරිලා. ටීකාචාරයන් වහන්සේ කියන බලව විපස්සනා ආයුධේන, බලවත් විපස්සනා නැමැති ආයුධේ නිබ්බිදන්තෝ අරිය මග්ග ආයුධේන විරජ්ජන්තෝ. ආර්ය මාර්ගයෙන් නොඇලි, විරජ්ජන්තෝ කියලා කියන්නේ නොඇලි. විමුච්ඡන්තෝ මිදෙමින් උත්තප්පකාරස්ස ඉමස්ස සංසාර චක්කස්ස අරේ කියන ලද්දා වූ මේ සංසාර චක්‍රයාගේ අර හනි නැසූසේක, විහනි විශේෂයෙන් නැසූසේක, විද්ධන්සේසි දුරු විනාශ කළසේක. ඒවම්පි අරාණං හතත්තා අරහං. කෙලෙස් සතුරන් නැසූ බැවින් අරහං කියලා කියනවා. දැන් අරහං ගුණේ විස්තර කරන්න තමයි මේ පරිසම්පාද ඔච්චර දිග කොටසක් විස්තර කරේ. එහෙනම් ඉතින් දැන් සෝ භගවා ඉතිපි අරහං කියලා කියද්දි නුවණ දියුණු නම් මේ ධර්මතා ටික ඉතින් වැටහෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කියන සංසාර චක්‍රයේ, සංසාර චක්‍රය ගැන කියන්නනේ පටිච්චසමුප්පාදය ඔය කිව්වේ. සංස විනාශ කළා, දුරු කරා කියන එක. කුච්චිතේහි පාපකේහි අකුසලේහි ධම්මේහි චලයන්ති සලයන්ති කම්පෙන්ති විද්ධන්සෙන්ති ති කුසලා කියලා කියනනේ. අන්න දුරු කරන නිසා. පිළිකුල්ලෝ පාපී ධර්මයන් සොලවන, කම්පා කරන, දුරු කරන නිසා කුසල කියලා කියනවා. විද්ධන්සේසි කියලා කියන්නේ දුරු කරනවා කියන. හරි නේද? ඊළඟට ආපහු දැන් අර කෙලෙස් සතුරන් දුරු සෙයින් අරහං කියන කොටස දැන් ඉවරයි. ඊට පස්සේ ආපහු එන්නේ පච්චයාදීනංච චාරහෝ කියලා කියවනේ. අන්නේ ප්‍රත්‍යන්ත සුදුසු බව ගැන දැන් ඊළඟට කියනවා. දැන් අර කෙලෙස් සතුරන් දුරු කියන එක ඉවරයි. අර 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 සිදලුවේ කෙලෙස් කෙලෙස් අර නැසූහේ. දැන් මේක බුදුගුණ පටිසංයුත්තාය ධම්මියා කතාය චිත්ත සම්පහන්ස නැත්තංච කියලා කිව්වේ. දැන් සිත සම්පහන්සනේ වෙනවද නැත්තම් ඒක වික්ෂිප්ත වෙනවද? ඔව් තේරෙන්නේ නැති වුණොත් ඉතින් නේ. ඒදි උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් ඒක නිකම්ම ඉඳලත් බෑ. ඉතින් දැන් සමහරුන්ට තේරෙන්නයි සමහරුන්ට නොතේරෙන්නයි විදිහක් නැහැ නේද? ඉතින් තම තමන් ඉතින් නුවණත් බලපානවා, උත්සාහයත් එක්කත් ඉතින් බලන්න ඕනේ. අඩුම ගාන ඉතින් ටිකක් අර සිංහල පොතක් හරි එක්ක කියවගෙන හරි එන්න ඕනේ. නැත්තම් තේරෙන්නේ නැහැ නේ ටිකක් හරි පාලියෙන් කියද්දි. හරි. ඊළඟ කොටසත් කියමු.
අවසරයි සානස්ස. අග්ග දක්කින අයත්තාව චේවරාදී පච්චයේ අරහති පූජා විශේෂංච තේනේවච්ච උප්පන්නේ තථාගතේ යේකේචි මහේසක්ඛා දේව මනුස්සා නතේ අඤ්ඤත්ත පූජං කරොන්ති තථාහි බ්‍රහ්මා සම්පති සීනේරු මත්තේන සිනේරු මත්තේන රතනදාමේන තථාගතං පූජේසි යතා බලංච අඤ්ඤේ දේවා මනුස්සාච බිම්බිසාර කෝසල රාජාදයෝ පරිනිබ්බුතං පිච්ච භගවන්තං උද්දෙස්ස ඡන්නෞති කෝටි ධනං විස්සජ්ජත්වා අශෝක මහරාජා සකල ජම්බුද්දීපේ චතුරාසීති විහාර මහා සහස්සානි පතිට්ඨාපේසි කෝපන වාදෝ අඤ්ඤේ සම් පූජා විශේෂානන්ති පච්චයාදීනං අරහත්තාපි අරහන් යතාච ලෝකේ යේකේචි පණ්ඩිතමානිනෝ බාලා අසි ලෝක භයේන රහෝ පාපං කරොන්ති ඒවමේස න කදාච්චි කරෝතේතේ පාපකරණේ රහාභාවතෝපි අරහන් හෝති චෙත්ත ආරකත්තා හතත්තාච කිලේසාරේන සෝමුනි හත සංසාර චක්ඛාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන උච්චතීති.
හරි, ඊළඟ කොටස අපි විස්තර කරමු. අග්ග දක්ඛිනෙයත්ත කියලා කියවන අග්‍ර දක්ෂිනෙය උත්තම දක්ඛිනෙය භාවතු උත්තම වූ දක්ෂිනෙය, ඒ කියන්නේ පූජාවන්ට සුදුසු. චක්කවත්තිනෝ අචේතනේ චක්කරතනේ උප්පන්නේ සක්‍රීති රජුරුවන්ගේ හිත්පිත් නැති චක්කරතනයක් උපන් කල්හි තත්තේව ලෝකෝ පූජං කරෝති. එහි ලෝකයා පුද පූජා කරනවා. අඤ්ඤත්ත පූජා විශේෂා පරිච්චින්ජಂತಿ. අන්නේ පූජා විශේෂයෝ පරිච්චින්ජಂತಿ කියලා පච්චිච්ජಂತಿ කියලා කියන්නේ නවත්තනවා. පූජා මේ දැන් දන් වැටක් පච්චින්ජන්ති කියලා කියන්නේ දන් වැට නවත්තනවා කියන එක, දන් දෙන්නේ නැහැ කියන එක. ඒ වගේ පූජා විශේෂයෝ නවත්තනවා. කිමංගපන සම්මා සම්බුද්ධේ උප්පන්නේති දස්සෙන්තු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපන් කල්ලි කියන එක දක්වමින් උප්පන්නේ තථාගතේ ඉති ආදි මාහ. මෙතන මම මේ ටීකාවනේ කියාගෙන යන්නේ. අග්ග දක්ඛිනෙයත්තාච චීවරාදී පච්චේ අරහතේ පූජා විශේෂංච තේනේවච uppanne තථාගතේ. අන්න ඒකට තමයි දැන් මේ ටීකාරතේ කිව්වේ uppanne තථාගතේ කියලා කිව්වනේ. ඒතොර අග්‍ර දක්ෂිනෙය බැවින් චීවරාදී ප්‍රත්‍යන්ට බුදුරජාන් වහන්සේ සුදුසුයි. පූජා විශේෂයන්ට තේනේවච uppanne තථාගතේ. තථාගතයන් වහන්සේ උපන් කල්ලි අර කියන ඉතින් සක්විති රජු රූපන් කල්ලි තනිත් ඒවා නවත්තලා එයාට පුදනවනා. තථාගතයන් වහන්සේ උපන් කල්ලි ඒකේචි මහේසක්කා දේව මනුස්සා මහේශාක්‍ය දේව මිනිසුන් නතේ අඤ්ඤත්ත පූජං කරොන්ති වෙන තැන්වල පූජාවන් කරන්නේ නැහැ. තථාහි බ්‍රහ්මා සහම්පති මහා බ්‍රහ්ම රාජයා සිනේරු මත්තේන රතන දාමේන තථාගතං පූජේසි. යොදුන් 84000ක් මහමෝදෙන් යට යොදුන් 84000ක් මහමෝදෙන් උඩ තියෙන යොදුන් කීයද? 100000. ඒ කියන ගානට තියෙන ප්‍රමාණය නේ 168000ක් නේද? එච්චරකට මේ විශාල රතන දාමයක් තථාගතයන් වහන්සේට පූජා කළා කියලා කියනවා. යතා බලංච තමන්ට සුදුසු බලය ඇතිව අඤ්ඤේපි දේවා කියන්නේ ඒ දෙවියන්ට පුළු පුළුවන් විදිහට මනුස්සාච බිම්බිසාර කෝසල රාජාදේව බිම්බිසාර කෝසල රජු ආදී පරිනිබ්බුතම්පිච භගවන්තං උද්දිස්ස පිරිණිවුනා වූ භාගිතුන් වහන්සේ උදෙසාත් චන්නෞති කෝටි ධනං විස්සජ්ජෙත්වා කෝටි 96 කෝටියක් වියපැහැදම් කරලා අශෝක මහරජා සකල ජම්බුදීපේ චතුරාසීති විහාර සහස්සානි පදිත්තාපේසි එවත් බුදුරයන් වහන්සේ වෙනුවෙන් කරේ 84 දහසක් විහෙර විහාර ඉදිකලා කෝපන වාදෝ අඤ්ඤේසම් පූජා විශේෂාණ අන්‍යයන්ගේ පූජා විශේෂයන්ට අන්‍යව පූජා විශේෂන කවර වාදයක්ද කියලා කියන ඉතින් මෙච්චර පූජාවල් කළා නම් අයිති අනිත් ඒවා ගැන කියන්න කතාවක් නැහැ ඒවං පච්චයාදීනං අරහත්තාපි අරහං ප්‍රත්‍යන්ත සුදුසු නිසා භාගිතුන් වහන්සේ අරහං නම් වනසේක කියලා කියන යතාච ලෝකේ කේචි පඬිත මානිනෝ බාලා යම්සේ ලෝකේහි ඇතම් පඬිත මානෙයි වූ බාලයෝ අසිලෝක බහේන අසිලෝක බහ කියලා කියන්නේ ඔව් අන්න ඒක තමයි බාලයෝ නේද කඩු ආදියට බයෙන් රහසිගතව පව් කරන්නේ නැහැ කියලා නේද රහෝ පාපං කරොන්ති එහෙමද ඔබ මෙතන අසි කියනකොට කඩු කතාවක් නෙමෙයි අසුදුනාංශය සිලෝක කියලා කියනවනේ ලාභ සත්කාර වලට පැහැදිලිද කීර්ති ප්‍රශංසා වලට කියනවනේ සිලෝක කියලා අසිලෝක බයේන කියලා කියන්නේ අකීර්තියක් උපදී කියලා ඇයි එලිපිට පව් කරන්න ගියපහම අකීර්තිය උපදිනවනේ ඒ නිසා මොකද කරන්නේ රහෝ පාපං කරොන්ති ඒ අය පව් කරන්නේ රහසිගත මේක මම නිකන් කියන කතාවක් නෙමෙයි අසිලෝක බහේනාති අකිත්ති බහේන කියලා විසුද්ධි මංග ටීකාවේ කියනවා අකීර්තියට බහින් ඒව මේසන කදාජ කරෝතීති තථාගතයන් වහන්සේ කවදාවත් එහෙම රහසින්වත් පව් කරන්නේ නැහැ පාපකරණේ රහ අභාවතෝපි අරහං පාපයන් කිරීමෙහි රහ බවක් ඒ කියන්නේ සැඟවුණු බවක් නැති නිසා අරහං කියලා කියනවා හෝති චෙත් කියලා ඔන්න අරහං ගුණය කියලා අවසන් කරනවා කොහොමද අපි හැමෝම කියමුද ආර කත්තා හතත්තා ච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහං තේන උච්චතිති ඔන්න අරහං ගුණේ බුදුරජාණන් වහන්සේ ඉතින් පැයක් බණ කියන්න පුළුවන් ඕන්න අරහං ගුණේ නේද මේ ටික දැනගත්තොත් මේ කොටස ඉතින් පැයකට එහා ඉතින් විස්තර කරන්න පුළුවන් ඊළඟට සම්මා සම්බුද්ධ ගුණේ ඒක අපි එහෙනම් විවේකයක් අරගෙන ටික සාකච්ඡා කරමු 3:10ට වගේ ආපහු අපි එකතු වෙමු හරි නේද ඊළඟට සම්මා සම්බුද්ධ ගුණේ ටිකක් වෙලා යනවා වැඩි වගේ නේද පද පොඩ්ඩයි ගි කවන්න වෙන කීයක් බෑනේ ඉතින් විස්තර ටික සාංශ ඔව් ඒක තමයි කෙටියෙන් කියන්නත් පුළුවන් ඉතින් මන්න ලෝකවිදු ගුණයටත් එහා බලාගෙන ආවේ කමන්නෑ ඉතින් ඔය විදිහට කරගෙන යා තව පරිවර්තනයක් කරන්න නැතුව මේ සාංශ හරි කියම් පාලි අර කියනවනේ නේද සාමාන්‍ය කෙනාට වඩා ත්‍රිපිටක ධර්මයේ දන්න කෙනාට බුදුගුණ වැටහෙන ප්‍රමාණය වැඩි එතකොට ඊට පස්සේ ඊට වඩා කල්යාණ පුතග්ජන තුමන් වහන්සේට දැන් නාවුනි ලොකු සංසලා වගේ ඒ ස්වන්නංශරල මාතර ලොකු සංසලාට ඒ බුදු ගුණ වැටහෙන ප්‍රමාණය වැඩි. අරහං කියලා කියනකොට අර ගුණ ඔක්කොම නිකන් එන්න ඕන චිත්‍රපටියේ පේනවා වගේ මේ මතක් වෙලා ඔක්කොම ඒක දැන් අර නාවනි ලොකු සංසලාට සමහරලා සංසෝයේ ඥාන වන්දනාවන් කරද්දි අර ඇඬෙන් දෙනවලු නේද? ඒ අර ගුණයන් වැටහෙනවා හිතට හදවතටම දැනෙනවා ඒ ගුණ කියන එක. ඉතින් අපි අරහන් කිව්වට අපි එක්ක වෙන කල්පනාවගෙන නේද? ඉතින් හරියට අරහන් කියනවා නම් ඒ ගුණේ වැටහිලා එන්න ඕන. අර බුද්ධාංශති භාවනාවේදීත් එහෙමනේ කාලයක් තිස්සේ එක එක ගුණේ මෙනෙහි කරලා අන්තිමට අරහන් කියද්දි අර ගුණ ඔක්කොම කැටි වෙලා ප්‍රකට වෙනවනේ කෙනාට නේද? බුද්ධානුස්සතිය වඩනකොට උපචාර සමාධියට එද්දි. ඉතින් ඒ නිසා මේ ගුණ ඉතින් අපි දන්න තරමටම දැන් ත්‍රිපිටකයේ දන්න තරමටම බුදු ගුණ වැටහෙන ප්‍රමාණය වැඩි. ඇයි මුළු එක බුදු ගුණයකින් මුළු ත්‍රිපිටකයම උනා කියන්න පුළුවන්නේ? එහෙමත් පුළුවන්. ඊළඟට ඉතින් කල්ලාන් පුතග්ජන උතුමන් වහන්සේට වඩා සෝවාන් ආරයන් වහන්සේට වැටහෙන ප්‍රමාණය වැඩි. ඊට වඩා අනාගාමි සකදාගාමි අනාගාමි අරිහත් රහතුන් වහන්සේලාගෙනුත් අර ශුෂ්ක විදර්ශක වඩා සමාපත්තිලාභී රහතන් වහන්සේට වැඩි. ඊට වඩා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට 80 මහ ශ්‍රාවක ඒ ස්වාමීන් වහන්සේලා තිරුණොත් ඔය කාශ්‍යප පාලි ආදී ළඟම හිටපු ස්වාමීන් වහන්සේලාට ඒ අතිරුණොත් අගසව් දෙනමට ඒ අතිරුණොත් මහා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඊට පස්සේ ආයේ පසේ බුදු කෙනෙකුට ආයතින් තවත් බුද්ධෝපි බුද්ධස්ස භණෙය වන්න නේද? කප්පම් පිචේ අඤ්ඤං අභාසමානෝ කීයේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝන කීයේත තතහගතස්ස. කල්පේ ගිවිලා ගියත් ඉති ආයුෂ් කල්පේ එතන කියන්නේ බුදු ගුණ ඉතින් ඉවර වෙන්නේ නැහැ කියලා කියන. හරි. මොකද දැන් ඔය බුදු ගුණ වර්ණනාවෙන් මම දැක්ක හොඳම ටීකාව මේ සාරත් දීපණී ටීකාව. ඉතින් හරීම ශ්‍රද්ධාවන්ත ස්වාමීන් සාරිපුත්ත සංඝරාජ සෝන්නංශනේ. ඉතින් ස්වාමීන් වහන්සේ බුදු ගුණ කොහේ හරි කියන්න තැනක් ආවොත් ලොකු විස්තරයක් කියලා තමයි ඉතිරි ටික කියන්නේ. ඒ අර ශ්‍රද්ධාවට ලියවෙන ඇති ඒ ටික ඉතින්. ඊට පස්සේ ඉතින් කියනවා මේ ග්‍රන්ථ බීරුක භයේන කියලා එහෙම කියනවා. ඉතින් ග්‍රන්ථයේ ලොකු වෙන නිසා ඉතින් මෙච්චරයි කියන්නේ. සමහර වෙලාවට කියනවා තත්තර ඉදන් මුකමත්ත දස්සනම් කියලා ඉතින් කට මාත්‍රයක් කියන්නම් කියලා පිටු ගානක් කියනවා. ඒ වගේ ඉතින් හරිම මේ ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේලා ඉතින් දැන් මෙතනින් පස්සෙත් අරහන් ගුණය කියන එක ආයේ මේ අටුවාවේ නැති විස්තර ගොඩාක් විස්තර කරනවා. දැන් ඒ ටික කියවුවොත් එහෙම අද කියන්න හම්බෙන්නේ නැහැ. කෙටියෙන් කිව්වොත් ඔය කියන්නේ සුවිදූර භාවතෝ ඉච්ඡේවත්ෝ කුතෝපන සුවිදූර භාවතෝති යේ අභාවිත කාය අභාවිත සීල අභාවිත චිත්ත අභාවිත පඤ්ඤා තතෝ ඒව අපහීන රාග දෝෂ මෝහ අරිය ධම්මස්ස අකෝවිදා අරිය ධම්මේ අවිනීතා අරිය ධම්මස්ස අදස්සා විනෝ අපටිපන්නා මිච්ඡාපටිපන්නා ච තතෝ සුවිදූර භාවතෝ. මේකෙන් දුරින්ම දුරු වුණා. උත්තං හේතං භගවතා සංඝාටි කන්නේ චේති මේ භික්කවේ භික්කු ගහෙත්වා පිට්ඨිතෝ අනුබන්ධෝ අස්ස පාදේ පාදං නික්කිපන්තෝ. මහණෙනි මගේ සංගල සිවුරේ කොණක් අල්ලගෙන මා පිටුපස්සෙන් පිටුපසට ලොහු බැන්දත් මා තබන පියවරක් පියවරක් පාසා ඒ පියවරේම තියාගෙන මගේ පිටිපස්සෙන් ආවත් සෝච හෝති අ비ජ්ජාලු. අවිද්‍යාවේ තියෙනවා නම් ඒ කාමේසු තිබ්බ සරාගෝ රාගේ තියෙනවා නම් ව්‍යාපන්න චිත්තෝ ద్వේෂේ තියෙනවා නම් padutta mana sankappo muttassati asampajanu dushya u manasak ætte sihimulaven asamahitava bibbanta citto පාකති ඉන්ද්‍රියෝ ඉඳුරන් සංවර නැතුව ඉඳුරන් අසංවර අතකෝසෝ ආරකාව මයිහ. උන්වහන්සේ මට ගොඩාක් දුරයි කියලා කියන්නේ. ඇයි ඒ? අර සංගල සිවුරු කොණෙන් හිටියත් කෙලෙස් වලින් බහුලයිනේ. අහංච තස්ස මමද ඔහුට දුරයි කියන එක පේන. තංකිස්ස හේතු ධම්මං ඉසෝ භික්කවේ භික්කු න පස්සති ධම්මං අපස්සන්තෝ න මං පස්සති. ධර්මයේ නොදකින්නේ මාව නොදකි කියලා කියන. යතාවුත්ත පොග්ගලා සචේපි සයම්පාදන් සත්තු සන්තිකාවචරං වසියුම් නතේ තාවතා සත්තු සන්තිකාති වත්තබ්බ තතා සත්තාපිනේ සංති අසත්පුරිසාණං ආරකා දූරේති අරහං. අසත්පුරුෂයන්ගෙන් දුරින්ම දුරු නිසාත් බුදුරන් වහන්සේට අරහං කියලා කියනවා. ඒකයි තේනිදම් උච්චති කියලා සම්මාන පටිපජ්ජಂತಿ යේනිහීන ආසයානර ආරකාතේහි භගවා දුරේ තේන අරහං මතු. සත්පුරුෂයන්ගෙන් දුරු වෙච්ච නිසාත් අරහං කියලා කියනවා. අසන්ත ආසන්න භාවතෝති අත්තෝ කියලා ඊට පස්සේ ඔන්න භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා ඔය ආදී වශයෙන් කියලා. ඒකයි කියන්නේ අර ධම්මං පස්සන්තෝ මං පස්සති කියලා. සත්පුරිසාණං ආරකා ආසන්නේති අරහං. සත්පුරුෂයන්ගෙන් ආසන්නව ඉන්න නිසාත් අරහං කියලා කියනවලු. යේ සම්මා පටිපජ්ජಂತಿ සුප්පනීතාදි මුත්තිකා ආරකාතේහි ආසං තේනාපි අරහං ජිනෝ. ඔන්න තවත් අර්ථයක් අරහං කියන එකේ. ඊට පස්සේ රාගාදී පාප ධර්මයන් සන්තානේ උපදිනවද, දිට්ඨ ධම්මික සම්පරායක අනර්ථයක් ගේනවද, ඔය ආදී වශයෙන් කියලා මේ කියන කෙලෙස් නැති නිසා පාප ධම්මා රහානම් සාදුහි රහත තේසං සුට්ටු පහි. අන්න තවත් අර්ථයකින් කියනවා අර පවුදුරු කරපු රහසින්වත් පවුදුරු කළේ නැහැ කියන එකට ආයෙත් අරහං කියලා තවත් පදයකින් විස්තර කරනවා. තවත් ආයෙ කියනවා මේ මේ ගාත ඔක්කොගෙම මේ අරහං ගුණය ගැන තව කියන්නේ. දැන් ඒවා අපි කතා කරේ නැහැ. මේ ඔක්කොම එහෙම තමයි. ඔය තව තියෙනවා. ඔතනින් ඉවරයි. මේ වගේ තිය අරහං ගුණය තව විස්තර කරන්න තියෙනවා ඉතින්. ඉතින් ඒ කාලේ එළි වෙනකම් බණ නොකියුවා නම් තමයි පුදු වෙන්නේ නේද? දැන් අද කියනවා කිව්වමනේ පුදුමේ. ඕන තරම් බණ තියෙනවා ඉතින් කියන්න. දැන් ඉතින් මේ වට වැඩි කැමති නැහැ නේද? වීලු කතාවක් කරලා මොනාරි ඔය එකක් කියලා ඉතින් කාලේ ගිහලා ගාපුවාම ඉතින් ඒකනේ කැමති ගොඩක් අය. පාලි පාට වැඩිපුර කියනකොට මෙහෙම ඔළුවනවා. කැමති නැහැ දැන් ගොඩක් අය. සින්දුවක් කියලා නේද? එහෙම බණක් කියවහම නේ කවුද අර චාල්ස් වගේ පිස්සු මිනිහෙක් ඉන්නේ. එයාලගේ බණනේ අහන්න ඊට තව කෙනෙක් ඉන්නේ සින්දු කී සින්දු වලින් බණ කියන්නේ කවුද? අන්න කාගම සිරිනන්දද කවුද? ඔව් එව්වත් අගේ කරන අය ඉන්නවා ඉතින්. කොටුවේ හාමුදුරුවෝ නේද? හරි. සම්මා සම්බුද්ධ ගුණේ කියන්නේ
අවසරයි ස්වාමීන් වහන්සේ. සම්මා සාමංච සබ්බ ධම්මානම් බුද්ධත්තාපන සම්මා සම්බුද්ධෝ තථාහේසං සබ්බ ධම්මේ සම්මා සාමංච බුද්ධෝ අභිඤ්ඤය ධම්මේ අභිඤ්ඤයතෝ බුද්ධෝ පරිඤ්ඤය ධම්මේ පරිඤ්ඤයතෝ බුද්ධෝ පහතබ්බේ ධම්මේ පහතබ්බෝ පහතබ්බතෝ සච්චිකාතබ්බේ ධම්මේ සච්චිකාතබ්බතෝ භාවේ තබ්බේ ධම්මේ භාවේ තබ්බෝ භාවේ තබ්බතෝ සම්මා විපරිත නොවි මනාව සාමංච සමන් වහන්සේම සබ්බ ධම්මානං සියලු ධර්මයන් අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධේ තථාහේසං කියන මොකද
තථාහේස නේද?
ඒ භාග්‍යවතුන් වහන්සේ සබ්බ ධම්මේ සියලු ධර්මයන් සම්මා මනාව සාමංච තමන් වහන්සේම අවබෝධ කළ සේක. අභිඤ්ඤය ධම්මේ විශිෂ්ට ඥානයකින් දැති යුතු ධර්ම අභිඤ්ඤයතෝ විශිෂ්ට ඥානයෙන් දත් බැවින් බුද්ධෝ අභිඤ්ඤයතෝ බුද්ධෝ පරිඤ්ඤය ධම්මේ පිරිසිදු දති යුතු ධර්මයන් පරිඤ්ඤයතෝ පිරිසිදු දත් බැවින්ද පහතබ්බේ ධම්මේ පහානේ කළ යුතු ධර්මයන් පහතබ්බතෝ පහානේ කළ බැවින්ද සච්චිකාතබ්බේ සාක්ෂාත් කළ යුතු ධර්මයන් සච්චිකාතබ්බතෝ සාක්ෂාත් කළ බැවින්ද භාවේතබ්බේ ධම්මේ වැඩි යුතු ධර්මයන් මාර්ග සත්‍ය වැඩි බැවින්ද තේනේව චාහං සේ කියන ලදි.
හරි. මේ ගාතාව අපි හැමෝම කියමු. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනාති. මේක මජ්ක්‍ධිම නිකායේ මේ ගාතාව තියෙනවා. ලස්සන ගාතාවක් මේක කියනවා. ඉතින් දැන් සම්මා සම්බුද්ධ ගුණය ගැනනේ කියන්නේ. එතකොට කියනවා සම්මා සාමංච සබ්බ ධම්මානම් බුද්ධත්තාපන සම්මා සම්බුද්ධෝ. එතන සම්මා කියලා කියනවා අවිපරීතං කියලා කියන ටීකාවේ විපරීත නොවන ආකාරයෙන්, කියන්නේ සුදුසු පරිදිම, සුදුසු පරිදිම අවිපරීතව විපරීත නැතුව. ඒකයි මේ සම්මාති අවිපරීතං කියලා කියනවා. සාමන්ති සයමේව, සයමේව කියලා කියන්නේ තමන් වහන්සේම. ඒතර විපරීත නැතුව තමන් වහන්සේම සබ්බ ධම්මානම් බුද්ධත්තා සියලු ධර්මයෝ අවබෝධ කර බැවින්. ඇයි මේ සබ්බ ධම්මානම් කියලා චට්ටි විභක්තියට ආවේ? බුද්ධත්තා කියලා භව තද්දිත පදේ නිසා. සංස තා ප්‍රත්‍ය තා උත්තන ප්‍රත්‍යනෝනේ. ඒක නිසා තමයි මේ සියලු ධර්මයන්ගේ අවබෝධය ඇති බැවින් සම්මා සම්බුද්ධෝ කියලා පදේ හදනවා. තථාහි ඒස සබ්බ ධම්මේ, සියලු ධර්මයන්හි සම්මා සාමංච බුද්ධෝ. එතන සම්මා කියන එක පේන්නේ සුට්ටු අර්ථයෙන් මනාකොට නේද? මෙතන සංබුද්ධ කියලා නෙන්නේ සං උපසර්ගේ නේද? සං කියන එකෙන් කියන්නේ තමන් වහන්සේම කියන එක. තමන් වහන්සේම අවබෝධ කළා ගුරුවරයෙක් නැතිව, ගුරු උපදේශ රහිතව. අභිඤ්ඤයේ ධම්මේ අභිඤ්ඤයතෝ බුද්ධෝ. මේ කෙලින්ම කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන. පැහැදිලිද? අභිඤ්ඤය ධම්ම කියලා කියනවා. අභිඤ්ඤය ධම්ම කියලා කියන්නේ ලක්ඛනාදිතෝ අනිච්ඡාදිතෝ අභිවිසිට්ඨේන ලෝකීය ලෝකුත්තර ඥානේන ජානිතබ්බේ චතුසච්ච ධම්මේ. චතුරාර්ය සත්‍ය ධර්මය ලක්ෂණ අනිත්‍යාදී අභිවිශිෂ්ට වූ ලෞකික ලෝකෝත්තර ඥානෙන් චතුරාර්ය සත්‍ය දතේතු නිසා අභිඤ්ඤය ධර්ම කියලා කියනවා. අර ලක්ෂණ රස පච්චුපට්ඨාන වෙන්නත් පුළුවන් සන්නස්. අනිච්ඡාදිතෝ ලක්ඛන රසාදිතෝ කියන්නේ ඒක. ලක්ඛන රස පච්චුපට්ඨාන පදට්ටා. ඒටි ලක්ඛන රස කියලා කියනවනේ මෙතන. අභිඤ්ඤයතෝ බුද්ධෝ इति. ඊට පස්සේ කියනවනේ අභිඤ්ඤයේ ධම්මේ. ඒ කියන්නේ අවබෝධ කළ යුතු ධර්මයන් අභිඤ්ඤයතෝ බුද්ධෝ. සර්වාකාරයෙන්ම අවබෝධ කර නිසා බුද්ධ කියලා කියනවා. ඒ කියන්නේ පුබ්බභාගේ විපස්සනා පඤ්ඤාදීහි අධිගමක්කනේ මග්ගපඤ්ඤාය අපරභාගේ සබ්බඤ්ඤත ඥානාදීහි අඤ්ඤාසීති අත්තෝ. පූර්වභාගේ විපස්සනා නුවණක් තියෙනවා බුදුරජාණන් වහන්සේට. අධිගමක්ෂණේහි මාර්ගඵල ලබනකොට බුදුරජාණන් වහන්සේ මාර්ග ප්‍රඥාවෙන් මේවා අවබෝධ කරනවා. ඒ වගේම අවසානයේ සරුවඥතාක් ඥාණයෙන් සියල්ල දැනගන්නවා. ඒකයි අවබෝධ කළ යුතු ධර්මයන් අවබෝධ කළා කියලා කියන්නේ. ඊළඟට කියනවනේ පරිඤ්ඤයේ ධම්මේ පරිඤ්ඤයතෝ. පරිඤ්ඤය කියලා කියන්නේ අනිච්ඡාදී වශයෙන් පරිජානිතබ්බං දුක්ඛං අරිය සත්‍යං ආහ. අන්න අනිච්ඡාදී වශයෙන් දතේතු දුක්ඛාරි සත්‍ය තමයි මෙතන කියන්නේ. දුක්ඛාරි සත්‍ය ප්‍රහාණය කරන්න පුළුවන්ද? බෑනේ. දුක්ඛාරි සත්‍ය සාක්ෂාත් කරන්න පුළුවන්ද? බෑනේ. දුක්ඛාරි සත්‍ය වඩන්න පුළුවන්ද? බෑනේ. දුක්ඛාරි සත්‍ය මොකද කරන්න තියෙන්නේ? අන්න අවබෝධ කරගන්න තියෙන්නේ, පිරිසිඳ දැනගන්න තියෙන. ඒක අභිඤ්ඤයේ ධම්මේ අභිඤ්ඤයතෝ බුද්ධෝ. පිරිසිඳ යුතු ධර්මයන් බුදුරජාණන් වහන්සේ පිරිසිඳ වූ වශයෙන් කියලා කියනවා. පරිඤ්ඤය අභිඤ්ඤය කියලා කියන්නේ නේ. නැහැ, මෙතන පරිඤ්ඤය. පරිඤ්ඤය. ඊට පස්සේ කියනවා පහතබ්බේ ධම්මේ පහතබ්බතෝ. ප්‍රහාණය කළ යුතු ධර්මය ප්‍රහාණය කිරීම වශයෙන්. ඒ කියන්නේ මොන සත්‍යද ඔය? සමුදය සත්‍ය ගැන කියන්නේ, තණ්හාව ගැන කියන්නේ.
මේ කියන්නේ ඒකයි පහතබ්බේති සමුදේ පක්කේ. ඒ කියන්නේ තණ්හා ලෝභේ. ඊට පස්සේ කියනවා සච්චිකා තබ්බේ ධම්මේ සච්චිකා තබ්බතෝ. සාක්ෂාත් කළ යුත්තේ මොකක්ද? නිරෝධ සත්‍යනේ. ඒක ප්‍රහාණය කරන්න පුළුවන්ද? ඒක ප්‍රහාණය කරොත් ඒකයි මොකක්ද සාක්ෂාත් කරන්නේ නේ. එතකොට ඒ සත්‍යයන්ගේ කළ යුතු කාර්යයක් තියෙනවනේ නේද? එතකොට සාක්ෂාත් කළ යුතු ධර්මයන් සාක්ෂාත් කළා. භාවේ තබ්බේ ධම්මේ භාවේ තබ්බෝ. මොකද්ද වැඩි යුත්තේ? මාර්ග සත්‍ය. සමුදේ සත්‍ය එහෙම. ඔයක ප්‍රහාණය කළ යුතු. භාවේ තබ්බේ ධම්මේ භාවේ තබ්බතෝ තේනේ වාචාහ. අන්න ඒ නිසා අභිඤ්ඤයං අභිඤ්ඤාත. පිරිසිඳිය යුතු දේ පිරිසිඳා. භාවේ තබ්බංච භාවිතා. වැඩි යුතු දේ බුදුරණන් වහන්සේ වැඩුවා. පහා තබ්බං පහීනම්මේ. ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය වුණා. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. ඒ නිසා බ්‍රාහ්මණේ මට බුද්ධ කියනවා කියලා කියනවා. වෙන්නෙත් නේ සෝන්නාස. ඒක තමයි ඔය කියන්නේ විශිෂ්ට නුවණකින් කියලා. ඔව්. අර සිංහලෙන් ඉතින් ඒකයි හරිම වචනයක් දෙන්න විදිහක් නෑ ඒකයි ඉතින්. අර ඉතින් ගැළපෙන එකක් කියනවා ඉතින්. අර සර්වඥතා ඥානාදී කිව්වනේ දැන් මෙතන. මාර්ගක්ෂණේ මාර්ග ඥානයෙන් පස්සේ සර්වඥතාණෙන් සියල්ලම ඉතින් අවබෝධ කරනවා කියන එක. ඔය අර එදා මට ඒකත් කියන්න බැරුණා. අර ඒව පවා ඉතින් ටීකාචාර්යයන් වහන්සේලා විස්තර කරනවා මේ ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා ආයෙත් භගවා ගුණයක් එනවනේ. එතකොට එතන මේ භාග්‍යතුන් වහන්සේට මුලින් කියන්නේ ඒ අර මේ ආමන්ත්‍රණ වචනයක්ලු භගවා කියලා කියන්නේ. එතන ආමන්ත්‍රණ අර්ථයෙන් ඉතිපි සෝ භගවා ඊළඟටනේ බුදුගුණ නමේ පටන් ගන්න. හැබැයි ඒක ඇතුලෙත් ආයෙත් භගවා කියලා තියෙනවනේ. ඒ කියන්නේ අවසන් වෙන්නෙත් ආයෙත් භගවානේ. එතන මුලින් භගවා කියන්නේ ඇයි කියලා කියනවා. ඊට පස්සේ තව ආයෙ කියනවා තේන කෝපන සමේන බුද්ධෝ භගවා කියලා පාවිච්චි කරනවානේ. ඇයි අහනවා තේන කෝපන සමේන තථාගතෝ සම්මා සම්බුද්ධෝ එහෙම ගත්තේ නැත්තේ ඇයි අහනවා? ඔය වචන දෙක ඇයි උපාලි මහරහතන් වහන්සේ ගත්තේ ඇයි අහනවා? ඒකටත් උත්තර කියනවා. ඒක පොත් බලා ගන්න. මේ හැමදේම මං කිව්වත් හරියන්නේ නැහැ නේ. කියන අච්චර වචන තියෙද්දි ඇයි ඒ දෙක ගත්තේ කියලා කියනවා. මොකක්ද අසතු? අවිපරීතද? ඒ කියන්නේ වැරදි ආකාරයක් නැතිව. විපරීත කියන්නේ වැරදි විදිහට කියන එකනේ. අවිපරීතයි කියලා කියන්නේ නොවරදවා. වරදක් නැතිව. සම්මා කියන එකේ පදේ නේද තේරුම ඉස්සලා? කිසිම අවුලක් නැතුව. විපරීත බවක් නැතුව. සවන්නස විකෘති කියන එක විපරීත වශයෙන් දකින්නවා කියලා කියන්නේ ඒ කියන්නේ සත්‍ය සත්‍ය වශයෙන් තේන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ සියල්ලම සත්‍ය සත්‍ය වශයෙන්ම දැක්කා. ඇයි ලෝකය දකින්නේ අනිත්‍ය දේ නිට්ටය වශයෙන් නේද? අසුබ දේ සුබ වශයෙන්. භාග්‍යතුන් වහන්සේ එහෙම නැහැ. අපිච චක්කු දුක්ඛ සත්‍යං. චක්ෂුව කියන එක දුක්ඛ සත්‍යයි. හරිනේ ඒක? ඇයි ඒ? චක්ෂු ප්‍රසාදය ගත්තා අටවිසි රූපය. රූපස්කන්ධේ චතුරාර්ය සත්‍යයෙන් වැටෙන්නේ මොන ස්කන්ධයටද? ඔව්, දුක්ඛ සත්‍යයට වැටෙන්නේ. චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍යයට. ඒවා අපි ඉතින් දැනගෙන තියාගන්න ඕනේ. රේරුකාණී සාංශගේ අභිධර්ම මාර්ගේ හරි කළා නම්, චන්ද්‍රිකාව හරි කරා නම්, ওই ටිකම ඉස්සර ඔය මාතර ලොකු සාංශයේ දොඩංගෙඩිය වළඳද්දි ඒ ලෙල්ල ලිහද්දි සාංශයේ ස්කන්ධ ආයතන ධාතු මේ කියනවලු. ඒව බලනවලු උන්වහන්සේ. දැන් දොඩංගෙඩිය ගත්තොත් මේක ස්කන්ධ වශයෙන් කොහොමද? නාමස්කන්ධ මේකේ නැහැනේ. ඔකයි ති රූපස්කන්ධේට. ඊට පස්සේ ආයතන වශයෙන් ගත්තොත් චක්කායතන සෝතායතන ඒව නැහැ. ඔකේ රූපායතනයක් නේ තියෙන්නේ, වර්ණ රූපයක් නේ. ඒතරේ රූපායතනයේට. ඊට පස්සේ ධාතු වශයෙන් ගත්තොත් රූප ධාතු. සත්‍ය වශයෙන් ගත්තොත් දුක්ඛ සත්‍ය. ඔය දිරිමින් දොඩංගෙඩිය මේ කල්පනා කරනවා. ඒක ලිහෙලිහෙලු ඉතින් කල්පනා කර කරලු මේ වළඳන. ආයි කොහෙද තෘෂ්ණාව පිහිටන්නේ? ස්කන්ධ ආයතන ධාතු සත්‍ය පටිසම්පාද වශයෙන් ගලපන්න එපා හැමදේම. ඊතර චක්ෂුව කියන එක දුක්ඛ සත්‍යයි. තස්ස මූල කාරණ භාවයෙන් තන් සමුට්ටාපිකා පුරිම තණ්හා. ඒ දට්ටුකාමතා නිදාන කියලානේ කියන්නේ නේද? දැකීමේ කැමැත්ත නිදාන කොට නෙමේ චක්ෂුව පහළ වෙන්නේ. මාංශ චක්ෂුවත් ප්‍රසාද චක්ෂුවත් විශේෂයෙන්ම. එතකොට ඒ චක්ෂුව පහළ වෙන්න පෙර තණ්හාව තමයි සමුදය සත්‍ය. උබින්නම් අප්පවත්තේ. චක්ෂුවත් සමුදයත් නැත්තම් නිරෝධ සත්‍ය. නිරෝධ ප්‍රජානනා පටිපදා. නිරෝධය දැනගැනීමේ ප්‍රතිපදාව. නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමේ ප්‍රතිපදාව මොකක්ද? මග්ග සත්‍යං. ඒවං ඒකේක පද උද්ධාරේන අපි සබ්බ ධම්මේ. එක් එක් පදයේ ඉදිරීමෙන් සියලු ධර්මයන්නේ සම්මා සාමංච බුද්ධෝ. විපරීත නැතිව තමන් වහන්සේම අවබෝධ කළ නිසා භාගිතුන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධයි කියලා. එතන නිපාතයක් නේද කියන්නේ? වර නැගෙන්නේ නැහැ නේද? ඔව්. ඒක විසින් කියලා ගන්නකොට ආඛ්‍යාති ඉවර කරන විදිහ බලන්න ඕන සන්න. නේද? එතන සාමං බුද්ධේන, ඒ කියන්නේ බුද්ධෝ කියලා කියන්නේ බුද්ධෝ කියන්නේ කිතක පදයක් නේ. ඒ නිසා වෙන්නතේ විසින් කියලා ගන්න. තමන් වහන්සේ විසින් අවබෝධ කළසේක. සාමාන්‍ය කිතක පදයකින් අවසන් කරන්නේ අර තතිය විභක්තියත් එක්කනේ. ඒ නිසා වෙන්න. මේ සීල සූත්‍රයේ තේක විස්තර කරනවා. දැන් ඒකේක පද උද්ධාරයන කියලා කියවනේ උතන අට කතාවේ. මේ ඒකේක පද උද්ධාරයන කියන එක බෙදා ගන්නත් ඕනේ මෙහෙමයි. කොහොමද චක්කුං චක්කු සමුදයෝ චක්කු නිරෝධෝ? ඔන්න ඔය විදිහට. චක්කු නිරෝධ ගාමිනී පටිපදා නේද? ගන්නෝනේ. හරි. ඊට පස්සේ කියනවා මොකක්ද? ඒසනයෝ සෝත ගහන ජීවහා කාය මනේ සුපි. චක් සෝත ගහන ජීවහා කාය මන මේ සියල්ලම. සෝතේ කියන්නේ චතුරාර්ය සත්‍යයෙන් කෝකටද වැටෙන්නේ? සීලා ලෝකනේ ගාශතුනාංශ. සෝතේ චතුරාර්ය සත්‍යයෙන් කොතෙන්ද වැටෙන්නේ? සෝතේ කියලා කියන්නේ කන. මොකටද වැටෙන්නේ ආශතුනාංශ? පිටිවස්සෙන් පොඩි ආසනහන් කොනේ නේද? ඈ කොහෙටද වැටෙන්නේ? චතුරාර්ය සත්‍යයෙන් කන කියන එක කොහෙටද වැටෙන්නේ? සමුදේ තියෙනවද මේකේ? තණ්හාව නැහැනේ අසුනන්. තණ්හාව හිතේ හටගත්තර කන කියන එක තණ්හාව නෙවෙයිනේ. අරුපි ධර්මයන්නේ. මේකේ නිරෝධයක් නැහැ, මාර්ගයක් නැහැ. මේකේ රූප ටිකක් තියෙනවනේ. ඒතර මේක වැටෙන්නේ කොහෙටද? දුක්ඛ සත්‍යයට. මේක දුක්ඛ සත්‍යයට වැටෙන්නේ. පැහැදිලි? ගාන, ජීවහා, කාය, මන ඔය ඔක්කොගේ මේ විදිහට දැනගන්න ඕන. ඒතේනේව නයේන රූපාදීනි ච ආයතනානි. රූපාදී ආයතන 6. විනය පිටකේ හරියට ඉගෙන ගන්න ඉතින් අභිධර්මයක් සෑහෙන කොටසක් කරගන්න වෙනවා. සූත්‍රාන්තත් කියවන්න. දැන් මේ සූත්‍රාන්තික ණයක් නෙමේ විස්තර කරන්නේ. විනේදරයන්ගේ කෞශල්‍යත්වයේ පිණිස කියලා නේ කිව්වේ නේද? ච ආයතන කියලා කියන්නේ මොනවාද? ෂඩ් ආයතන. චක් ආයතන, සෝත ආයතන, ඝාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. දැන් හැබැයි මෙතන කියනවා රූපාදීනි ච ආයතන. එතන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම ඒ කියන ආයතන ටික කියන්නේ. චක්කු විඤ්ඤාණාදයෝ ච විඤ්ඤාණ කාය. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. චක්කු සම්පස්සාදයෝ ච පස්සා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, ජිහ්වා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. චක්කු සම්පස්ස ජාදයෝ ච වේදනා. චක්කු සම්පස්ස ජා වේදනා, සෝත සම්පස්ස ජා වේදනා නේද? අන්න ජිහ්වා සම්පස්ස එහෙම. රූප සංඥාදයෝ ච සංඥා. ඒ මොනවාද? අන්න ඔය ටික ගන්න වෙනවා නේද? ඔව් සතිපට්ඨානෙත් තියෙනවනේ ඔය ටික. ඊට පස්සේ රූප සංචේතනාදයෝ ච චේතනා. රූප සංචේතනා, සද්ද සංචේතනා නේද? ඊට පස්සේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, ඒදිර ච තණ්හා කාය. ඔය කාය කාය කියන එක මෙතන යෙදෙන්නේ සමූහ අර්ථයෙන් කියන එක. කාය. ඔව් හුස්ම රැල්ලෙත් කාය කියලා යෙදෙන්නේ එතන සමූහයක් කියන අර්ථයෙන්නේ නේද? සතිපට්ඨානෙ කාය කියන අර්ථයෙන්, ශාරීරික කියන අර්ථයෙන් නෙවෙයි. රූප විතක්කාදියෝ ච විතක්කා. හරිනේ. රූප ශබ්ද ගන්ධ රස. රූප විචාරාදියෝ ච විචාරා. රූපක්ඛන්ධයාදියෝ පංචක්ඛන්ධහ. පංචස්කන්ධය දන්නව නේද? හැමෝ ළඟම තියෙනව නේද? දස කසිනානේ. කසින 10. පඨවි, ආපෝ, තේජෝ, භූත කසින 4, වර්ණ කසින ඔය එතන ඇවිල්ලා නීල පිහිත ලෝහිත උදාත මාංජේෂ්ඨ ප්‍රසරණේ ආකාශ කසිනේයි වායු දස කසින. දස අනුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, මරණානුස්සති, උපසමානුස්සති, දේවතානුස්සති. උද්දුමාතක සංඥාදී වශයෙන් දස සංඥා. උද්දුමාතක, විනීලක, විපුබ්බක, වික්කිත්තක, හත වික්කිත්තක නේද? විච්ඡිද්දක, වික්කායිතක, පුලවක, අට්ටික නේද? ලෝහිතක. ඒ විදිහට කේසාදය දත්තිංසාකාරා. ඒක දන්නවනේ. කේසා ලෝමානකා දන්ත. දාදස ආයතනානි. 12 ආයතනය. ඕ ආයතන 12. චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායයතන, මනායතන, ධම්මායතන, රූපායතන, ඊළඟ ආධ්‍යාත්මික 6යි බාහිර නේද? 18 ධාතුය. ඕ චක්කු ධාතු. ඕනම් මෙහෙම කියන්නත් පුළුවන්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු නේද? සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ඒ විදිහට බෙදන්නත් පුළුවන්. 18 ධාතුව. ධාතු 18ක්. ධම්ම ධාතු, මනෝ ධාතුයි, මනෝ විඥාන ධාතුයි කියලා දෙකකට බෙදනවනේ. සම්පටිච්ඡන යුගලයයි පංචද්වාරා වර්ජනයයි මනෝ ධාතුව. මනෝ විඥාන ධාතුවට සිත් කීයක් ඇයිද? සිත් ඔද්දිපංච විඥානයි මනෝ ධාතු ත්‍රිකයයි හැර 89න් 13ක් නේද? 13ක් අඩු වුනහම 76යි. ඒ 76 තමයි මනෝ විඥාන ධාතුව. ඈ ඊළඟට ධම්ම ධාතුවේදී චෛතසික ටිකනේ. සුකුම රූප 16යි, චෛතසික 52යි, නිර්වාණය. ඒක තමයි ධම්ම ධාතු. ඊළඟට දස් කේ ඔ 18 දාල් කාම භව ආදී නව භව. භව නවයක් මොනවද? කාම භව. හොඳ වෙලා ටීකාචාර්යනාද කියලා තියෙනව නේද? කාම භව, රූප භව, අරූප භව, සංඤී භව, අසංඤී භව, නේව සංඤී, නාසංඤී භව, ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භවෝති නව භව. දැන් කියාපල්ලා ඒකෝකාර චතුෝකාර නේද? ඒක දන්නවනේ ඒක නේද? ඒකෝකාරයි කියන්නේ ස්කන්ධ එකයි. වෝකාර කියන්නේ ස්කන්ධ නේද? චතුෝකාර කියන්නේ ස්කන්ධ හතරයි. පංචෝකාර කියන්නේ ස්කන්ධ පහයි. අපි මොන වෝකාරයේද? අපි ඇවිල්ලා පංචෝකාරේ නේද? ඇයි ස්කන්ධ පහම තියෙනවනේ? රූප සංඥා වේදනා ඔක්කොම. ඔව්. ඔව් ඔව්. ආ ඔව් ජාතිය උපදීමනේ. ඔව් මෙතන තමයි උප්පත්ති කියලා ගන්න ඇසුණාංශ. මට මතක එහෙම තමයි. ඔව් ඔව් කාම රූප අරූප එහෙම වෙනම පැහැදිලි කරන්න. ඒ තැනට ඒ අදාළ විදිහට ගන්න ඕන අශතුන්නාංශ. ඊට පස්සේ පඨමාදීනි චත්තාරි ධානානි සතර ධ්‍යාන ප්‍රථම ද්විතීය තතිය චතුත්ථ මෙත්තා භාවනාදය චතස්ව අප්පමඤ්ඤා අප්‍රමාණ්‍ය හතර මොනවාද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා චතස්ව අරූප සමාපත්තිය ආකාසානංචායතන විඥානංචායතන නේව සංඥා ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසංඥා පටිලෝමතෝ ජරා මරණාදීනි පටිලෝම වශයෙන් ජරා අනුලෝමතෝ අවිජ්ජාදීනි පටිච්ච සමුප්පාද අංගාදීනි පටිලෝම වශයෙන් ජරා මරණයෙන් පටන් ගන්නවා අනුලෝම වශයෙන් අවිද්‍යාවෙන් පටන් ගන්නවා යෝජේ තබ්බාන ඒවත් යොදා ගන්න කියලා කියනවා තත්තරයන් ඒකපද යෝජනා වුණ එකක් බුදුගෝසන් වහන්සේ පෙන්වන්නම් කියනවා ජරා මරණං දුක්ඛ සත්‍යං ජාති සමුදය සත්‍යං උබින්නම්පි නිස්සරණ නිරෝධ සත්‍යං නිරෝධ ප්‍රජානන පටිපදා මග්ග සත්‍යං නිරෝධය දැනගන්නා වූ ප්‍රතිපදාව මාර්ග සත්‍යයි ඒවං ඒකේක පද උද්ධාරේන සබ්බ ධම්මේ සම්මා සාමංච බුද්ධෝ අනුබුද්ධෝ පටිවිද්දෝ අවබෝධ කළා තව තවත් අවබෝධ කළා ප්‍රතිවේද කළා තේන වුත්තං සම්මා සාමංච සබ්බ ධම්මානම් බුද්ධත්තාපන සම්මා සම්බුද්ධෝ කියලා කියන. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියලා කියනවා කියලා. මේ ඒකෝකාර භවයේ චතුෝකාර භවයේ වෝකාරෝති කන්දානං ඒතං අදිවචන ස්කන්ධයන්ටම සමාන වචනය. ඒ ඔක්කොම ඉතින් විස්තර කරනවා. හරි නේද? ඒක සම්මා සම්බුද්ධ ගුණයත් අවසන්. ඊළඟ ගුණය තමයි නිජ්ජාචරණ සම්පන්න ගුණය කියම එකත්. දැන් එච්චර අමාරු නැහැ. මම කියන්න යන්න පුළුවන් අර අරහන් ගුණේ ටික තමයි පටිසම්පාදේ පොඩ්ඩ අමාරුයි. දැන් ලෝක විද්‍යෝ ගුණේ ඉතින් අර පර්වත ටික එනවනේ. ඉතින් පොතේ තියෙන එක කියන දෙන්නම් නේද? කියමු අසන්නස්.
අවසරයි ලොතුනස. විද්‍යාහි පන චරණේනච සම්පන්නත්තා විද්‍යාචරණ සම්පන්නෝ තත්හ විද්‍යාති තිස්සෝපි විද්‍යා අට්ඨපි විද්‍යා තිස්සෝ භය භේරව සුත්තේ උත්තනයේන වේදිතබ්බ අට්ඨ අම්බට්ඨ සුත්තේ තත්‍රහි විපස්සනා ඥානේන මනෝම මනෝමෛද්ධ්‍යාච සහච අභිඤ්ඤා පරිග්ගහෙත්වා අට්ඨ විද්‍යා විද්‍යා වුත්ත චරණාන්ති සීල සංවරෝ ඉන්ද්‍රියේසු ගුත්ත ద్వාරතා භෝජනේ මත්තඤ්යුත ජාගරියානු ජාගරියානු යෝගෝ සත්ත සද්ධම්මා චත්තාරි ඥානාති ජානාතිති ඉමේ පන්නරස ධම්මා වේදිතබ්බ ඉමේ යේවහි පන්නරස ධම්මා යස්මා ඒතේහි චරති අරිය ශාවකෝ ගච්ඡති අමතං දිසං තස්මා චරණන්ති වුත්තා යතාහ ඉද මහානාම අරිය ශාවකෝ සීලවා හෝති ඉති විත්තාරෝ භගවා ඉමාහි විජ්ජාහි ඉමා ඉමිනා ච චරණේන සමන්නාගතෝ තේන උච්චති විජ්ජාචරණ සම්පන්නෝති තත්ථ විජ්ජා සම්පදා භගවතෝ සබ්බඤ්ඤුතං පූරෙත්වා ඨිතා චරණ සම්පදා මහා කාරුණිකතං සෝ සබ්බඤ්ඤුතාය සබ්බ සත්තානං අත්තහ නත්තං ඤත්වා මහා කාරුණිකතාය අනත්තං පරිවජ්ජෙත්වා පත්තේ නියෝජේති යතහතං විජ්ජාචරණ සම්පන්නෝ තේනස්ස ශාවකා සුපටිපන්නා හොಂತಿ නෝ දුප්පටිපන්නා විජ්ජාචරණ විපන්නානං හි ශාවකා අත්තන්ත පාදයෝ විය.
අත්තන්ත පාදයෝ විහරි. දැන් කියනවා විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන. විජ්ජාහිපන චරණේනච සම්පන්නත්තා විජ්ජාචරණ සම්පන්නෝ. විද්‍යාවන්ගෙන්ද චරණයන්ගෙන්ද සම්පන්නත්තා කියලා කියන්නේ සමන්නාගත තත්තා කියලා ටීකාවි කියනවා. සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්නා කියලා කියනවා. තත්ත විජ්ජාති තිස්සෝපි විජ්ජා. ත්‍රිවිද්‍යාව දන්නවනේ නේද? ඒතර ත්‍රිවිද්‍යාව අටපි විජ්ජා. විද්‍යාවන් අටකුත් තියෙනවා. තිස්සෝ විජ්ජා භයබේරව සුත්තේ උත්තනයේනේව වේදි තබ්බා. තිස්සෝ විජ්ජා ප්‍රකාශිතා කියලා මෙන්නෝ බුද්ධ වන්දනා ගාථා. අට විජ්ජා අම්බට්ට සුත්තේ. අම්බට්ට සූත්‍රයේ කියන తత్రෛ විපස්සනා ඥානේන මනෝමය ඉද්ධියාච සහ ච අභිඥා. ෂඩ් අභිඥාවනොත් විපස්සනා ඥානත් මනෝමය ඉර්ධියත් කියන දෙකත් එක්ක අටයිනේ. අභිඥා පරිග්ගහෙත්වා අට විජ්ජා උත්ත. ෂඩ් අභිඥාවනොත් එක්ක තමයි අෂ්ට විද්‍යාවන් කිව්වේ. ඒතර අෂ්ට විද්‍යාවන් මොනවද ඇහුවොත් විපස්සනා ඥානයි මනෝමය ඉර්ධියයි ෂඩ් අභිඥායි. චරණන්ති සීල සංවරෝ. ඔන්න විජ්ජා කියන එක ත්‍රිවිද්‍යාවත් නැත්නම් අෂ්ට විද්‍යාවත් ඒ දෙකම ගන්න පුළුවන්. චරණං කියලා කියන්නේ සීල සංවරෝ. සීල සංවරය ඉන්ද්‍රියේසු ගුත්තද්වාරත. ඉඳුරන්හි වැසූ දොරටු ඇති. භෝජනේ මත්තඤ්‍යත. බොජුනේහි පමණ දැල වැළඳීම. ජාගරියානු යෝගෝ. නිදිවරා භාවනා කිරීම. සත්ත සද්ධම්මා. සද්ධර්මය හතක් කියනවලු. මොනවද? ඔව්. සත්ත සද්ධම්මා. විමන ජීවංශද? ගේපාර කරානේ දෙවි ටික. කරේ නැහැ කියන්න බෑ. දීරානන්දේශද? ටීකාචාරයන් වහන්සේ කියනවා සත්ත සද්ධම්මා නාම සද්ධා හිරි ඔත්තප්පං බාහුසච්ඡං විරියං සති පඤ්ඤා. ඔය කියන ධර්මතා හත. සත්ත සද්ධම්මා චත්තාරි රූපාවචර ධානානි. සතර රූපාවචර ධානයෝ ඉමේ පන්න රස ධම්මා වේදිතබ්බ. අර 15 චරණ ධර්මයෝ කියලා කියනවනේ. අන්නේ 15 චරණ ධර්ම තමයි සීල සංවරය, ඉන්ද්‍රීසු ගුත්වද්ධාරතාවේ, භෝජනේ මාත්‍රාඥුතාවේ, ජාගරියාන යෝගයේ, සත්ත සද්ධර්මයෝ. ඒකායේ ඇතුළේ කොටස් හතක් දැනගන්න ඕන. රූපාවචර ධාන හතරයි මේ කියන 15 ධර්මයන්. ඉමේ යේව පන්න රස ධම්මා යස්මා ඒතේහි චරති අරිය ශාවකෝ ගච්ඡති අමතං දිසං තස්මා චරණන්ති බුත්ත. ආරි ශ්‍රාවකයන් මේවා කෙරෙන් හැසිරෙයි. ඒවාට වඩි අමතං දිසං. ඔතන දිසං කියලා කියන්නේ නිවනට නම. නිබ්බාණං කියලා කියන්නේ අමෘතේනි කියන්නේ තස්මා චරණන්ති බුත්ත. යත ආහ ඉද මහානාම අරිය ශාවකෝ සීලවා හෝති විත්තාරෝ භගවා ඉමාහි විජ්ජායි මිනාජ චරණේන සමන්නාගතෝ තේන උච්චතේ විජ්ජාචරණ සම්පන්න. ඒකේ මජ්ඣිම නිකාය සූත්‍රයේ කියලා තියෙනවා. තත්ත විජ්ජා සම්පදා භගවතෝ සබ්බඤ්ඤතම් පෝරෙත්වා ඨිතා. ඒ විජ්ජා සම්පදාව භාගිතුන් වහන්සේ සර්වඥතාඥානේ පුරා සිටියාහුවේ. චරණ සම්පදා මහා කාරුණිකත සර්වඥත්වයෙන් තමයි විද්‍යාව සම්පූර්ණ කරන්නේ. ඒ කියන්නේ නුවණින් ප්‍රඥාවෙන් මහා කාරුණිකත්වයේ නිසා මොකද කරන්නේ? චරණ සම්පදාව. ඒ කියන්නේ අර 15 චරණ ධර්මයන් පුරන්නේ මහා ඒක තියෙන්නේ උන්වහන්සේගේ මහා කාරුණිකත්වයේ නිසා. සෝ සබ්බඤ්ඤතායි සබ්බ සත්තානං අත්තානත්තං ඤත්වා. සර්වඥතා ඥානෙන් සියලු සත්වයන්ට අර්ථ අනර්ථ දැන මහා කරුණිකතාය අනත්තම් පරිවජ්ජෙත්වා. කරුණාව නිසා අනර්ථය දුරු කරලා අත්තේ නියෝජේති. බුදුරැන් වහන්සේ අර්ථෙහි යොදවනවා. යතාතං විජ්ජාචරණ සම්පන්නෝ, යම්සේ විජ්ජාචරණ සම්පන්න වේද තේනස්ස ශාවකා සුප්පටිපන්නා හොಂತಿ. උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න නිසා ශ්‍රාවකයෝ මොකද වෙන්නේ? සුපිලිපන් වෙනවා. ඇයි? උන්වහන්සේ ගිය මගේ යනවනේ. නෝ දුප්පටිපන්න, දුපිලිපන් වෙන්නේ නැහැ. විජ්ජාචරණ විපන්නානං හි, විද්‍යාචරණයන්ගෙන් නොමනා කොට පිළිපැද්දොත්, විපිලිපන් වුණොත් ශාවක අන්තත්තපාදයෝ විය. හරියට නිකන් අත්තන්තපාදයෝ විය. අත්තන්තප කියලා කියන්නේ තමන්ගේ ආත්මේ තවී තවන්නේ, ආත්මේ තවනවා කියලා කියන්නේ. වැරදි සීලාදී දෘෂ්ටි අරගෙන වැරදි මාර්ගයක යනවා. ඒ නිවැරදි චරණ කියන හැසිරීමක් නේ. ඒතර නිවැරදි හැසිරීමක් තියෙන හින්දානේ ශ්‍රාවකියොත් ඒක අනුගමනය කරන්නේ. නැත්තම් ඉතින් අර අවුව තපිනේවා, ගිනි තපිනේවා නේද? අර ඉර දිහා බලාන හැරණේවා, ඒවා ඉතින් කර කර ඉන්න වෙනවා. සාංශ කොතන දාශතුන්ගේ කියන්නේ විමලජි? ඔව්, එතන විපස්සනා ඥාන සන්නස ඔක්කොම එකක් කියලා ගන්න. එතන විපස්සනා ඥානයි මනෝමය ඉරිදීයි අභිඥා හයයි තමයි අට විද්‍යා කියලා කියන්නේ. ඔව්. ගන්නව සන්නස. ඒක ඥාන නමේම මේ පොදුවේ කියලා තියෙනවා. විපස්සනා ඥාන කියලා. හරිනේ. ඊළඟට සුගත ගුණේ. තව ඉතින් අර කියනවා දැන් ප්‍රඥාව නිසානේ මේ දේ අවබෝධ කරගෙන අර කරුණාව නිසානේ මේ චරණ ධර්මයේ දෙන්නේ කියනවා. ඉතින් එත්තච විද්‍යා සම්පදාය සත්තු පඤ්ඤා මහන්තතම් ප්‍රකාශිතං හෝති. විද්‍යා චරණ කියන ಗುಣ දෙකේ විද්‍යා කියන සම්පදාවෙන් ඒ ගුණයෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රඥා මහත්වත්වය ප්‍රකාශ කළා කියලා කියනවා. මේක ටීකාවේ කියන්නේ චරණ සම්පදාය කරුණා මහත්තා. චරණ සම්පදායෙන් කරුණාවේ තියෙන තරම ප්‍රකාශ කරාලු. තේසු පඤ්ඤාය භගවතෝ ධම්මං රජ්ජප්පති කරුණාය ධම්ම සංවිභාගෝ. පඤ්ඤාය සංසාර දුක්ඛ නිබ්බිදා, කරුණාය සංසාර දුක්ඛ සහනං. කියන්නේ ප්‍රඥාවෙන් සංසාර දුකේ කලකිරෙනවා, කරුණාවෙන් සංසාර දුක ඉවසනවා. ප්‍රඥාවෙන් පර දුක්ඛ පරිජානනං, නුවණ නිසා අනුන්ගේ දුක අවබෝධ කරනවා. කරුණාවෙන් පර දුක්ඛ පතිකාර කරම්හෝ. ඒ කියන්නේ අනුන්ට ප්‍රතිකාරක උදව් කරනවා. පඤ්ඤාය පරිනිබ්බාන අභිමුඛ භාවෝ. ප්‍රඥාවෙන් පිරිනිවෙනට අභිමුඛ වෙනවා. කරුණාය තදදිගම අධිගමණයක. පඤ්ඤාය සයන්තරණ, නුවණ නිසා තමන් වහන්සේ ඈතර වෙනවා. කරුණාව නිසා පරේසන් තාරණ, අනුන්ව ඈතර කරවනවා කියලා කියනවා. පඤ්ඤාය බුද්ධ භාව සිද්ධි, ප්‍රඥාවෙන් අවබෝධ භාවයේ සිද්ධයි. කරුණාය බුද්ධ කිච්ච සිද්ධි. ඒ කියන්නේ බුද්ධ කෘත්‍ය කරුණාවෙන් සිද්ධයි. කරුණාය ච බෝධිසත්ත්ව භූමියං සංසාර අභිමුඛ භාවෝ. කරුණාව නිසා බෝධිසත්ව භූමියේදී සංසාරයට බහිනවලු උන්වහන්සේ. ඇයි? කරුණාව නිසානේ සංසාරයට බැහැගන්නේ. නැත්නම් නිවන් දකින්න අවස්ථා තිබ්බන්නේ දීපංගර පාද මූලෙම නේ. පඤ්ඤාය තත්ත අනබිරති, නුවණින් ඒකේ නොඇලුනා. ඒ කියන්නේ කොහොම හරි බුද්ධත්වයට ලැබුවා. තත කරුණාය පරේසං අභින්සාපනං, පඤ්ඤාය සයම් පරේහි අභයනං. කරුණාය පරං රක්කන්තෝ අත්තානං රක්කති, පඤ්ඤාය අත්තානං රක්කන්තෝ පරං රක්කති. තථා කරුණාය අපරං තපෝ, පඤ්ඤාය අන්තත් තපෝ. තේන අත්තහිතාය පටිපන්නාදීසු චතුසු පුද්ගලේසු චතුත්ථ පුද්ගල භාවෝ සිද්ධෝ හෝති. තතාය කරුණාය ලෝකනාතතා පඤ්ඤාය අත්තනාතතා. කරුණාව නිසා ලෝකයාට පිහිටක් වෙනවලු, ප්‍රඥාව නිසා තමන්ට පිහිට කරගත්තලු. ලස්සන කතා ටිකක් මේ කියන්නේ. කරුණාය චස්ස නින්නතා අභාවෝ, පඤ්ඤාය උන්නමා භාවෝ. නින්නතා භා, නින්නතා අභාවෝ. නින්න කියලා කියන්නේ නැවෙනවා කියන එකනේ නේද? එහෙමිට බලන්න මාත් මේ ටික ඔක්කොම බැලුවේ නැහැ. තථා කරුණාය සබ්බ සත්‍යේසු ජනිත අනුග්ගහෝ පඤ්ඤා අනුග්ගතත්තාච නච සබ්බත් විරත්ත චිත්තෝ. ඔය විදිහට ඉතින් ඒ ප්‍රඥාවයි කරුණාවයි ගලපලා ආයෙ විස්තර ටිකක් කරනවා. හරි, කියන්න එහෙමනම් ඉතින් ටික. ඊළඟට අපිට තියෙන්නේ සුගත ගුණය නේද?
සෝබන ගමනත්තා සුන්දරන්තානං ගතත්තා සම්මා ගතත්තා සම්මාච ගදත්තා සුගතු ගමනම්හි ගතත්තං උච්චති තංච භගවතු සෝබනං පරිසුද්ධ මනවජ්ජං කිම් පනතන්ති අරියමග් අරියමග්ගු තේන හේස ගමනේන කේමන් දිසං අසජ්ජමානෝ ගතෝති සෝබන ගමනත්තා සුගතු සුන්දරං චේසඨානං ගතෝ අමතං නිබ්බන්න නිබ්බානන්ති සුන්දරං තානං ගතත්තාපි සුගතු සම්මාච ගතෝ තේන තේන මග්ගේන පහීනේ කිලේසේ පුන අපච්ඡා ගච්ඡන්තු උත්තං චේතං සෝතාපට්ටි මග්ගේන යෙකිලේසා පහීන තේ කිලේසේන න හුනේති න පච්චේති න පච්ඡා ගච්ඡති ති සුගතු පේයලං අරහත් මග්ගේන යෙකිලේසා පහීන තේ කිලේසේන හුනේති න පච්චේති න පච්ඡා ගච්ඡති ති සුගතෝති සම්මාවා ගතෝ දීපංකර පාදමූල පාදමූල පාදමූලතෝ පුහුති යාව බොහෝදි මණ්ඩා තාව සමතින්ස පාරමි පූරිතාය සම්මා පටිපත්තියා සබ්බ ලෝකස්ස හිත සුකමේව කරොන්තෝ සස්සතං උච්ඡේදං කාමසුකං අත්තකිලමතන්ති ඉමේච අන්තේ අනුපගච්ඡන්තෝ ගතෝති සම්මා චේස ගදති සුත්තට්ඨානේ යුත්තමේව වාචං බහසතිති සම්මා ගදත්තාපි සුගතු.
හරි, අපි ඒ ටික ටිකක් විස්තර කරගෙන ඉමු. දැන් මේ ගතත්තා සුන්දරන්ටාන ඔසෝබනායස්ස වාගති නේද? ගතත්තා සුන්දරන්ටාන එහෙම සුගත ගුණේ ගැන වන්දනා වේද කියනවා නේද? එතකොට මේ කියන සුගත ගුණය විස්තර කරද්දී සෝබන ගමනත්තා සුන්දරන්ඨානං ගතත්තා සම්මා ගතත්තා සම්මාච ගදත්තා සුගතෝ කියලා කියනවා. සෝබන ගමන් ඇති බැවින් නේද? බුදුරජාන් වහන්සේගේ සෝබන ගමන් ඇති බැවින් කියලා කියනවා. මේක කියනවා පොඩ්ඩක් ඉන්න. සෝබන ගමන් නැති බැවින් ඊළඟට සුන්දරන් තානං ගතත්තා සොඳුරු වූ තැනට ගිය බැවින්. මෙතන මේ නිවන කියන්නේ සුන්දරන් තානං කියලා නිවන කියන්නේ. සම්මා ගතත්තා මනාකොට ගිය බැවින් සම්මාච ගදත්තා. එතන අර තකාරයට දකාරය ගෙනල්ලා ඒ අර්ථයනොත් කියනවා. ගමනම්පිහි ගතන්ති උච්චති ගමන ගත යයි කියනවා. තංච භගවතෝ සෝභනම් පරිසුද්ධං අනවජ්ජං. එයද භාගිතුන් වහන්සේගේ හරිම ශෝභනයි පරිසුද්ධයිලු, කිසිම වරදක් නැහැලු. අනවජ්ජං කියලා කියන්නේ ඒකයි. කිං පනතන්ති, මොකද්ද ඒක? අරිය මග්ගෝ, ආර්ය මාර්ගය. තේනහි ඒස ගමනේන කේමං දිසං අසජ්ජමානෝ ගතෝති. ඒ ගමනින් කේමං දිසං, කේමං කියලා කියන්නේ ෂේම වූ, බියක් සැකක් නැති. දිසං කියලා කියන්නේ එතන ලියානම තියාගන්න නිවන, නිවනට කියන නම. දිසං නිවන, කේම කියන එක නිවන තමයි. එහෙමයි, දිශාව කියන්නේ එතන නිවන සානස. ඔව්, නිවන නැමැති ෂේම දිශාවට. නැත්තර දිශාව කොහෙද කියලා ප්‍රශ්නයක් එනවනේ. මං ඒක දිසන්ති නිබ්බාණං කියලාම මේ ටීකාවක දැක්කා, ඒකයි මං කියවුවේ. ඊට පස්සේ තව වජ්‍රමුද්ධ ටීකාවෙත් මේක තියෙනවා. ඒක පෙරලන්න බැරුණාද? හරි, දැනට එහෙම මතක තියාගන්න. ඊට පස්සේ කිම්පන තන්ති අරිය මග්ගෝ කියලා ඒ ටික විස්තර කළා. අසජ්ජමානෝ කියලා කියන්නේ කිසිම හැප්පීමක් නැතිව ගිය බැවින් සෝබන ගමනත්තා සුගතෝ, ඒ කියන්නේ ආර්ය මාර්ගයේ නිවන නැමැති දිශාවට කිසිම පැකිලීමක් නැතුව වැඩිය නිසා සුගතෝ කියලා කියනවා. සුන්දරං චේස ඨානං ගතෝ අමතං නිබ්බානන්ති, සුන්දරං ඨානං ගතත්තාපි සුගතෝ. සොඳුරු වූ තැනක් නැමැති මේ නිවන, අමෘතේ නැමැති නිවනට ගිය නිසා සුන්දරං ඨානං ගතත්තාපි සුගතෝ කියලා කියනවා. සම්මාච ගතෝ තේන තේන මග්ගේන පහීනේ කිලේසේ පුන අපච්චා ගච්ඡන්තෝ. මනාකොට ගිය බැවින් ඒ ඒ මාර්ගයෙන් කෙලෙස් ප්‍රහාණ කළාට පස්සේ, දැන් සෝවාන් මාර්ග, සකදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරිහත් මාර්ග කියන මේ මාර්ගඥානයන්ගෙන් ඒ ඒ අදාළ කෙලෙස් ප්‍රහාණ කළාට පස්සේ ආපස්සට එන්නේ නැහැලු. තේරෙනව නේද? දැන් සෝවාන් කෙනාට ආයි සක්කාය දිට්ඨිය නැහැනේ. ආයේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඒතර අපච්චා ගච්ඡන්ත උත්තං චේතං සෝතාපට්ටි මග්ගේන යේ කිලේසා පහීන. සෝවාන් මාර්ගයෙන් යම් කෙලෙස් ප්‍රහීන වුණාද තේ කිලේසේ න පුනේති. පුන ඒති කියන එකනේ, නැවත නොවේ. ආයේ ඒ කෙලෙස් ආයෙන්නේ නැහැ. අද කාලයට නම් ඉතින් එන්නේ නැති. අර අර කවුද මේ එක තැනකින් කමටහන් මොකක් හරි එකක් අරගෙන එතන අනාගාමී කියලා. ඊට පස්සේ ඒනෝනා තව තැනකට ගියාට පස්සේ මේ එතනින් කියලා සෝවාන් කියලා. එහෙම වෙන්නේ කොහොමද? මං දැන් උඩනේ හිටියේ. ආයි කොහොමද පහලට ආවේ කියලා ඉතින් කිව්වලු. ඒ වගේ තිකේ උඩ පහල යලා ඇති. සාංශ ඒක මොකද උනේ සාංශ? ඒ වගේ භාගතුන් වහන්සේගේ හරි මඟ ගියාපහම ඉතින් එහෙම ඒව වෙනස් වෙන්නේ නැහැ ආයේ. න පච්චේති, පතීති කියන එකනේ පච්චේති කියලා හැදෙන්නේ. ඉද දෙනට ඉච්ච ආදේශ වෙලා පති ඒති පච්චේති කියලා හැදෙනවා පදේ. නැවත එන්නේ නැහැලු. න පච්චා ගච්ඡතිති, ආපහු ඒ කියන්නේ තේ අර්ථේම. නැවත නොයේ නුයි සුගතෝ. ඒ කියන්නේ ගිය මග හරියටම ගිය, ආය ආපස්සට හැරීමක් නැහැ. අරහත්ත මග්ගේන යේ කිලේසා පහීනා තේ කිලේසේ න පුනේති න පච්චේති න පච්චා ගච්ඡති තී සුගතෝ. තේරෙනවනේ? අරිහත්ත මාර්ගයනොත් යම් කෙලේසයක් ප්‍රහාණය කළාද නැවත ආයේ ආපස්සට එන්නේ නැහැ. සම්මාව ආගතෝ දීපංකර පාලම් පාදමූලතෝ ප්‍රභුති. දීපංකර බුදුපාමුල පටන් යාව බෝධිමණ්ඩෝ තාව සමතින්ස පාරමී පූරිතාය සමතින් සප්පාරමී පිරීමෙන් සම්මා පටිපත්තිය සබ්බ ලෝකස්ස හිත සුඛං ඒව කරන්තු සියලු ලෝකයාට හිත සුවම කරමින් සස්සතං උච්ඡේදං කාමසුඛං අත්ත කිල මතන්ති ශාශ්වත උච්ඡේද කාමසුඛ අත්ත කිල මතාන යෝග කියන ඉමේච අන්තේ අනුපගච්ඡන්තෝ ආගතෝති මේ අන්තයන්ට වැටෙන්නේ නැතුව අන්තයන්ට නොයෙලඹෙමින් වැඩිය නිසා සම්මා ගතත්තාපි සුගතෝ කියලා කියන පැහැදිලිද සම්මාචේස ගදති යුත්තට්ඨානේ යුත්තං ඒව වාචං භාසතිති සම්මා ගදත්තාපි සුගතෝ මෙතන ගදති කියලා කියන්නේ කියයි කියන අර්ථේ කියයි කියන අර්ථේ ඒතර මනාකොට වචන කියන නිසා යුත්තට්ඨානේ යුත්තං ඒව වාචං භාසති යුතුතන යුතු වචනමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ සම්මා ගදත්තාපි සුගතෝ කියලා කියන මනා වචන ඇති නිසා භාග්‍යතුන් වහන්සේට සුගත කියලා කියනවා. ඒ ඔය ගමන් විලාසය ගැන කියද්දී ඒක වෙනම කියනවා. හරියට අර හස්ති රාජයේගේ ගමන් විලාසයක් නේ තියෙන්නේ. ඒකේ ලීලාව තිබ්බට හැබැයි කියනවා අර ඊයේ අපි එහෙදි සාකච්ඡා කරා දසදම්ම සූත්‍රයේ අට කතා ටීකත් එක්ක සාකච්ඡා කළා. ඒ අපි ඔය වේවන්හම්මි අජ්ජූපගතෝති පබ්බජිතේන කියනකොට කොහොම හරි ලස්සන අර්ථ ටිකක් කියනවා. ඒකෙදිත් එක තැනක කියන අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝ කියලා කියද්දී අර එක තැනක් ඒ කියන්නේ තව කියනවා මේ ගමන් විලාසය ගැන කියද්දී අර මිනිස්සු සමහර මිනිස්සු ඉන්නවලු මේ උරම් පග්ගහෙත්තා ගීවන් ඔන්නෝම කියන නිකන් පපුව මෙහෙම ඉස්සරහට දාලා ඉතින් බෙල්ල උස්සලා යනකොට අර ලලිතාකාරින කියලා කියන්නේ ඉතින් එහෙම ගමනක්ලු අර මිනිස්සුන්ගේ තියෙන ඉතින් ගිහියොන්ගේ. හැබැයි ඉතින් මේ භික්ෂුන් වහන්සේගේ කියන අර යුගමත්ත දස්සාවි අන්න එහෙම කියලා කියනවා මේ භික්ෂුවකගේ ගමන් මඟ ඒක මෙන්න මෙහෙමයි උන්වහන්සේ වඩින්නේ කියලා ඉතින් ඒක විස්තර කරනවා. ඒ වගේ අර ගිහි ආකල්ප වලින් වෙනස් වෙන්න කියලා කියනවා භික්ෂුන් වහන්සේට. ඒ අර ගිහියෝ යන විදිහට යන්නේ නැතුව ගිහියෝ වළඳන විදිහට වළඳන් කන්න බොන්නේ නැතුව ඒ ඔක්කොගෙම ඉතින් වෙනස් වෙන්න ඕනේ. ඒ අට කතාවේ පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේගේ ගමන් විලාසයත් ඉතින් හස්ති රාජයේ කියලා කිව්වට අර වෙන කියන්න උපමාවක් නැහැ ඉතින් ඒකයි වැඩේ. නමුත් ඊට වඩා බොහෝම ඊට පස්සේ කියන තවත් ඒකේ කතාවක් කියනවා මේ උදක සකට කියලා කියන්නේ මේ විසමට්ටහණේ කියලා කියන්නේ දැන් පොළොවේ මෙහෙම වලවල් තියෙනවා නම් ඒ වලවල් තියෙන තැනක වතුර පුරවපු කරත්තයක් වලවල් තියෙන තැනින් යන්න ගියපහම අර බොහොම හිමීට නෙමේ කරත්තේ අර වලවල් වලින් යන්නේ. අන්න ඒ වගේ තමයි මේ භික්ෂුන් වහන්සේගේ ගමන් විලාසයක් තියෙන්න ඕනි කියලා කියනවා. අර බොහොම මේ හිමීට තමයි පියවරවල් තියන්නේ කියලා කියන්නේ. ඒකත් අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝ කියලා කියනවා. එතනටත් ගලපන්නේ. ඇයි නෑ අර බහර ගහන්න නෙවෙයි කියන්නේ. ඒව හරි පුදුම කතා සංසය ඒව කියවද්දි තින් අර භික්ෂුන් වහන්සේගේ නමකගේ ඉතින් චරිත රට නේද. ඉතින් අපි එහෙම නේ සිවුර ගත්තා වෙදි ගායි නේද. යන්නේ කොහෙද කිසිම ගානක් නැහැ නේ ඉතින්. මෙතන නාවිනි ලොකු සංසලාගේ තියෙන මේ චර්යා රටාව නුන්නාන්සේ පැත්ත. ඒක ඉතින් මේ ඇතුළේද පිටද කුටියේද වතක් කරන වෙලාවටද පිංකමක් කරන වෙලාවටද ඒක කියන්නේ පිංකම් කරන වෙලාවට මෙහෙම ඉන්න අනිත් වෙලාවට මෙහෙම ඉන්න කියන කියන්නේ. ඒක කොයි වෙලාවෙත් ඒක ඉතින් භික්ෂුන් වහන්සේ ඉතින් පවත්තන්න ඕනේ. වතක් උනත් කරද්දි අපි පොදු වතක් කරද්දි නේද හැමතැනදීම ඒක අදාළයි. ඒ හරිම වටිනවා මේ දසදම්ම සූත්‍රය. අපි ඔය හැමදාම ඔක කියෙව්වට අට කතාවත් එක්ක කියවලා බලන්නකෝ ඒ තොරතුරු ටික කොහොමද මේ කියන්නේ කියලා. ඉතින් මහ පුදුම වටින කතා ටිකක් කිය. අපේ දැන් සමහර අවස්ථාවන් දෙහෙම දැන් අර කැමරාවල් වලට එහෙම මූණ දෙන විදිය දැන් නාවුනි ලොකු සංස් එහෙම අර එහෙම කරන්නේ නැහනේ. නැසි බණ කියද්දිත් වටාත් පාවිච්චි කරගෙන එහෙමනේ කරන්නේ. ඒ වගේ ඉතින් තියෙනවා ඒ ගිහි ආකල්ප ඉතින් අපේ තුලක් තියෙනවා. නමුත් අර ඒවා අපි බුද්ධ දේශනාව දැනගෙන ඒවා ඉතින් අපි හදාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ගමන් විලාසය ඉතින් ඒක වෙනම ගමන් විලාසයක්. එක සැරයක් කර අපි ඒ ගාථා ටිකක් කියවා නේද අර මේ අහේට යන්තෝ පානානි යාති ලෝක විනායකෝ කියලා එහෙම අර කම්පයන්තෝ වසුන්දරාගෙන පොළොව කම්පා කරමි නේද? දක්කිනම් පටමන් පාදං උද්දරන්තෝ ලෝකනාන් එහෙම කියලා කිව්වේ අර පාටලිපුත්‍ර නගරයට වඩින හැටි බුදුරන් වහන්සේ. උන්වහන්සේ දිහේ විදිහට අපිට වඩින්න බෑ. ඒක ඉතින් කටුකොහල් ඔක්කොම ඉවත් වෙලා පාර පිරිසිදු වෙලා උස්තැන් නින්නන්ටානම් උන්නමතිනේ. පහත්තෙන් උස්සෙනවා. ඊට පස්සේ අනිත්‍ය සම වෙලා ඒ පාරත් සැකසෙන උන්වහන්සේ ගමන් විලාසයට. ඉතින් ඔය කියන ಗುಣ තියෙන නිසා බුදුරයන් වහන්සේට සුගත කියලා කියනවා. මෙතන කියන්නේ නිවැරදි වචන. ඒකට සාධක සූත්‍රයක් කියන අටුවාචාර්යයන් වහන්සේ මොකක්ද? මම මේක පරිවර්තනය කරන්නේ කවුරුත් දන්නවා. යන් තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ත සංහිතං. තථාගතයන් වහන්සේ දන්නවලු අභූත වූ අසත්‍ය වූ අනර්ථ සංහිත වචනයක් තියෙනවද? සාච පරේසං අප්පිය අමනාපා. අනිත් අයට මේක අප්‍රියයි අමනාපයි. න තං තථාගතෝ වාචං භාසති. එවැනි වචන තථාගතයන් වහන්සේ කියන්නේ කියලා කියන. යම්පි තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අනත්ත සංහිතං. සත්‍ය උන ඇත්ත උන අනර්ථ සංහිත නම් සාච පරේසං අප්පිය අමනාපා තම්පි තථාගතෝ වාචං න භාසති. සත්‍ය වුණත් ඇත්ත දේ වුණත් අනර්ථ සංහිත නම් ඒකත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා කියනවා. යංචකෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ත සංහිතං. සත්‍ය වූද ඒ වගේම භූත වූද ඒ කියන්නේ විද්‍යමාන වෙන සත්‍ය වූද අර්ථ සංහිත වූ දෙයක්ද තියෙනවද? අපිට හිතෙන්නේ නම් ඉතින් ඒක කතා කරන්න ඕනේ කියලානේ හැමතිස්සෙම නේද? සාච පරේසං අප්පිය අමනාපා. ඒක අන්න ඇයට අප්‍රිය අමනාපයි නම් తత్ర කාලඤ්ඤු තථාගතෝ හෝති තස්සා වාචාය වෙය්‍යා කරන. ඒක කියන්න බුදුරජාණන් වහන්සේ සුදුසු කාලේ දන්නවා කියනවා. ඇත්ත වුණත් භූත වුණත් භූත කියලා කියන්නේ විද්‍යාමාන වෙන දෙයක් වුණත් අර්ථ සංහිත වුණත් අප්‍රියයි අමනාපණයි කාලේ දැනගෙන තමයි කතා කරන්න කියලා කියනවා. යං තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ත සංහිතං සාච පරේසං පියාමනාප. අභූතයි අසත්‍යයි අනර්ථ සංහිත. හැබැයි ඉතින් අනිත් අයට හරිම ප්‍රියමනාපයිලු. බුදුරැන් වහන්සේ ඒවා කියනවද නැද්ද? නතං තථාගතෝ වාචං භාසති. භාග්‍යතුන් වහන්සේ එවැනි වචන කතා කරන්නේ. යම්පි තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අනත්ත සංහිත. සත්‍යයි භූතයි විද්‍යමාන දෙයක්. හැබැයි අනර්ථ සංහිත නිසා අනිත් අයට ප්‍රියමනාප වුණත් තථාගතෝ වාචං භාසති. එවැනි වචන කතා කරන්නේ නෑ කියලා කියනවා. සාච පරේසම් පියා මනාපා තම්පි තථාගතෝ වාචං භාසති. යංචකෝ තථාගතෝ වාචං ජානාති. යම් වචනයක් තථාගතයන් වහන්සේ දන්නවද? භූතයි විද්‍යමාන දෙයක්. තච්චයි සත්‍යයි අත්ත සංහිතයි. අනුන්ට අර්ථය ගෙන එනවා. සාච පරේසම් පියා මනාපා අනුන්ට ප්‍රියමනාපයි. తතර කාලඤ්ඤෝ තථාගතෝ හෝති තස්සා වාචාය වෙය්‍ය. කාලේ දැනගෙන බුදුරජාණන් වහන්සේ ඒක කතා කරනවා. ඒවං සම්මා ගදත්තාපි සුගතෝ තී වේදි තබ්බෝ. මනා වචන ඇති නිසා භාග්‍යතුන් වහන්සේට සුගත කියලා කියනවා. තව ඉතින් ටීකාචරණ වහන්සේලත් සුගත ගුණය ගැන යම් යම් විස්තර කියනවා. මේ අපරෝණය කියලා සෝබනං ගතං ගමනං ඒතස්සාති සුගතෝ. සොඳුරු ගමනක් ඇති නිසා භාග්‍යතුන් වහන්සේට සුගතයි කියනවා. භගවතෝ හි වේනෙය්‍ය ජන උපසංකමනං ඒකන්තේන තේසං හිතසුඛ නිප්පාදනතෝ සෝබනං භද්දකං. හික්මෙන ජනයා වෙත එළඹෙනකොට ඒක ඉතින් සොඳුරුම ගමනක් තමයි. ලක්කනානු ව්‍යංජන පටිමණ්ඩිත රූපකායතාය දුත විලම්බිත කලිතානු කඩන නිප්පීලෙන උක්කුටික කුටිලා කුලතාදී දෝෂ විරහිතං. ලක්කන අනුව්‍යංජන පටිමණ්ඩිත ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනු ව්‍යංජන ලක්ෂණයෙන් ව්‍යාමක් ප්‍රභාවයෙන් කේතුමාලාලංකාරයෙන් සවනක් ගන්න බුදුරැස්මාලාවෙන් බැබලෙන රූපකායකින් යුක්තව දූත විලම්බිත කලිත අනුක්කඩන. ඒ කියන්නේ මේ බුදුරැන්සේ ගමන විලම්බිත නැති කලිත කියලාගෙන පැටලෙනවනේ. කකුල් පැටලෙන්නේ නැති කවදාවත් එහෙම පැටලිලි බුදුරැන්වහන්සේට නැහැ. අනුක්කඩන විසිවෙන්නේ නැති නිප්පීලන උක්කුටික කවදාවත් බුදුරැන්වහන්සේ ওই උක්කුටික ගමන දැන් අපි සමහර දැකලා තියෙනවා අර මෙහෙම පොළවේ මේ ඇද ඇද යනවා දැකලා තියෙනවද? පාරවල් හිටිනවා වැලි ගොඩක එහෙම ගියොත් එහෙම අර මෙහෙම ඇද ඇද යන්නේ කකුල. ඉස්සර අපේ අම්මලා වුණත් බයිනවා මේ මොකද ඔය අදින්නේ මූසලයි කියලා කියන්නේ අම්මලා. එහෙමයි සංස් කකුල උස්සන්නේ නැතුව මෙහෙම ඇද ඇද යනවා සිමෙන්ති එහෙම. ඒත් ඒ වගේ අර වැරදි ගමන් බුදුරන් වහන්සේට නැහැ කියලා කියනවා. ඒක පාදයේ හරියට ස්පර්ශ කරන්න ඕනේ පොළ. දැන් ආවෙන ලොකු සංසල බලන්නකො වඩිනකොට වඩින හැටි. කකුල උස්සලා ඒක හරියට පොළවේ තියෙනවා. දැන් ඔසවනවා තබනවා ගෙන එහෙමනේ නේද? නැත්නම් අරක ඇද්දගෙන යනවා තබනවා. ඒක තමයි කියන්නේ නේද? ඒ වගේ අර කිසිම මේ පැටලෙන්නේ නැති වැරදි නැති පා හැසිරීමක් සේ උක්කුටික කියලා කියන්නේ විලුම්බුවේ. විලුම්බුවෙන් උක්කුටිකාය ගමිසාමිති කියලා ශික්ෂාපද දෙන. ඒතර එහෙම ගමන් නැහැ. කුටිල කියලා කියන්නේ මෙහෙම වක් වෙච්ච ගමන්. ඒතර එහෙම ඒ වක් කඳ ඍජුව වඩින්නේ බුදුරන් වහන්සේ. හැබැයි යටට හෙළු ඇස් ඇතිව ඒක යුගමත්ත දස්සාවි කියලා කියන්නේ බඹයා. බඹයා කියලා කියන්නේ වියගහක් තරම් කියලා කියන සාමාන්‍ය අඩි 6ක් විතර. හැබැයි ආයේ කියනවා ටීකාවේ ඔන්න ඔහොම යන්නත් එපා කියලා කියනවා. ඒ කියන්නේ අර සමහරු බඹයටත් වඩා ඔහොම අකුලගෙන යනවනේ. මිනිස්සු එහෙම දැක්කම නිකන් මෝන හුත්තටම හංගගෙන ඒකත් එපා කියනවා. ඒකත් අසෝබනයි කියලා කියනවා. අපිට පහසු විදිහට වඩින්න යුග මාත්‍රය මේ යටට හෙළුව ඇස් ඇතිව තමයි වඩින්න කියලා කියන්නේ. ඉතින් ඒකේ උක්කුටික අකුටිල ඔය කුටිල කියලා කියන්නේ අර මේ කොඳු නමාගෙන ඒ වගේ ගමන් විලාසයක් බුදුරණන් හන්සේ නැහැ කියන්නේ මම අහලා තියෙන සංසලෙන් දැකලා පණ්ඩිස්සන් හන්සෙත් මේ බොහොමම කෙලින්ලු ඉන්නේ නේ සන්නහන්සේ මේ කවදාවත් ඔහොම අර නැමිලා ඉන්නේ නැහැලු ඒ දිද්දිනේ ලොකු සංසී කිව්වේ මේ ඕ වඩිලා ඉන්න කොටත් හොඳට ඍජුවලු ඉන්නේ සන්නහන්සේ අර කතාවක් අහලා තියෙන නේද කට්ටිය මේ සන්නහන්සේලා නම් දන්නව ඇති අර ඒ කාලේ පන්සල් අරෙහි මෙහෙ ලොකු විරෝධතාවෙද්දි පස්සේ නාවනේ ලොකු සංසීගේ පැවිදීමයි ඒවත් එක්ක කාලේ ගියාට පස්සේ සමහර අය ඇහුවලු මේ දැන් ජිනවංශ නමගේ ගෝලිය උඩින් යනවද කියලා. ඔව් ගෝලිය දැන් උඩින් යනවා ඇති නේද කියලා ඇහුවලු. දැන් කියන්නේ ලොකු ප්‍රතිපදාවක් පුරන්න කියලානේ ආරන්නේ පටන් ගත්තේ. ඉතින් ඒ විදිහට උඩින් යන අය නෑනේ ඇත්තරම. ඉතින් සංසීටියක් කරලා ඉඳලකවලු මගේ උන්ට උඩින් යන්න බැනවට උන් කෙලින් යනවා කිවලු. ඒක හරියට උජුපටිපන්නේ නේද? කෙලින් යනවා කියලා කිව්වලු. ඉතින් ඒ වගේ මේ භාගිතුන් වහන්සේගේ උනත් ඒ වක්‍ර ගමන් නැහැ කියලා කියන්නේ. කුටිල කියලා කියන්නේ කුටිලා ආකූලතා. කුටිලා ආකූලතා කියන්නේ ආකූල නැති ගමනක් බුදුරන් දෝෂ විරහිතං විලාසිත රාජහංස වසභ වාරණ මිගරාජ ගමන. හංස රාජ්‍යයේගේ මුව රාජ්‍යයේගේ ගමන් විලාසයක් බුදුරජාණන් වහන්සේට කියලා කියන්නේ කාය ගමනං ඥාන ගමනංච. මේ බලන්නකො මේ උපමා ඒ තීගාචාර්යන වහන්සේලාට ඉතින් පාලියෙන් කියන්න පුළුවන් තරමටම මේ කියන්නේ. ඉතින් විපුල නිම්මුල නිම්මල කරුණා සතිවිරියාදී ගුණ විශේෂ සහිත අභිනීහාරතෝ යාව මහාබෝධි අනවජ්ජතාය සත්තානං හිතසුඛාවහතාය ච සෝබනං ඒව අතවා සයම්භූ ඥානේන සකලම්පි ලෝකං පරිඤ්ඤාභි සමේ වසේන පරිජානන්තෝ සම්මා ගතෝ අවගතෝති සුගතෝ කියලා තවත් පදයක් හදනවා. සුගත කියන පදේ තවත් තේරුම්. ඔය විදිහට ඉතින් තව අර්ථ කියනවා. ඒව පස්සේ අපි බලාගමු. එමනම් ලෝකවිදූ ගුණේ
අවසරයි සම්මාද සබ්බතහා විදිත ලෝකත්තහා පන ලෝකවිදු සෝහි භගවා සභාවතෝ සමුදයතෝ නිරෝධතෝ නිරෝධෝ පායතෝති සබ්බතහා ලෝකං අවේදි අවිඤ්ඤාසි පටිවිද්ධි යතාහ යත්තකෝ ආවසෝ න ජායති න ජීයති න මීයති න තවති න උපජ්ජති නාහන්තං ගමනේන ලෝකස්සන්තං ඥාතේයං දට්ඨේයං පත්තේයන්ති වදාමි. නචාහං ආවුසෝ අපත්වා ලෝකස්සන්තං දුක්ඛසත්ත කිරියං වදාමි. අපිචාහං ආවුසෝ ඉමස්මින් ඒව ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි. ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදං ගමනේනන පත්තබ්බෝ ලෝකසන්තෝ කුදාචනං නච අපත් අපත්තා ලෝකන්තං දුක්ඛා අත්ති පමෝචනං තස්මාහවේ ලෝකවිදු සුමේධෝ ලෝකන්ත ගූෂිත බ්‍රහ්මචරියෝ ලෝකස් අන්තං සමිතා විනත්වා නාසින්සති ලෝකමිමං පරංචාති පරඤ්ඤාති. අපිච තයෝ ලෝකා සංඛාර ලෝකෝ සත්ත්ව ලෝකෝ ඕකාස ලෝකෝති. తత్ర ఏకో ලෝකෝ සබ්බේ සත්ත ආහාරත්තිදිකා ති. ආගතඨානි සංඛාර ලෝකෝ වේදිතබ්බෝ සසතෝ ලෝකෝති වාස් අසසතෝ ලෝකෝති වාති. ආගතඨානි සත්ත්ව ලෝකෝ යාවත චන්දි මහ සූර්යා පරිහරಂತಿ දිසා හන්ති විරෝචනා తాව සහස්සදා ලෝකෝ එත්තතේ වත්තති වසෝති. ආගතඨානේ ඕකාස ලෝකෝ තම්පි භගවා සබ්බතාවේදි තථාහිස ඒකෝ ලෝකෝ සබ්බේ සත්ත ආහාරත්තිටිකා. දේ ලෝකා නාමංච රූපංච තයෝ ලෝකා තිස්සෝ වේදන චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාර පංච ලෝකා පංචුපාදා නක්ඛන්ද චේ ලෝකා චේ අජ්ජත්තිකානි ආයතනානි. සත්ත ලෝකා සත්ත විඥානට්ඨිතියෝ අට්ඨලෝක අට්ඨලෝක ධම්මා නවලෝක නව සත්තාවාස දසලෝක දසායතනානි ද්වාදස ලෝක ද්වාදසායතනානි අට්ඨාරස ලෝක අට්ඨාරස දාතියෝති. අයං සංඛාර ලෝකෝපි සබ්බතහ විදිතෝ යස්මා පනේත සබ්බේ සම්පි සත්තානං ආසයන් ජානාති අනුසයන් ජානාති චරිතං ජානාති අදිමුත්තින් ජානාති අපරජක්කේ මහරජක්කේ චික්කින්ද්‍රියේ මුදින්ද්‍රී ස්වාකාරේ දුහාකාරේ සුඤ්ඤාපේ ද්විඤ්ඤාපේ බබ්බේ අබබ්බේ සත්‍යේ ජානාති. තස්මාස සත්ත ලෝකෝපි සබ්බතා විදිතෝ යතාච සත්ත්ව ලෝකෝ එවං ඕකාස ලෝකෝපි තථායේස ඒකං චක්කවලං ආයාමතෝච විත්තාරතෝච යෝජනානං ද්වාදශ සහස්රාණි තීනි සහස්රාණි චත්තාරි සතානි පංච සංච යෝජනානි පරික්කේපතෝ පන.
හරි, අපි මේ ටික ටිකක් සන්නංශ කතා කරලා ඉමු. දර ලෝකවිදු ගුණය. ලෝකවිදු ගුණේදී බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කරනවා සබ්බතා විදිත ලෝකත්තාපන ලෝකවිදු. කෙටියෙන් කිව්වොත් සබ්බතා කියලා කියන්නේ සබ්බාකාරයෙන් කියලා කියනවා. සර්වාකාරයෙන්ම සර්වාකාරයෙන්ම ලෝකය දැනගත් බැවින් ලෝකවිදු කියලා කියනවා. සෝහි භගවා ස්වභාවතෝ සමුදයතෝ නිරෝධතෝ නිරෝධ උපායතෝති සබ්බතා. ස්වභාව වශයෙන්, සමුදය වශයෙන්, නිරෝධ වශයෙන්, නිරෝධ උපාය වශයෙන් සර්වාකාරයෙන් ලෝකං අවේදි දැනගත්සේක, අඤ්ඤාසි අවබෝධ කළසේක, පටිවිජ්ජි ප්‍රතිවේද කළසේක. යතාහ යත්තකෝ ආසෝ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති. ඇවැත්නි යම් තැනක න ජායති හට නොගනි, කියන නොම ඉපදෙයිද, න ජීයති නොදිරයිද, න මීයති නොමැරෙයිද, න චවති නොම චුත වෙයිද, න උපපජ්ජති නොම උපදීද. නාහං තං ගමනේන ලෝකස්ස අන්තං ඥාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමි. ගමනෙන් ඒ ලෝකේ අන්තය දැනගන්න, දැකගන්න ප්‍රාර්ථනා කරන්න කියලා කියන්නේ පත්තෙය්‍යං කියලා කියනවා. ඕ පැමිණෙන්නට. පත්තේ යංගරගෙන පත්තබ්බං. පැමිණීමට බැහැ කියලා කියන්නේ ඉගෙන පයින් ගිහිල්ලා ලෝකේ කෙලවර මේක දකින්න බැහැ කියලා කියන්නේ ඉපදෙන්නේ නැති තැනක්, මැරෙන්නේ නැති තැනක්, චුත වෙන්නේ නැති තැනක් එහෙම දැනගන්න බැහැ. නැචහං ආවුසු අපත්වාව ලෝකස්සන්තං. හැබැයි ලෝකේ කෙලවරට නොපැමිණ දුක්ඛස්සන්ත කිරියන් නවදාමි. දුකේ කෙලවරකුත් කියන්න බැ. ඒ කියන්නේ ලෝකේ අන්තයට යන්නත් වෙනවා. මේක පයින් ආදීයෙන් ගිහිල්ලා ලෝකේ කෙලවරට ගිහිල්ලා හොයන්න බැහැ. හැබැයි ලෝකේ කෙලවරක් නොදක දුක කෙලවර කරගන්නත් බෑලු. මොකද්ද මේ කියන කතාව? අපි චහං ආවසෝ ඉමස්මින් ඒව භ්‍යාමමත්තේ කලේවරේ. මේ බඹයත් තරම් ස්කන්ධේ කලේවරේ ශරීරේ සසඤ්ඤම්මි සමනකේ ලෝකංච පඤ්ඤපේ. සසඤ්ඤම්මි කියලා කියන්නේ සංඥා සහිත, සංඥාව සහිත. සමනකේ කියලා කියන්නේ හරි වකාරයට බකාරේ දෝදස්සච සූත්‍රයෙන් චකාරේ බලේ වකාරයට බකාරේ කියන එකක් තියෙනවා නේද ව්‍යාකරණේ බාලවතර. අර අල්ප ප්‍රාණ මේ දකාරය කියනවනේ මහ ප්‍රාණ දහනන. හැබැයි ඒක ච බලයෙන් තමයි මට මතක හැටියට. දැන් බා වීසති කියලා එන හදන්නේ නේද? දත්තිංශ බත්තිංශ කියලා එහෙම කියන්නේ නැහැ සුදු. ඒක කලේවර කලේබර දෙකම පුළුවන්. සසඤ්ඤම්මි සමනකේ. සමනකේ කියලා කියන්නේ ඔව් මේක මහාන කතා නෙවෙයි. සමන කියලා කියන්නේ මන කියන මනසනේ. සමනකේ කියලා කියන්නේ සහ මනේන යුත්තෝති සමනෝනේ. මනස සහිත යුක්ත නම් මන කියලා කියන. ඒතර මනස සහිත සංඥාව සහිත මනස සහිත මේ බඹයක් පමණ කලේවරෙහි ශරීරයේ ලෝකයක් පනවමි. ලෝක සමුදයක් පනවමි. ලෝක නිරෝධයක් පනවමි. ලෝක නිරෝධගාමිනි ප්‍රතිපදාවත් පනවන්නේ මේ කියලා කියනවා. අතන ගමනේන කියලා කියන්නේ පදසා ගමනේන. පයින් ගිහිල්ලා ලෝකේ කෙලවර දකින්න බෑ කියලා කියන්නේ. මේක අර රෝහිතස්ස කියලා සූත්‍රයක් තියෙනවා නේද? ඔය යාර පෙර ජීවිතවලදී යනවනේ. එයාට එක සක්වලද්ද කොහෙද එක අඩියක් තියන්න පුළුවන්. එහෙම අවුරුදු 100ක්ද කොහෙද ඇවිදිනවා මේ විශ්වේ. ඒ ගිහිල්ලත් කෙලවරක් දකින්න බැරුව මැරුණානේ. රෝහිතස්ස බ්‍රාහ්මණය. එහෙම. එහෙමයි සම්. එහෙමයි. මේක කියන්නේ නැද්ද? ඒ කියන්නේ ස්වභාවතෝ කියලා කියන්නේ සන්නාස මේ සුදුසු පරිද්දෙන් දුක්ඛ ස්වභාවතෝ. සබ්බෝහි ලෝකෝ දුක්ඛ ස්වභාවෝ යතා සංකිට්ඨේන පංචපාදානක්ඛන්ද දුක. ඒක දුක්ඛ ස්වභාවයේ වශයෙන්. ඇයි සන්නාස චතුරාර්ය සත්‍ය ගැනමනේ ඔය කියන්නේ? එතන දුක්ඛ ස්වභාවය තමයි ස්වභාවතෝ කියලා කියන්නේ. හරිනේ හරිනේ සංස දුක්ඛ ස්වභාවතෝ කියලා තමයි විමතිය නොදෙනේ කියන්නේ. ඊට පස්සේ ගාතාවක් කියනවා ගමනේන න පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුදාචන. මෙතන ගමනේන කියලා කියන්නේ පයින්. පයින් ගිහිල්ලා කුදාචනං කිසි කලකවත් ලෝකස්සන්තෝ න පත්තබ්බෝ ලෝකාන්තයට පැමිණෙන්න බැහැ. ලෝකේ කෙලවරට පැමිණෙන්න බෑ. නච අපත්තා ලෝකන්තං. හැබැයි ලෝකේ අන්තයට නොපැමිණ දුක්ඛාත්ති පමෝචනං න. දුකෙන් මිදීමක් කියනෙකුත් නැහැලු. ලෝකේ අන්තයට යන්නේ නැතුව ඉතින් දුකෙන් මිදෙන්නත් බැහැලු. තස්මා හවේ ලෝකවිදු සුමේදු. ලෝකේ දන්න නොනැති කෙනා ලෝකන්තකෝ උසිත බ්‍රහ්මචාරියෝ. බ්‍රහ්මචාරියාවේ වාසය කරලා ලෝකේ කෙලවරට ගියාය. ලෝකස්ස අන්තං සමිතාවී ඤත්වා. ලෝකේ අන්තය දැකලා නාසීසති ලෝක මිමං පරංච. මෙලොවත් පරලොවත් කියන ලෝකයන් න අසීසති කියලා කියන්නේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා කියනවා. මෙලොවත් පරලොවත් ආයේ ප්‍රාර්ථනා කරන්නේ නැහැලු. භ්‍යාම මතේ අර කලේවර කියලා කියන්නේ භ්‍යාම අප්‍රමාණේ අත්ත භාවය කියලා කියන්නේ. කලේවර කියලා කියන ආත්ම භාවයට. ශාරීරික කියන එක තමයි බම්බයක් වගේ. සංස ඕ එහෙම එහෙම චුද්ධ අපේත විඥානෝ ආන එතන නිරත්තං කලින් ගරම් කියලා කියන්නේ නේ කලේබර කියලා කියනවා අන්න කලේබරස්ස නික්කේපෝ කියලා කියන්නේ එහෙමයි මරණං කියන එකට ඒක කියනනේ චුති චවනතා නේද ඊළඟට තවද තයෝ ලෝකා ලෝක තුනක් තියෙනවලු සංකාර ලෝක සත්ව ලෝක අවකාශ ලෝක තත්ත ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරට් හිතික ඒ එක ලෝකයක් තියෙනවලු ඒකට කියනවා සබ්බේ සත්තා ආහාරට් හිතික ඔය ලස්සනට පටිසම්භිදා මග්ගපාලියේ සීලනේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං කියන එක යටතේ අර දැන් අරූප ලෝකයේ ආහාරය කොහොමද දැන් සබ්බේ සත්තා ආහාරට් හිතික කියලා කියන්නේ අබලින්කාර ආහාරනේ කියන්නේ සංස ඒ අයගේ ආහාර ගන්න කොහොමද අසඤ්ඤ සත්තලේ කොහොමද ආහාරය ගන්න ඒ ඔක්කොම විස්තර කරනවා දැන් මෙතන වෙන අනිත් ආහාර කියන්නේ නැහැ මෙතන මේ කබලින්කාරය ගැන නේ කියන්නේ නමුත් ඒක පරියාය ක්‍රමයකින් ඒක ගන්න බුදුරැන් වහන්සේ පටිසම්භිදා මග්ගේ කියනවා ආගතට්ටානේ සංකාර ලෝකෝ වේදිතබ්බෝ සස්සතෝ ලෝකෝතිවා අස්සතෝ ලෝකෝතිවා ආගතට්ටානේ සත්ත ලෝකෝ ඒ තැන්වල සත්ව ලෝකයේ යාවතා චන්දිම සූර්යා පරිහරන්ති දිසා භන්ති විරෝචන තාව සහස්ස දා ලෝකෝ එත්තතේ වත්තති වසු ආදී හිරුසඳු පවතින මේ තැන්වල අවකාශ ලෝකයේ يعني අපි කතා කරන මේ ඉඩ අවකාශය කියලා කියන තම්පි භගවා සබ්බතා වේදි මේ සියල්ලම බුදුරයන් වහන්සේ සරුවාකාරයෙන් දැනගත්තා අවබෝධ කළසේක තථාහි අස්ස ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරට්ඨිතික ද්වේ ලෝකා මොනවාද නාමංච රූපංච තයෝ ලෝකා තිස්සෝ වේදනා ලෝක තුනක් තියෙනවලු ඒකට කියනවා ඇයි දැන් හේතුව මේ බඹයක් තරම් ආත්ම භාවයේ මේ සියල්ල ලෝකයේ පනවනවා කිව්වනේ එතකොට එහෙනම් ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරට්ඨිතික ද්වේ ලෝකා නාමංච රූපං ඉතින් මේ කයේ නාමයත් රූපයක් තියෙනවනේ ඕක තමයි බුදුරණන් වහන්සේ ලෝකේ පනවනවා කියලා කියන්නේ මේ ආත්ම භාවයේ බඹයක් තරම් තේරුණ වෙන දෙයක් නෙවෙයි ඇයි දැන් ඔය කියන නාම රූප දෙක අවබෝධ කරනවා කියන්නේ මොකක්ද ඉතින් ලෝකේ අවබෝධ වෙනවා තයෝ ලෝකා වුණ අපි ළඟ තියෙනවනේ තිස්සෝ වේදනා වේදනා තුන ඕක තමයි මේ බඹයක් තුල ලෝකේ පනවනවා කියන්නේ චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාර අර විඥාන ආහාර ආදී ආහාර හතර පංච ලෝකා පංච උපාදානස්කන්ධා ච ලෝකා ච අධ්‍යාත්මිකානි ආයතනානි චක්කු සෝත ගහන ආදී ආධ්‍යාත්මික ආයතන හය සත්ත ලෝකා සත්ත විඥානන් තිති සත්ත විඥානට තිතියෝති නානත්ත කායා නානත්ත සංඤිනෝ මේවයි සන්නස මේ දැන් ටීකාචරණ හන්සල දීර්ඝ විස්තර කරනවා මොකද උන්වහන්සේලාට ආයේ හම්බෙන්නේ නැහැ මේ ටික කියන්න වෙන තැන් ඒ නිසා අනිවාර්යයෙන්ම අභිධර්ම ණයයි ඔක්කොම ටික අරගෙන පටිසම්භිදා මග්ග ඒ ඔක්කොම අරන් දැන් මේවා එකින් එක එකින් එක විස්තර කරනවා ආයේ සන්නස්සලාට හම්බෙන්නේ නැහැනේ මේ තැන් කියන්න තැන් නානත්ත කායා ඒකත්ත සංඤිනෝ ඒකත්ත කායා නානත්ත සංඤිනෝ ඒකත්ත කායා ඒකත්ත සංඤිනෝ හෙට්ටි මාච තයෝ ආරෝපපාති මා සත්ත්ව විඥානං තිට්ඨති එත්තාති විඥානං තිති විඥානයේ පිහිටන තැන් හතක් තත්ත නානත්ත කායෝ ඒතේසං නානත්තෝවා කායෝ ඒතේසන්ති නානත්ත කායා කය විනස්නිතා ඒ අයට කියනවලු නානත්ත කාය කියලා අපි ඇවිල්ලා ඔ කොච්චර නියුන්න වුණා ටීකාචාර්ය වහන්සේලා කියනවා නියුන්න වුණත් නානත්ත කායම තමයි කියලා හේතුව මොනවායින් හරි කතා කරන විදිහ හරි ඇවිදින හරි හිතන ආකල්ප වලින් හරි වෙනසක් තියෙනවමයි කියලා කියන්නේ. කායේ වෙනසක් තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඉරියව් පවත්තන එකෙන් හරි නානත්ත කාය අපි ඇවිල්ලා නානත්ත සංඤේ. ඒකනේ ප්‍රශ්නේ නේද? නානත්ත කාය නානත්ත සංඤා ඊට පස්සේ කියනවා ඉතින් සබ්බේ මනුස්සා ච කාමාවචර දේවා ඒකච්චේච විනිපාතිකා නානත්ත කායා නානත්ත සංඤ්ඤා. සියලු මිනිස්යොත් කාමාවචර දෙවියොත් විනිපාතික අසුර ආදියත් ඇතැම්මයි මේ කියන්නේ. නානත්ත කායයි නානත්ත සංඤ්ඤා. අපරිමාණේසු හි චක්කවාලේසු අපරිමාණාන මනුස්සාන වන්න සන්නාහනාදී වශයෙන් දීපී ඒක සදිසල් නැත්ති කියලා කියනවා. අප්‍රමාණ වූ මේ සක්වල තියෙනවනේ, වෙනත් සක්වලවල් වලත් මිනිස්සු වාසය කරනවනේ. හැබැයි මේ කොච්චර හිටියත් වන්න සන්නාහනාදී වශයෙන් වර්ණේ සටහන්නාදී ගත්තොත් දීපී ඒක සදිසල් නැත්ති. එහෙර බැලූ බැලුවට ආසන්නාස යේපි යමක බහතරෝ වන්නේ. යමක බහතරෝ කියලා කියන්නේ පාලියේ නියුන්නුන්ට. ඔව් යමක බහතර කියන්නේ නියුන්නුන්ට. ට්වින්ස් කියලා කියන්නේ නේද? ඒ ඔක්කොම පාලියෙන් කියනවා. යමක බහතර වන්නේනවා සන්ටානේනවා ඒක සදිසා හොන්ති. ඒයි ඉතින් වර්ණයෙන් සටහනින් එක හා සමානයිලු. තේ සම්පි ආලෝකිත විලෝකිත කතිත හසිත ගමන ඨානාදී විශේෂෝ හෝතියේව. හිනා වෙන විදිය, කතා කරන විදිය, ගමන ආදී බැලුවොත් ඒත් වෙනසක් හොයාගන්න පුළුවන් කියලා කියන්නේ. පටිසන්ධි සංඥාචනේ සම්ති හේතුකාපි දුහේතුකාපි අහේතුකාපි හෝති. ප්‍රසන්ධි සංඥාව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි නානත්ත කායා නානත්ත සංඤී කියලා කියන්නේ. දැන් වැඩේ මේක කියන්න ගියොත් වෙන කතාවක් කියන්නේ. ඒ නිසා මේ පොත්වල බලාගමුනේ. නැත්නම් අටුවාව කරන්න වෙන්නේ. මේ විස්තරිතින් තියෙනවා ඒවා. ඒ අර කිව පියංකර මාතා වගේ නේද? ධම්මගුත්තාදී ඒ අයගේ කොහොමද? නානත්ත කාය නානත්ත සංඤේ. පෙරේතයන් ගෙහමත් එහෙම එක එක ඒවා කියනවා. ඉතින් ඔය ඔක්කොම දෙවියන් ගෙලුත් එහෙමලු. තස නානත් කාය ඒකත් සංඤී කියලා කියන්නේ බ්‍රහ්ම කායිකේසු බ්‍රහ්ම පුරෝහිතානං කායෝ බ්‍රහ්ම පාරිසජ්ජෙහි ප්‍රමාණතෝ විපුලතරෝ හෝති. බ්‍රහ්ම කායික දෙවියන්ට වඩා බ්‍රහ්ම පුරෝහිත දෙවියන්ගේ කය බ්‍රහ්ම පාරිසජ්ජයට වඩා විපුලයි කියලා කියන්නේ මහත්. මහා බ්‍රහ්මානං කායෝ පන බ්‍රහ්ම පුරෝහිතේහිපි ප්‍රමාණතෝ විපුලතරෝ හෝති. මහා බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම පුරෝහිතට වඩා එයාගේ කය විශාලයි. මේ බ්‍රහ්මයන්ගේ කය කියන සමහර යොදුම් ගණන් තියනවලු. ඒ කය ඔය පරිත්ත සුභ එයාගෙත් එහෙමලු. හැබැයි ඒ අය නානත්ත කායා වුණාට ඒකත් සංඤේ නේද? අපායෙත් එහෙමයි. චතුසු අපායස සත්ත නිරේසේ කේසංචි ගාවුතං කේසංචි අඩ්ඩ යෝජනා කේසංචි යෝජනං අත්තභාව. සමහරුන්ගේ නිරේ සත්ත්වයන්ගේ ගව්වක් තරම් ලොකු ශරීර තියනවලු. අඩ යොදුනා දේවදත්තස්සපන යෝජන සතිකෝ ජාතු. දේවදතුන් යොදුන් 100ක් තිරය ඇයි මුළු මේ අපාය පුරාවටම ඉන්නවනේ නේ. තිරච්ඡානේසුපි කේචි කුද්දකා කේචි මහන්තා පෙත්ති විසේපි කේචි සට්ටිහත්තා. ප්‍රේ තිරසෝනේ පුඩුංචේවුන් කූඹියොම ඉන්නවනේ. පෙත්ති විසේපි කේචි සට්ටිහත්තා. ප්‍රේත ලෝකේ රියන් 60 වගේ අය ඉන්නවලු. අසීතිහත් අරියන් 80 කේචි සුවන්නා දුබ්බන්නා කාලකංජික අසුරා දීඝපිට්ටික පේතා නාම සට්ටි යෝජනිකාපි හොන් යොදුන් 60 පෙරේතේ ඉන්නවලු. පටිසන්ධි සංඥාපන සබ්බේ සම්පි අකුසල විපාක හේතුකව හොති. ඇයි සම්තිරණ හිතෙන්නේ අපාය පහළ වෙන්නේ? ඒකයි නානත්ත කාය ඒකත්ත සංඤේ. සංඥාව එකයි. අපාය උප්පත්ති ලැබනකොට ඒක ප්‍රසන්ධි අරමුණක් කරන් තමයි ඒගොල්ලෝ උප්පත්ති ලබන්නේ. ඊට පස්සේ ඒකත් කාය නානත්ත සංඤේ. ဒုတိය ඥාන භූමික පරිත්තාබ අපමානාබ ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඒකත් කාය නානත්ත සංඤේ. ඒ අය ඒ බ්‍රහ්මයන්ගේ සියල්ලගේ කායෝ ඒකප්පමාන හොති. පටිසන්ධි සංඥාපන ဒုတိය තතිය ඥාන විපාක වශයෙන් නානා හොති. ඊට පස්සේ ඒකත් කාය ඒකත් සංඤේ. තෘතිය ඥාන භූමික බ්‍රහ්මයෝ ඒ අය ඒකත් කායයි ඒකත් සංඤේ. ඔය විදිහට ඉතින් තව විස්තර ගොඩක් කියන අසඤ්ඤ තලයේ කොහොමද ඔය අසඤ්ඤේ දැන් ඒවා වඩන හැටි. බුද්දේ තිත්තායතනේ පබ්බජිතා වායෝ කසිනේ පරිකම්මං කත්තා චතුත්ත ඥානං නිබ්බත්ත්වා తతో ఉట్టాయ ధీచిత్తం ధీచిత్తం చిత్తస్స నామ అభాయో ఏవ సాధు. సితంట నిందావేవా, ధీ కియన ఉపసర్గ ఏదేన్నే నిందా అర్థే. ఇతర సితట నిగ్రహ కరలలు అసంజతలే ఉత్పత్తి లబన్నే. సమహారు ఇన్నాలు చిత్తంగి నిస్సాయ వదబంధాది పచ్చ దుఃఖం ఉప్పజ్జతి. చిత్తే అసతి నత్తి ఏత, సిత నిసా తమై మే ఒక్కొమ ప్రశ్న, సిత నతి ఉన్నాం ప్రశ్న నే కియలా ఒన్నే ఇగుళ్ళు అసంజతలే అనవలు. ఇగుళ్ళు ఉపదిన విధి ఒక్కొమ కియనో ఇది. ඊට පස්සේ දැන් සත්ත්ව විඥාන ටිති අට ලෝක ධම්මා අට ලෝක අටක් කියලා කියන්නේ මොනවද? අටලෝ ධම, ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සුඛ දුක්ඛං. ඉමේ අට ලෝකස්ස ධම්මත්තා ලෝක ධම්මා. ලාභ අලාභ ඒ ටික ඔක්කොම ඉතින් විස්තර කරනවා. ඊළඟට නව සත්තාවාස කියලා කියන්නේ අර කිව්ව විඥාන ටිති හයත් අසඤ්ඤ සත්‍ය ආරූපය ඕර ඒ නේව සංඥා නාසඤ්ඤාවත් නේද? ඒකත් එක්ක ඊළඟට දස ලෝකා දස ආයතනානි. ඇයි ආයතන 10ක් ගත්තේ 12 නැතුව? අරූප ස්වභාවම් මන ආයතනං රූපාරූපාදී මිස්සකං ධම්මායතනංච ටපෙත්වා. අර නාම ධර්ම මිශ්‍ර ඒ මන ආයතනත් නාම ධර්මයන් තියෙන රූපාරූප මිශ්‍ර ධර්මායතනයත් හැරලා රූපායතන වශයෙන් තමයි මෙතන ආයතන 10 ගත්තේ. ඊළඟට අට ලෝක නැහැ. ద్వాదశ ලෝක අන්න ద్వాదశ ආයතන. අර මන ආයතනේ ධම්ම ආයතනයත් එක්ක. අටාරස ලෝක අටාරස ධාතු. ධාතු 18ක්. ඒ ආයතන කියන්නේ ඇයි, ධාතු කියන්නේ ඇයි? ඒ ඔක්කොම දැන් ඉතින් විස්තර කරනවා. ඒක පස්සේ බලාගන්න. නිස්සත්ත නිස්සත්තං නිජ්ජීව මත්තස්සේ තන් අදි වචන. ජීවයක් නැහැ කියන අර්ථයෙන් තමයි ධාතු කියලා කියන්නේ. සත්ත්ව පුද්ගල සංඥාව කැඩෙනවනේ ධාතු වශයෙන් මෙනෙහි කරද්දි. ඔන්න ඔය විදිහට අයං සංකාර ලෝකෝපි සබ්බතා විදිතෝ. භාගිතුන් වහන්සේ සංස්කාර ලෝකේ සර්වාකාරයෙන් අවබෝධ කළා. යස්මා පනේස සබ්බේ සම්පි සත්තානං ආසයන් ජානාති. සියලු සත්‍යයන්ගේ ආසය දන්නවද? අනුසයන් ජානාති. අනුසය දන්නවද? චරිතං ජානාති. චරිතේ දන්නවද? දැන් මේවත් ඉතින් ආපහු විස්තර කරන්න පුළුවන්. ඒ නිසා ටීකාවල තියෙන නිසා පස්සේ බලාගන්න. ආසව හතර මොනවද? කාමාසව, භවාසව, අවිජ්ජාසව, දිට්ඨාශ්‍රව. ඔය කියන ආශ්‍රවය. අනුසය අන්න කාමරාග, පටිග, මාන, අවිජ්ජා නේද? ඔය විදිහට අනුසය සප්ත අනුසයක් තියෙනවා නේද? ඊට පස්සේ අනුසය චරිත කියලා කියන්නේ අර රාග චරිත, ද්වේෂ චරිත, බුද්ධි චරිත, ශ්‍රද්ධා චරිත, විතක්ක චරිත, ඔය කියන චරිත. අදිමුත්තින් ජානාති කියන්නේ අදහස්. අදහස අජ්ජාසේ ධාතු ඒකයි. අදහස් දන්නෝ අදිමුත්තේ හීනාදිමුත්ති පනීතාදිමුත්ති. ඔය විදිහට ඒ ඔක්කොම දන්නෝ. අදහස් අදහස් ආයශක ඒක ඉතින් විස්තර කරන්න පුළුවන්. ඉතින් ඔන්න එක එකක් විස්තර කරන්නම්කෝ. කියනවලු ආයශක දැන් අදහස් කියලා කියනකොට සාදු විදා. අදහස කියන එක කොටස් දෙකයි, හීනාදි මුත්‍ති ප්‍රනීතාදි මුත්‍ති. හීන අදහස් සහ ප්‍රනීත අදහස්. යාය හීනාදි මුත්‍තිකා සත්තා හීනාදි මුත්‍තිකේ ඒව සේවಂತಿ. අදහස් හීනය, අදහස් හීනයත් එක්කලු එකතු වෙන්නේ. පනීතාදි මුත්තිකාච පනීතාදි මුත්තිකේ ඒව. සචේහි ආචාරි උපජ්ජාය න සීලවන්තෝ හොಂತಿ සද්දි විහාරිකා සීලවන්තෝ හොಂತಿ. ආචාර උපජ්ජන් වහන්සේලා සිල්වත් නැත්නම් සද්දි විහාරිකය සිල්වත් නම් තේ අත්තනෝ ආචාර උපජ්ජායේපි න උපසංකමಂತಿ. ඇයි ශිෂ්‍යෝ සිල්වත් නම් කැමති නැන්නේ ළඟට යන්න? අත්තනා සදිසේ සාරූප භික්ඛුයේ උපසංකමಂತಿ. තමන් හා සමාන සාරූප්‍යය ළඟටලු යන්න. සචේ ආචාර්ය උපජ්ජහය සාරූප භික්ඛු ඉතරේ අසාරූප්පා. ගුරුවරු සිල්ලා ගෝලියෝ සිල්ලත් නැ තේපින ආචාර්ය උපජ්ජහය උපසංකමಂತಿ. ඒගොල්ලොත් එන්නේ නැහැ ඇයි? ඇයි ඉතින් සිල්වත් ගුරුවරු ළඟ ඉන්න බෑනේ. අත්තනා සදිසේ හීනාදි මුත්තිකේ ඒව උපසංකමಂತಿ. තවන් වගේම හීන අදහස් තියන අයත් එක්කමලු එකතු වෙන්නේ. උදාහරණයක් කියනවා, ත්‍රිපිටක චූලාභයත් තේරෝ කිර. නාගදීපේ චේතිය වන්දනාය පංචහි භික්ඛු සතෙහි සද්ධින් ගච්ඡන්තු. මං කෙටි අර්ථය කියන්න. ත්‍රිපිටක චූලාභේස වන්නාසේ නාගදීපේ චූලාභින්නා නේද? මේ ත්‍රිපිටක චූලාභේස වන්නාසේ නාගදීපේ චෛත්‍ය වන්දනාවට යද්දී 500ක් එක්ක යනකොට ඒකස්මින් ගාමේ මිනිස්සෙහි නිමන්තිතෝ තේරේනච සද්ධින් ඒකෝ අසාරුප්ප භික්ඛු අත්ති. මිනිස්සෙ ආරාධනාවක් කරලා තිබ්බලු තෙරුන් වහන්සේත් එක්ක මේ අසාරූප්‍ය භික්ෂුවකුත් ඔතන ඉන්නවලු. දුර විහාරයේපි ඒකෝ අසාරූප්‍ය භික්ඛු අති. ගොඩාක් දුර විහාරයකත් අසාරූප්‍ය භික්ෂුවක් ඉන්නවලු. භික්ඛු සංගේසු ගාමං ඕසරන්තේසු. සංඝයා ගමට ආවට පස්සේ තේ උභෝජනා කිංචාපි ආගන්තුකේන නේවාසිකෝ. නේවාසිකේනවා ආගන්තුකෝ න දිට්ඨ පුබ්බ. දැන් අර භික්ෂුව ආපුහාම මේ ආගන්තුක වෙනවනේ. මේ භික්ෂුව නේවාසික වෙනවනේ. හැබැයි අර නේවාසික භික්ෂුවත් මේ සංවර නැති කෙනෙක්, එන ආගන්තුක කෙනා සංවර නැති කෙනෙක්. හැබැයි කියනවා න දිට්ඨ පුබ්බෝ, කවදාවත් මේ දෙන්න දැකලවත් නැල්ලු. ඒවං සන්තෝපි ඒකතෝ හුත්වා, දෙන්න එකට උනා විතරයි හසිත්වා හසිත්වා කතමානට්ටං සුන. බොහොම යාළුවෝ වගේ ඉතින් හිනාවේ ඉතින් දෙන්න එකතු වුණාලු. තේරෝ දිස්සා ත්‍රිපිටක චූලාභේ තෙරුන් වහන්සේ මේක දැකලා සම්මා සම්බුද්ධේන ජානිත්වා ධාතු සංයුත්තං කතිතං තියා. බුදුරන් වහන්සේ මේවා දැනගෙනම තමයි ධාතු සංයුත්තේ කිව්වේ කියලා කියනවා. ඒවමයන් හීනාදී මුත්තිකාදීන අඤ්ඤමඤ්ඤ උපසේවනාදී නියාමිකා අජ්ජාසේ ධාතු අජ්ජාසේ භාවෝ අදිමුත්තීති උච්චති. ඔන්න අදිමුත්තිය කියලා දැන් තේරුණාද? ඊළඟට ටිකක් ඉතින් අර වැඩි විස්තර කරන්න පුළුවන්, වැඩේ කාලේ තමයි ප්‍රශ්නේ. නෑ ඉතින් ක්‍රියාකලාපයෙන් ඉතින් තේරෙනවනේ සන්නස් හැසිරෙන විදිහ. නෑ ඒ ඥාණයෙන් දකිනව නෙවෙයි. අපිට දැන් සමහරු තේරෙනවනේ මේ කොහෙන් හරි සමහරකිට වැරදි කරන අය සමහරකට එකතු වෙන්නේ මේ අයත් එක්කනේ. ආසයනුසේ ඥානයේ ශ්‍රාවකයන්ට අසාධාරණයි නේද? බුදුරැන් වහන්සේට විසරණේ සාධාරණ. ඔව්. නෑ නෑ දැන් මේ ස්වාමීන් වහන්සේත් ඒක ඉතින් දැක්කනේ. එතකොට අදිමුත්‍ය කියලා කියන්නේ මෙතන ඇත්තටම මේ හීනාධ්‍යාස සහ ප්‍රණීත අධ්‍යාස අනුව අපිට ගලපන්න පුළුවන්. ඉවෙන් වගේ දැනෙනවා. එහෙමයි එහෙමයි. මෙතන එතන ආසයනුසය කියලා කියන්නේ සංස නිවන් දකින්න කොච්චර දැන් ඉතුරු වෙලා තියෙනවද, ප්‍රහාණ කරන්න කොච්චර දන්න ඒවා බලන්නේ. අපිට ඒවා බලන්න බෑ සාමාන්‍යයට. ඈ? ඔව් ඔව්. දන්නවා. ඔව් ඔව්. ඒ අදහස බලලානේ බණ කියන්නේ සන්නස්. අපිට අදහස් පේන්නේ ඉතින් ක්‍රියාකලාපයෙන් හැසිරෙන විදිහෙන්. ඒවෙන් තමයි අපිට මේ නිකන් ඉවෙන් වගේ දැනගන්න වෙන්නේ. ඔව් ඔව්. ධර්ම විනය ඉගෙන ගන්නවා කියනකොට ඉතින් ඒකට කැමති නැහැ. භාවනා කරනවා කියනකොට ඉතින් කැමති නැහැ. එතකොට අපිට තේරුම් ගත්තා නම් ඉතින් එයාගේ හීන අදහස් තියෙන්නේ ඉතින්. තර නිතර භාවනා කරන්න, නිතර පාඩම් කරන්න, ඉගෙන ගන්න, ධර්මයේ කියවන්න, සජ්ජායනා කරන්න, දුතාංග පුරන්න නේද? දැන් බලන්න කොයි සීමාවට ගියපහම ගොඩාක් දුරට මීගොඩ ලොකු සංසී නිමල ලොකු සංසී එක ළඟ ඉන්නවා. ඒ අර දුතාංග වලට කැමති නිසා සන්නස්සලා. ඒ යෝගාශ්‍රමයේ ඉතින් දුතාංග පුරන බොහෝ උත්කෘෂ්ඨ සන්නස්සලා දෙනමක් කියලා කියන්නේ. ඉස්සර හොඳටම පුරපු සන්නස්සලා. ඉතින් ඒ අදහස් උන්වහන්සේලා ඉතින් එකතු වෙනවා. ඒ වගේ තමයි ඉතින්. ඔව්. සිල් රකින්නේ නැති, බණ භාවනා කරන්නේ නැති වුණාම අර ඒ පිරිස අතර ඉන්න බෑ ඊට පස්සේ. ඇයි අදහස් ප්‍රණීත නැහැ? ඔව් ඊට පස්සේ අනිත් අරකට වෙනවා. දෙකේල අපි නිකන් ඉන්න හොඳ නැහැ. මේ හැමතිස්සෙම අපි හැමෝම ප්‍රණීත අදහස් එක්ක එකතු වෙන්න ඕනේ නේද? ඊළඟ කාණ්ඩේ දැන් ওই අදිමුත්‍ති පදේ. අප්ප රජක්කේ මහා රජක්කේ අල්ප රජස්ක මහා රජස්ක අප්ප රජස්ක කියලා කියන්නේ පඤ්ඤාමයේ අක්කිම්මි අප්පම් පරිත්තං රාජ රාග දෝෂ මෝහ රජං ඒතේ සම්ති අප්ප රජක්ක කෙලස් අඩු නේද මහා රජග්ග රජක්ක කියලා කියන්නේ ඔව් කෙලස් දුවිලි වැඩි තික්ඉන්ද්‍රිය තිකිනේහි සද්දාදීහි ඉන්ද්‍රියේහි සමන්නාගතේ තීක්ෂණ වූ සද්දාදී ඉන්ද්‍රියන් තියනවා නම් ඒ කෙනාට කියනවා ඔව් තික්ඉන්ද්‍රිය නෑ නේද මුදින්ද්‍රිය මුදුකේහි සද්දාදීහි ඉන්ද්‍රියේහි සමන්නා ඉතින් බුද්ධ වන්දනා කරන්න කැමති නෑ නේද චෛත්‍යයක් වඳින්න කැමති නෑ බණ අහන්න කැමති නෑ ඔය ඉතින් දොරවල් අහගෙන විතර්ක කර කර ඉන්න තමයි කැමති ඉතින් ඒක ඉතින් මුදින්ද්‍රිය අර සද්ධා විරිය සති සමාධිය ඒවා දිනු කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. පන්ති ඉතින් ටික දවසක් එනවා ආයෙදින් ධර්මයේ ශ්‍රද්ධාව නැහැ. මේක තේරෙන්නේ නැහැ. එපා වෙනවා අතාරිනවා. ඉතින් කොහොම ඉන්ද්‍රියන් ඉතින් වඩන්න ලේසි නැහැනේ. මේ අඛණ්ඩ ඉතින් අවුරුදු 3ක් හරි මේක කරගන්නෙත් ඉතින් තික් ඉන්ද්‍රිය වුණාම තමයි. ඉතින් මේකට ඉතින් ශ්‍රද්ධාව, වීරිය, සතිය ඔක්කොම යෙදෙන්න එපේ. නැත්තම් මේක කරගන්න වෙන්නේ. ඊට පස්සේ කියනවා ස්වාකාරී ද්වාකාරී දුින් සුඤ්ඤාපේ දුඤ්ඤාපේ ස්වාකාරී කියලා කියන්නේ සුන්දර ආකාරයේ කල්යාණක ප්‍රකටිකේ විවට්ට අජ්ජහසේති අත්තෝ විවට්ට අජ්ජහසේ කියන්නේ සංසාරයෙන් මිදෙන්න අදහස් ස්වාකාරී සොඳුරු අදහස් නේද ස්වාකාරා විපරීතා ද්වාකාරා සසරට යන්න තියෙන අදහස් තියනවා නම් ඒ ඇයට ඕන ද්වාකාර වෙනවා සුඤ්ඤාපේ දුඤ්ඤාපේ ඒකත් හරි ලස්සන කතාවක් කියන්නේ සුඤ්ඤාපේ කියලා කියන්නේ සම්මත්ත නියාමං විඤ්ඤාපේතුං සුකරේ සද්දේ පඤ්ඤවන්තේච ඒවා කතිතං කාරණං සල්ලක්කෙන්ති සුකේන සක්කා හොන්ති විඤ්ඤාපේතුං කරුණක් කිව්වහම ඒ කාරණේ එයාට හඟවන්න හරිම පහසුයි කියලා කියනවා ඒ අය තමයි සුඤ්ඤාපේ ඒ කියන්නේ ඉක්මනට දෙයක් වටහා ගන්න පුළුවන් සුඤ්ඤාපේ සුකරේ සද්දේ පඤ්ඤා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි තියෙන නිසා දුඤ්ඤාපේ කියලා කියන්නේ කරුණු අවබෝධ කරන්න හරි අමාරුයි අවබෝධ කරවන්න යාට අමාරුයි ඊට පස්සේ බබ්බේ අබබ්බේ බබ්බේ කියලා කියනවා අරිය මග්ග පටිවේදස්ස අනුච්චවිකා උපනිස්සය සම්පන්නා කම්මාවරණ කිලේසාවරණ විපාක ආවරණ රහිතා තේ බබ්බා කර්ම විපාක කිලේස ආදී ආවරණ රහිත නම් නිවන් දකින්න පුළුවන් නම් ඒ අයට කියනවා බබ්බා කියලා. එහෙම බැයි නම් ඒකේ අනිත් පැත්ත අබබ්බා. භව්‍ය අබව්‍ය කියන එක තමයි. තස්මා අස්ස සත්ත්ව ලෝකෝපි සම්බතා විදිතා මේ කියන සියලු සත්ත්ව ලෝකයා භාගිතුන් වහන්සේ මනාකොට අවබෝධ කළා යතාච සත්ත්ව ලෝකෝ එවං ඕකාස ලෝකෝපි සත්ත්ව ලෝකයේ යම්සේ මෙසේ අවබෝධ කළාද අවකාශ ලෝකයක් බුදුරැන් වහන්සේ අවබෝධ කළාලු තථාහි ඒස ඒකං චක්කවාලං කියලා දැන් ඉතින් සක්වල ගලයි මහා මේරු පර්වතයයි ඉතිරි අනු පර්වතයි ඊට පස්සේ උතුරු කුරු දිවේන පූර්ව විදේහි අපරගෝයානේ ජම්බුද්දීපේ ඒ විස්තර ටික එනවා ඒ ටික අපි එන ඊළඟ දවසේ කතා කරමු. ඒකේ පස්සේ ඕනනම් අපි ළඟ මේක මම හදපු එකක් නෙවෙයි මේ අපේ දස්සන සිරි නේද? ඒ ආශිතුන් වහන්සේ හදපු සටහනක් තියෙනවා. ඒකේ සෑහෙන විස්තරයක් උන්වහන්සේ එකතු කළද මමත් ඒක ටිකයි කියෙවේ. ඔබ වහන්සේලාත් ඒක ඕනනම් කියවල බලන්න ඒකේ මේ ලෝක ගැන ලොකු විස්තරයක් උන්වහන්සේ එකතු කරලා තියෙනවා. ඒක සෑහෙන කොටසක් ධර්ම මිනේට එකඟ වෙන විදිහට උන්වහන්සේ හදලා තියෙන්නේ. මේ තියෙන මූලාශ්‍ර සාරත්ථ දීපණේ බුත්සරණ විසුද්ධි මාර්ගයේ අංගුත්තර අටුවා දීගණිකා අටුවා ටීකා නිමිජාතකයේත් ඕක විස්තර කරනවානේ. ඔන්න ඔය වගේ සටහනක් තමයි දැනට එන්නේ ඔය කියන විදිහට ලෝකේ සටහන මේ මහමේරුව ඒක වටේ අනිත් පර්වත ටික යනවා ඊට පස්සේ මේ දිවයින් හතර පස්සේ සඳහිරු ගමන් කරන එක මේ සක්වල ගල විසුද්ධි මාර්ගය කියන්නේ මොකක්ද? සාරත් දීපණී කියන්නේ මොකක්ද? අංගුත්තර අටුවාවේ දීඝනිකාය ටීකාව බුත්සරණ ඒවයි විස්තර කරන්නේ කොහොමද? ඔන්න ඔය විදිහේ සැලැස්ම තමයි අපි නම් ඇඳගත්තේ ගුරුවරුන්ගේ. මේ ඒ කාලේ අපිට පෙන්නකොට, කියන්නේ මහා මේරුව තියෙද්දි ඒක වටේ අනිත් එකෙන් භාගෙ භාගෙනේ පිහිටන්නේ. ඒ විදිහට අනිත් පර්වත හත පිහිටනවා. මේකේ ලොකු විස්තරයක් උන්වහන්සේ මහන්සියලා ඉතින් කරලා තියෙනවා. මේ සාරද්දීපනි සිංහල පරිවර්තනත් එක්ක සීදන්ත සාගරය ඔන්න ඔහොම සටහනක් ගන්නත් පුළුවන්. මේකදී අපට නොපෙනෙන එකයි මේකේ ප්‍රශ්නේ. දැන් ලෝකවිදූ කියන මෙච්චර ශ්‍රද්ධාව තිබ්බ ස්වාමීන් වහන්සේලා බුරු කියන්න අවශ්‍ය නැහැ නේ ඇත්තටම නේද? අට කතාවකට මේ විස්තරය ඇතුළත් කළේ මේක අනිවාර්යයෙන්ම සත්‍ය නිසානේ. ඉතින් ඒක අභිඥාවක්වත් උපදව ගත්තොත් මේවා ඉතින් බලන්න පුළුවන්. ලෝකාන්තරික නරකය අසුර භවන කොහොමද පිහිටන්නේ? උන්වහන්සේගේ අදහස අනුව මෙහෙම තමයි ඉතින් ලෝකාන්තරික මේ මේක හරි. මේක තමයි අපට ගුරුවරු කියලා දෙන පොල් ගෙඩි තුනක් මෙහෙම එකට තිබ්බහම අර මැද හිඩසක් එනවනේ. ඒකේ පෘථිවිය නැහැ කියලාම කියනවා. පොළොව පිහිටන්නේ නැහැ. ඒකේ කෙලින්ම ලෝකාන්තරික නරකය. ලොකු සටහනක් තියෙනවා මේ. ඒක ඉතින් අවශ්‍යයි බලාගන්න. එහෙමනම් අද දවසේදීත් අපි සියලු දෙනා වහන්සේලා ධර්ම විනය අධ්‍යයනය කිරීමෙන් විශේෂයෙන්ම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ගුණ මෙනෙහි කිරීමෙන්, කියවීමෙන්, දරා ගැනීමෙන්, ඉගෙන ගැනීමෙන්, සාකච්ඡා කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිය මඟ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන අපටත් නිවනින් සැනසෙන්නට ඒ කාන්තේම උපනිශ්‍රයක් වේවා කියලා අපි අදිෂ්ඨාන ප්‍රාර්ථනා ඇති කරමු. ආපහු සිකුරාදා පුළුවන් නේ සංසකරන්න.